Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Abhedikāyo nirodhi saññā vedanā sīti bhavinsu sabbā upasaminsu saṅkhārā viññānaṃ attamāgamātīti.
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි මේ අද ඉදිරියෙන් තියාගත්තේ මේ ශාසනයේ යම් කිසි සුවිශේෂී වූ ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු උදාන වාක්‍යයක්. මේ විදිහේ උදාන වාක්‍යයක් ඒ ස්වාමීන් වහන්සේ පිළිබඳ සතුටු වාක්‍යයක් යම් කිසි ඒ වගේ දෙයක් තමයි මේ ඉදිරියෙන් තියාගත්ත ගාථාව. එතකොට ඒ ගාථාව එල්ල කරන්නේ මේ දබ්බමල්ලපුත්ත කියන ඒ ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන තමයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ යම් කිසි විදියක මේ ශාසනයේ සුවිශේෂී කෙනෙක් විදියට සඳහන් වෙනවා. ඒ විදියේ සලකුණක් මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ තියෙනවා. ඉතින් මොකද්ද මේ කතාබහ? මොකද්ද මේ සලකුණ කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න අපි යම් කිසි කාලයක් වේලාවක් ගමු. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ ඉතිහාස කතාව පිළිබඳත් යම් කිසි විස්තරයක් සඳහන් වෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ මව කුසේ ඉඳද්දී ඒ මව යම් කිසි හේතුවක් නිසා යම් කිසි රෝගාබාධයක් නිසා මරණයට පත් වෙනවා. ඉතින් ඒ මරණයට පත් වුණාම යම් කිසි සිඳුවීමක් සඳහන් වෙනවා. මේ ඥාතිව අරගෙන ගිහිල්ලා මේ දරු ගැබ සහිත මලකුණ යම් කිසි විදියක ඒ අමු සොහොනක දවන්න පුළුස්සන්න ගිනි දානවා. ඉතින් එහෙම ගිනි දානකොට අන්න මොකද වෙන්නේ? මේ කුස විවර වෙලා මේ කුස තුල ඉඳිය දරුවා යම් කිසි එතන තියෙන දර කොටයක් උඩට වැටුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය නමින් තමයි දබ්බ කියන නම දර කොටයට කියන අදහසක් තියෙනවා මං හිතන්නේ පාලි වචනේ. ඉතින් අන්නේ දබ්බ කියන නම යෙදිලා තියෙන්නේ ඒකට යම් කිසි විදියක මේ දරුවාගේ ජීවිතය රැකලා තියුණා. ඒ රැකීම නිසා අන්න ඒ පිරිස ඒ දරුවා විවතට අරගෙන මේ විදියට තමුන්ගේ අත්තම්මට බාර දෙනවා. අත්තම්ම එක තමයි හැදෙන්නේ. ඉතින් කොහොම නමුත් අන්න අර විදියේ ජීවිතයක් ලබා ගත්ත නිසා ලද නිසා අර විදියට ගින්නට හසු වෙලා බේරිලා ඒ විදියට ජීවිතයක් ලද නිසා අන්න දබ්බ කියන දරකොටය කියන වගේ අදහසකින් ඒ විදියේ නමකුත් මේ ස්වාමීන් වහන්සේට යෙදිලා තියෙනවා. ඉතින් කොහොම කොහොම හරි මේ විදියට කාලයක් ගෙවෙනකොට අවුරුදු හතක වගේ කාලෙදී මේ හාමුදුරුව යම් කිසි විදියක දැන් තාම පොඩි දරුවනේ දරුවා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගෙන අන්න මේ ශාසනයේ පැවිද්දක් ඉල්ලුවා කියලා සඳහන් වෙනවා. මේ ශාසනයේ පැවිදි වෙන්න කැමැත්තක් ප්‍රකාශ කරා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ පැවිද්දක් දිහාවට මේ ස්වාමීන් වහන්සේ යොමු වෙන්නේ. ඉතින් ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය පැවිදි කරනකොට චාරිත්‍රයක් තියෙනවා. ඒ පැවිදි අපේක්ෂකයාගේ කෙස් බෑමේ චාරිත්‍රයක් තියෙනවානේ. කෙස් බානවා. මම පළවෙනි පාරට කෙස් බානකොට ඔන්න වටපිටාවේ ස්වාමීන් වහන්සේලා තමයි එකතු වෙලා ඒක කරන්නේ. පළවෙනි පාර අපි බාලා දෙන්නම් ගෙස් ඉස්සරහට තමුම්ම බාගන්න වගේ අදහසකුත් තියෙනවා වෙන්න පුළුවනි. කොහොම නමුත් අන්න කෙස් බානකොට ඔය දැලිපිහියෙන් කෙස් ටිකක් ඒ හිසේ කෙස් ටිකක් මේ විදිහට අයින් කළා. මේක ඒ පැවිදි අපේක්ෂකයාගේ අතට දෙලා කියනවා මෙන්න මේ යම් කිසි තචපංචක කියන ඒ කමටහනක් පුරුදු කරන්න කියලා යම් කිසි මතක් කිරීමක් ඒ පැවිදි අපේක්ෂකයාට කරනවා. එතකොට මොකද්ද මේ තචපංචක කියන්නේ? කේසා ලෝමා නකා දන්තා තචෝ. මෙන්න මේ කයේ මේ කොටස් පිළිබඳ මෙනෙහි කිරීමක් සිද්ධ කරන්න, මේ විදිහේ මතක් කර ගැනීමක් සිද්ධ කරන්න කියලා අන්න දෙනවා. එතකොට දෙන්නේ මොකද? කෙස්, ලොම්, නිය, දත්, සම කියන ඔන්න ඔය කයේ යම්කිසි මූලික වස්තු ටිකක්. සාමාන්‍ය ඔය ගිරිමානන්ද හේමත් ඔය විස්තරේ සඳහන් වෙනවා ගොඩාක් විස්තර සහිතව. මේ තියෙන්නේ මුල් පහ විතරයි. ඒකේ තියෙනවා 30 ගාණක් යනකම් ලොකු විස්තරයක් මේ කයේ විවිධ කොටස් පිළිබඳ මෙනෙහි කිරීමක්. ඉතින් එන්නේ වගේ මෙනෙහි කිරීමක් සාමාන්‍ය පැවිදි අපේක්ෂකයට කාට කාටද දෙනවා. කෙස් ටිකක් අතට බාලා දීලා ඒ කෙස් ටික දිහා බලාගෙන මෙන්න මේ තච්ච පංචකය කියන්නේ. කේසා ලෝමා නකා දන්තා තචෝ. ඊට පස්සේ තචෝ දන්තා නකා කේ ලෝමා කේසා. ඉස්සරහට ගිහිල්ලා අනිත් පැත්තට පස්සට. ඔන්න ඒ විදිහට කියමින් මෙනෙහි කරන්න කියලා යම් කිසි විදියක මඟ පෙන්වීමක් ඕනම පැවිදි අපේක්ෂකයට දෙනවා. එතකොට මේ හාමුදුරුවන්ටත් මෙන්න මේ විදිහේ පැවිදි අපේක්ෂකත්වය ලබා ගන්නකොට, පැවිදි වෙනකොට, කෙස් බානකොට මේ හාමුදුරුරු පිරිස මොකද කරන්නේ? මේ අතට කෙස් ටිකක් දීලා කියනවා මෙන්න මේක මෙනෙහි කරන්න කියලා. එතකොට සඳහන් වෙන්නේ මොකද්ද? මේ පළවෙනි කෙස් රොද බානකොටම, අන්නේ කෙස් බෑම පටන් ගන්නකොටම මේ හාමුදුරුව සෝවාන් වුණා. ඊට පස්සේ කෙස් බාල අවසන් වෙනකොට රහත්. දැන් රහත් වෙලා පැවිදි වෙන්නේ කියන එක හරියනවා ඉතින් මේ ස්වාමීන් වහන්සේට නම්. අන්න මොකද උනේ අර වගේ සුළු වේලාවක. අර විදියට මේ පැවිදි කරන මේ මූලික කටයුත්ත අවසන් වෙනකොටම මේ හාමුදුරුව රහත් බවට පත් වුණා. මේ අවුරුදු 7 පොඩි දරුවා. ඉතින් කොහොම හරි රහත් වෙලා ටික දවසකින් කල්පනා කරනවා දැන් මම යම් කිසි දෙයකට පැවිදි වුණාද ඒ වැඩේ අවසන්. පැවිදි වෙනකොටම අවසන්. ඉතින් ඒකින් දා මම දැන් මගේ ජීවිතේ ඉතුරු කාලේ යම් කිසි විදියක මේ ඉන්න ස්වාමින් වහන්සේලාට උදව්වක් පහසුවක් වතපිළිවෙතක් කරගෙන හිටියොත් හොඳයි කියලා මේ හාමුදුරුවම කල්පනා කරලා මේ හාමුදුරුවම හිතනවා මම එහෙනම් මේ වත කරනවා. මොකද්ද? ආගන්තුක භික්ෂූන්ට සේනාසන පැනවීම. ඕක සාමාන්‍යයෙන් ওই බරපතල වතක් තමයි. එනේන ස්වාමින් වහන්සේලාට කුටි සෙනසුම්, ඒ නවාතැනක්, කාමරයක් සකසලා දෙනවා. ඒක සඳහා වෙන් කිරීමක් කරනවා, යතුරු දෙනවා. ඔන්න ඒ විදිහේ වතක් තියෙනවා. ඉතින් ඒක මම කරනවා කියලා හිතුවා. ඊළඟට හිතුවා බත් උද්දේශක. මේ කියන්නේ මොකද්ද? යම් කිසි විදියක දාන ආරාධනාවක් එනවාද ඒකට පිරිස් යොමු කිරීම. නම සිද්ධ කරනවා. ආරහෙට ස්වාමීන් වහන්සේලා දෙනමක් වඩන්වන්න අද දවස දානෙට ගුවාම මේ ආමඳුර මොකද කරන්නේ? ඒකට දෙනමක් යවනවා. ඉතින් ඔන්න ඒ විදිහේ වත් දෙකක් මේ හාමුදුරුවෝ මම කළොත් හොඳයි කියලා හිතලා මොකද කරේ? බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා, භාග්‍යවතුන් වහන්ස මම මේ විදියට පැවිදි වුණාද යම් කිසි දෙයකට ඒ කෘත්‍ය අවසන්. දැන් ඒකින් ඉඳ මම කල්පනා කරයි මේ විදියට සංඝයාට උදව්වක් විදියට මේ වගේ වතක් මම කළොත් හොඳයි, මේ විදිය උපකාරයක් මම කළොත් හොඳයි කියලා කල්පනා කරා කියලා අන්න බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරනවා. සාදු සාදු කියලා අනුමත කළා. යම් කිසි විදියක සංඝයා කැඳවලා මේ ස්වාමීන් වහන්සේව මෙන්න මේ සේනාසන පැනවීම සහ බත් උද්දේශක කියන ඒ තනතුරට පත් කරනවා. අරිම විවෘත විදියට, අරිම ප්‍රජාතන්ත්‍රවාදී විදියට තමයි සිද්ධ කරන්නේ. සංඝයා කැඳවලා මෙන්න මේ ආමඳුරෝ මේ විදියට පත් කරන්න යෝජනා කරනවා. කැමැති කෙනෙක් නිහඬ වෙත්වා, අකමැති කෙනෙක් ප්‍රකාශ කරත්වා කියලා ඔන්න විදියට සාමාන්‍යයෙන් සංඝ සම්මුතියක් දෙනවා. ඕක තමයි දැන් අද කාලේ වුණත් යම් කිසි විදියක ඔය දෙයක් පනවනකොට කරනකොට ක්‍රමේ. ඉතින් එන්නේ ක්‍රමයට අනුව මේ ආමඳුරෝ නිහඬභාවයෙන්ම අර තනතුර ලබා ගන්නවා. ඊට පස්සේ බොහොම දෝතිම්ම අරගෙන මුළු අදින්ම වගේ මේ වැඩේ කරා කියලා තමයි සඳහන්. එතකොට ආගන්තුක භික්ෂූන්ට ඒ භික්ෂුන් ගැන හිතලා ඒගොල්ලන්ගේ ස්වභාවය ගැන දැනගෙන අන්න සුදුසු සෙනසුනක් පනවනවා. විවේකයට කැමති කය හාමුදුරුවාම විවේකයට වෙන්න පුළුවන් අන්න සෙනසුනක් පනවනවා. කතා බහට කැමති හාමුදුරුවාම කතා බහ කර කර ඉන්න පුළුවන් විදිහේ සෙනසුනක් පනවනවා. ඔන්න ඔය විදියට විවිධාකාරයෙන් මේ ඉන්න පිරිසට පහසුවක් අනුග්‍රහයක් වෙන විදිහට මේ වැඩ කටයුතු කළා කියලා තමයි සඳහන. ඉතින් කළාට මොකද යම් යම් ප්‍රශ්න එනවනේ. ඉතින් වැඩ කරන්න ගියාම ඒක ස්වභාවිකයි. මුකුත් නොකර ඉන්නකම් ප්‍රශ්න නෑ. අන්න මොකක් හරි වැඩක් කරන්න ගියපු ගමන් ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් මේ හාමුදුරන්ටත් ඒ විදිහේ ප්‍රශ්නයක් මතුවන බවකුත් සඳහන් වෙන ඔය විනය පොතේ විශේෂයෙන්. මොකද්ද මේ ප්‍රශ්නේ? මෙත්තිය බුම්මජක කියලා යම් කිසි භික්ෂූන් දෙදෙනෙක් ඉන්දියා. එතකොට ඔය 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 කට්ටියක් ඉන්න ඔය වගේ නම් ටිකක් තියෙනවා. ඉතින් කොහොම හරි මේගොල්ලෝ මේ මදපින් ඇත්තෝ කියලා සඳහන් වෙනවා. ඉතින් මේ පින් මදි නිසාම මේගොල්ලන්ට ලැබෙන්නේ ලාමක සෙනසුන්. ඊළඟ බතර ලැබෙන්නේ රස ආහාර නෙමෙයි. ඔහොම දෙයක් තියෙනවා. ඔහොම දෙයක් දකින්න පුළුවන්. ඔය පින්ඩපාත යන කෙනෙක්ට එහෙම හොඳට දකින්න පුළුවන් ඕක. අන්න කොහොමද ආහාර ලැබෙන්නේ, කොහොමද ලැබෙන්නේ කියලා දකින්න පුළුවන්. නිකන් මාළු කෑල්ලක් කරවල කෑල්ලක් හොයාගෙන එනවා සමහරුන්ව. සමහරුන්ව මගහැරලා යනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ඒ විදිහේ දෙයක් තියෙනවා. එතකොට අර ලාමක සෙනසුන්ම තමයි ඒගොල්ලන්ට ලැබෙන්නේ. ලාමක බත්ම තමයි ඒගොල්ලන්ට ලැබෙන්නේ. ඉතින් හිතනවා මේ මේ දබ්බහාමුදුරුවෝ තමයි මේ වැඩේ කරන්නේ. මේ දබ්බහාමුදුරුවෝ තමයි මේකට වැරදිකාරයා කියලා යම්කිසි අදහසක් මේ දෙදෙනා අරගෙන ඉඳිය පාටයි. අරගෙන ඉඳිය පාටයි. එතකොට දැන් මේ අපිට මේ හරි නැති කුටි ලැබිලා තියෙන්නේ මේ විදියට මේ හාමුදුරුවන්ගේ යම්කිසි කටයුත්තක් නිසා තමයි. අපිට මේ කන්න හම්බ වෙන්නේ නැත්තේ මේ හාමුදුරුවන් නිසා තමයි කියලා යම්කිසි විදියක අදහසක් මේ දෙන්නට ලැබිලා තියුණ පාටයි. ඉතින් ඔහොම ලැබිලා තියුණාම කාලයක් තිස්සේ ඔක වර්ධනය වෙනවනේ. එතකොට දැන් වර්ධින වර්ධින පාරට හිතා ගන්නවා මෙයා තමයි මේ පාරත් කරලා තියෙන්නේ කියලා. දැන් සාමාන්‍ය ඔය පිනේ ස්වභාවයක් තියෙනවා. පින තියෙනවා නම් ඉතින් කන්න බොන්න හම්බ වෙනවා. පින තියෙනවා නම් යම් කිසි විදියක ওই විදියට කුටි සේනාසන උනත් අන්න අවශ්‍ය විදියට ලැබෙන්න පුළුවන්. ඒක තමයි ක්‍රමේ. බුදුරජාණන් වහන්සේ කියනවා මානෙනි මම උඹලට ගහක් යට ඉන්න පුළුවන්. ඒ ඒ ඒ සහතිකේ දෙනවා. ගහක් යට ඒ ගහේ හේවනේ ඉන්න පුළුවන්. දැන් මේ හේම ගහක් යට හිටියොත් නියුමෝනියා හැදිලා තමයි මැරෙන්නේ. මේ තියෙන වර්ෂාවේ හැටියට. කෙසේ නමුත් අන්න ඒ සහතිකේ දෙන්න පුළුවන්. උඹලට කැලේ තියෙන ගල් ගුහාවක ඉන්න පුළුවන්. ඒ සහතිකේ දෙන්න පුළුවන්. අන්නේ ආවම සහතිකේ මම දෙනවා. හැබැයි තොපිට පින් තියනවා නම්, හැබැයි උඹලට පින් තියනවා නම් අන්න මොකද කුටියක්. එක පළේ කුටියක්, පළ දෙකේ කුටියක්, පළ තුනේ කුටියක් ඔන්න ඔය විදිහට අන්න ලැබෙන්න ඉඩ තියෙනවා. අර විදියට පල 10 15 අන්න හොඳ කුටි උනත් ලැබෙන්න ඉඩ තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතෝක තමයි සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කියන ක්‍රමී. ඊට පස්සේ කියනවා මම උඹලට පිණ්ඩපාත ආහාරය සහතික වෙනවා. හිස් පාත්‍රය අරගෙන ගියක් ඉස්සරහට ගියාම උඹලට මොන මොනවා හරි ටිකක් අන්න ලැබෙයි. අර වෙන බත් එකෙන් ටිකක්, ගෙදර වෙන බත් එකෙන් ටිකක් අන්න හොදි ටිකකුත් එක්ක ලැබේවි. අන්න එහෙම ආහාරයක් මං සහතික වෙනවා. හැබැයි පින තියනවා නම් අර විදියට බොහොම සැප මාලිගාවල දාන ආරාධනා, අර විදියට හොඳ රස බොජුන් සහිත දාන ආරාධනා ලැබෙයි. ලැබුණොත් බාරගනිල්ලා. හැබැයි අරක තමයි මගේ අවමේ කියලා ප්‍රකාශ කරනවා. අන්න ඒ විදිහේ ප්‍රකාශයක් කරනවා. ඉතින් ඒ ඒ කතාවට අනුව තමයි වෙන්නේ. ඒක තමයි ස්වභාවය. එක එක්කෙනාට ඒ විදියට තමුන්ගේ පිනට අනුව දේවල් ලැබෙනවා. ඒකට ඉතින් කවුරුත් ඉරිසියා වෙලා වැඩකුත් නැහැ. දැන් මොකද්ද අර ෆොරස්ට් එකේ මේ කට්ටිය කියනා වගේ මේ 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 කුටි සෙනසුන් නැතුව මේ මේ වල් වැදෙන්න දුන්නා නම් හොඳයි කියලා ඒ මිරිසියා කරාට වැඩක් නැහැ. ඈ ඒගොල්ලන්ට ඒ ලැබෙන තියෙන දේ සංගයාගේ ලැබීම එහෙම වළක්වන්න බෑ. ඒ මිරිසියා කළා වැඩක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහේ ඉරිසියාවක් තමයි මේ දෙදෙනාටත් ඇති වෙලා තියෙන්නේ. නා මේ හාමුදුරුවෝ තමයි අපිට මේ සෙනසුන් හොඳ ඒවා ලැබෙන එක නවත්තන්නේ, මේ හාමුදුරුවෝ තමයි අපිට මේ හොඳ බත් ලැබෙන එක නවත්තන්නේ කියලා සඳහනක් අදහසක් මේ දෙන්නා ඇවිල්ලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් ඔහොම කාලයක් ගෙවාගෙන යනකොට අන්න මොකද වෙන්නේ? අර පැන වූ බත් සහිත ගෙවල් තියෙනවානේ. අන්න මේ හැමදාම හාමුදුරුවෝ පස් දෙනෙක් අපේ ගෙදරට එවන්. ඔය විදිහේ අන්න සිටු කෙනෙක්ගේ ගෙදරක්. ඒ සිටුතුමා සම්කිසි විදියක භික්ෂුන් වහන්සේලා පිරිසක් හැමදාම පනවලා තියෙනවා. එතකොට ඒ ගෙදෙට්ට යන හැමෝටම හොඳට කන්න හම්බ වෙනවා. ඈ එහෙම එහෙම නිකන් අර හිස්ටරි එකක් තියෙනවා. අර විදියට රස බොජුන් හම්බ වෙනවා කියලා හිස්ටරි එකක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ විදියට මේ දෙදෙනාට දැනගන්න ලැබෙන ඔන්න අපිට හෙට දවසේ නම් හොඳට කන්න හම්බ වෙනවා. හෙට දවසේ නම් මෙන්න මේ සිටු ගෙදරට තමයි අපිට යන්න තියෙන්නේ කියලා ඒක දැනගත්තාම අනේ බොහොම ඇත්තටම ඉතින් පව් එහෙම ගත්තොත් බොහොම මේ ආසාවෙන් දවස ගෙවනවා. හෙට දවසේ එහෙනම් මේ විදියට කන්න බොන්න පුළුවන්. හෙට දවසේ රසවත් දෙයක් ලැබේවි කියන අදහසින් කල් ගෙවනවා. ඉතින් කල් ගෙවුවට මොකද? අන්න මේ සිටුතුමා එදා හවස ආරණ්‍යට එනවා. ආරණ්‍යට ඇවිල්ලා මේ දබ්බහාමුදුරුවම හම්බ වෙලා දබ්බහාමුදුරුව වන්දනා කරලා මේ ස්වාමීන් වහන්සේ හෙට දවසේ අපේ දානේනේ හෙට දවසේ කවුද දන්නේ යොමු කරේ කියලා යම්කිසි විශේෂිත කතාබහකට අවස්ථාවක් ගැලපෙනවා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා අපේ මේ මෙත්තිය බුම්මජක දෙදෙනා තමයි ඒ ස්වාමීන් වහන්සේලා තමයි හෙට වඩින්නේ කියලා අන්න ප්‍රකාශ කරනවා. ඉතින් මේ හාමුදුරුවෝ ඉස්සරහා මේ දබ්බ හාමුදුරුවෝ ඉස්සරහා මොකුත් නොකියවට මොකද මේ සිටුතුමා යන ගමන් කල්පනා කරනවා අපෝ මුන්ට කන්න දීලා වැඩක් නැහැ කියලා යම්කිසි විදියක අර දෙන්න කෙරෙහි වැරදි හැඟීමක් තියෙන්නේ නැති ඉතින්. වැරදිම නොවෙන්නත් ඇති සමහර විට හැඟීම මේ යන කතාවේ හැටියට. කෙසේ නමුත් මේ දෙදෙනාට විශේෂයක් කරන්න හොඳ නැහැ කියලා මොකද කරන්නේ? අර ගේ ඇතුළට යන්න නැතුව එළියේ කොහේ හරි තැනක ආසන දෙකක් පනවලා අන්න කාඩි හොද්දයි නිවුඩු හාලේ බතුයි ආහාරයට දෙන්න කියලා නියෝග කරනවා තමන්ගේ සේවකයන්ට. ඉතින් මොකද කරේ? අර දෙනම හොඳට ලෑස්ති වෙලා බොහොම හොඳට කන්න බලාගෙන අර දෙන. ඊයේත් කන්නේ නැතුව ඉන්න ඇති සමහර විට නේ. ඊයේත් කන්න නැතුව ඉඳලා බඩ සූදානම් කරගෙන යනවා දානෙට. ගියාට පස්සේ ඔන්න එළියේ තමයි ආසන පැනවෙන්නේ. ඉතින් බලනවා හිතනවා තාම ආහාර සූදානම් නැතුව ඇති. ඊට පස්සේ ඔන්න ආහාරත් එනවා. මේ විදියට අන්න කාඩිය හොද්දයි නියුඩු හාලේ බතුයි. ඕක තමයි ඒ දවස්වල තියලා තියෙන ආව මේ නිකන් අර ඔය අනාථ මින්දික සිටුතුමා ගැනත් සඳහන් වෙන්නේ. අන්තිමට මෙන්න මේ විදිය තමයි දුන්නේ දන්. මොකද තියෙන දේවල් ඔක්කොම දන් දීලම බංකොලොත් වුණා. අර හොරා කාල බංකොලොත් වෙලා නෙමෙයි දන් දීලා බංකොලොත් වෙලා. ඉතින් කෙසේ නමුත් මේ එන්නේ විදියේ දෙයක් තමයි අරගෙන ඉන්නේ ආහාරයට. ඉතින් අහනවා මේක මේ පැනවූ බතක් නේද කියලා අර සේවක සේවිකාගෙන් අහනවා. මේ විදියට හැමදාම මේ ආසන පනවලා තියෙනව නේද? හැමදාම මේ විදියට ආහාර ලැබෙනව නේද මෙහි කියලා අහනවා. එතකොට අර සේවක සේවිකාව කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙම තමයි ක්‍රමේ. නමුත් අපිට විශේෂ ඕඩරයක් ආවා. මොකද්ද? මෙන්න මේ විදියට දෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? තව ටිකක් තරහා ගන්නවා. ෂුවර් එකට ඊයේ හවස ඇවිල්ලා කතා කර කර ඉඳියා මේ දබ්බ තමයි මේ දේ කරන්න ඇත්තේ කියලා. ඔන්න ඉතින් අර තියෙන ආවේගේ වැඩි වෙලා දියුණු වෙලා එනවා. ඉතින් ඔහොම දියුණු වෙලා වැඩි වෙලා ඇවිල්ලා ඉතින් හවස ගිහිල්ලා කල්පනා කර කර ඉන්නවා. ඉන්නකොට එනවා යම් කිසි විදියක අර අනුගාමිකෙක්. කවුද අනුගාමිකයා? මේ කට්ටියට මිඳලා තියෙනවා ඒ නම් වලින්ම මෙහෙණින් වහන්සේලා පිරිසකුත්, භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා පිරිසකුත්. ඒගොල්ලෝ තමයි අරගොල්ලන්ගේ අනුගාමිකයා. ඈ මොකද්ද? මෙත්තියා බුම්මජිකා කියලා ඔන්නම කවුරු හරි දෙනමුකුත් ඉඳලා තියෙනවා. මෙහෙණින් වහන්සේලා දෙනමක්. ඉතින් කොහොමරි මෙන්න මේ මෙත්තියා භික්ෂුණිය එනවා හවස්වරුවේ කතා බහ කරන්න, වන්දනා කරගෙන යන්න වගේ මේ දෙනම. ඇවිල්ලා මොකද කරන්නේ? කතා කර කර ඉන්නකොට මොකද ස්වාමීන් වහන්සේ නිකන් ඉත් කරදරෙන් වගේ කියලා අහලා ඉතින් කියන ඔන්න මේම දෙයක් නේ, මේම වුණානේ, අපි මේ හොඳට කන්න බලාගෙන ගියයි, මේ විදිය දෙයක් වුණයි, මේ දබ්බහාමුදුරුව තමයි මේ දේ කරේ කියලා අන්න මොකද කරේ කතා කර කර ඉන්නකොට දැන් ඔන්න ඉතින් යාළුවනේ, යාළුවෝ හිතවත් උනේ ඔන්න අපි ඒකට මේකට රිටර්න් එකක් දෙමුයි කියලා, මේ ඇරියස් එක කොහොම හරි අල්ලගමුයි කියලා. මොකද්ද කරන්නේ? මේ භික්ෂුණී ගිහිල්ලා කියනවා මේ සංඝයා මැද මෙන්න මේ දබ්බහාමුදුරුව මාව දූෂණය කරා කියලා. ওই විදිහේ කතාවක් කියනවා. ওই විදිහේ ප්‍රකාශයක් කරනවා. එතකොට කරාට පස්සේ දැන් මේක එන ආරවුලක් නේ. දැන් ඔය කියන්නේ තනි කර භික්ෂුත්වයෙන් පහ වෙලා ගියා. මේ හාමුදුරුවන්ගේ කිස කඳෙන් වෙන් වුණා. නැවතත් පැවිද්දෙක් විදියට කටයුතු කරන්න බෑ මේ රහතන් වහන්සේ. වැඩි වයසකුත් නෑ. ඔය සාමාන්‍ය අවුරුදු 18ක් 20ක් වගේ වෙන්නේ නැති ওই කාලේ වෙනකොට. ඉතින් කෙසේ නමුත් දැන් චෝදනාවක් තියෙනවා. ඉතින් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ මේ පිරිසව කැඳවලා අහනවා මේ දබ්බහාමුදුරුවන්ගෙන් මේ විදිහේ චෝදනාවක් තියෙනවා, දබ්බ මොකද කරන්නේ කියන්නේ කියලා අහනවා. එතකොට මේ දබ්බහාමුදුරුවෝ කියනවා භාග්‍යතුන් වහන්සේ මං ගැන දන්නවා කියලා කියනවා. දෙවෙනි පාරටත් දානවා, දෙවෙනි පාරටත් කියනවා භාග්‍යතුන් වහන්සේ මං ගැන දන්නවා. තුන්වෙනි පාරටත් අහනවා, තුන්වෙනි පාරටත් ඕක කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ යම්කිසි තරවටුවක් විදිහට ප්‍රකාශ කරනවා, පණ්ඩිතයෝ ඔය විදිහට පරප්‍රත්තෙන් වෙන කෙනෙක් පිහිටවකොට වෙන කෙනෙක් දන්නවා කියලා ඔය විදිහට ආරවුල් විසඳන්නේ නැහැ. ඒ වෙනුවට කලානම් කලා කියන්නේ නැත්නම් නැහැ කියන්නේ කියලා යම්කිසි තරවටුවක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එහෙම සිද්ධ කරාට පස්සේ මේ ඉතින් තරුණ හාමුදුරුවනේ, මේ හාමුදුරුව කියනවා සිහිනෙන්වත් මම එවැනි සිතුවිල්ලක් දැකේ නෑ, එවැනි මුලාවකට යමුනේ නෑ. ඉතින් මං අවදිව ඉන්න අවස්ථාව ගැන කුමන කතාද කියලා යම්කිසි විදියක මතක් කිරීමක්, තමුන්ගේ නිවැරදි බව ප්‍රකාශ කිරීමක් මේ හාමුදුරුව සිද්ධ කරනවා. එතකොට ඔය කියන කතාවෙත් යම්කිසි වටිනා අර්ථයක් තියෙනවා. මොකද්ද මේ සිහිනෙන් ස්වභාවය කොහොමද මේ හිතේ සිහිනෙන් ස්වභාවය තියෙන්නේ? අන්න අර හිතේ ස්වභාවිකම ක්‍රියාකාරීත්වය. එතකොට නුපුහුණු සිතක ස්වභාවය තමයි නපුරු හීන පේනවා. ඈ හීනෙන් ඔය මෛතුනේ වගේ දේවල් නැවත නැවත මතුවෙලා එනවා. ඊට පස්සේ යම්කිසි විදියක ওই විදිහේ හීන, ওই විදිහේ නින්දක් තමයි මේ තැනැත්තට ලැබෙන්නේ. මොකද හේතුව? අන්න අර හිතේ තියෙන ස්වභාවිකම ප්‍රകൃතිය මතුවෙලා එනවා. ඒ ප්‍රകൃතිය අර කී විදියට උරග ස්වභාවයක් තමයි ගොඩක් වෙලාවට. අන්න ඒ උරග ස්වභාවය හොඳටම දුවන, හොඳටම රජ කරන අවස්ථාවක් තමයි ওই නින්ද කියන්නේ. ඒ වගේ අවස්ථාවක අන්න අපිට පාලනයක් නැහැ. අන්න හිතවිලි හැංගීම ඕන විදිහක ගමන් කරන, ඕන විදිහක සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය උරග ස්වභාවය පිළිබඳ කතාවක්, අවස්ථාවක් නින්ද තුල තියෙනවා. ඔය උරග ස්වභාවය රජ කරන අවස්ථාවක් තමයි ඔය නින්ද කියන්නේ, ඒක අවස්ථාවක්. තව අවස්ථා තියෙනවා. මෛතුනේට ගිහාම ඔය උරග ස්වභාවය රජ කරනවා. ආහාරයට ගිහාම ඔය උරග ස්වභාවය රජ කරනවා. ඊට පස්සේ බියට් තමන්ට අනතුරක්, ආරක්ෂාවට අනතුරක් ආවයි කියලා හිතන වෙලාවට ඔය උරග ස්වභාවය රජ කරනවා. ඉතින් එහෙම ස්වභාවයක් අපි කාකා තුලත් තියෙනවා. ඔය රිලෙවෙට්ට අපි හිතමු කටුස්සෙක් වගේ එකෙක් හම්බුනාම අනේ ඒක නිකන් අර නිකන් වොන්ඩ බා එකක් හම්බුනා වගේ අල්ලගෙන කන විදිය කොහොමද කියලා බැලුවොත් දකින්න පුළුවන් අන්න ආහාර ගන්නකොට කොහොමද උරග ස්වභාවයක් මතුවෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ අර විදිහට නින්දට ගියාම කෙනෙක් හීනෙන් කියවනවා, ඒට අතපය විසි කරනවා, මේට අතපය විසි කරනවා, එක එක විකෘති ඉරියව් වලට යනවා. ඒ විදිහේ නොයෙකුත් දේවල් දකින්න පුළුවනි. ගොරවනවා, ඔන්න ඔයගේ දේවල් දකින්න පුළුවන්. ඊළඟට බියක් ඇති වුණාමත් අයි කවුද කියලා පේන්නේ නැහැ. බිය ගත්තහ බියාවහමත් කවුද කියලා පේන්නේ නැහැ. තමුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් අහම කවුද මොකාද කියලා බලන්නේ නැහැ. ගාලා කොටලා මරලා ඉවරලා බලනවා, අයියෝ මේ කනේ මේ ගාලා, මේ කටනේ මේ ගාලා තියෙන්නේ, මේ කරනේ මේ කොටලා තියෙන්නේ කියලා. ඔන්න පහුවදාට තමයි කනගාටුව මතුවෙලා එන්නේ. අර වෙලාවේ දුවන්නේ අර උරග මොලේ. ඒ වෙලාවට කවුද මේ කියලා බලන්නේ නැහැ. අර තියෙන ඒ ආවේගය පිට කළා දානවා. පස්සේ තමයි කනගාටු වෙන්නේ. පස්සේ හිතනවා අපරාදේ. පස්සේ හිතනවා මේ මෙයාටනේ මම මෙහෙම කිව්වේ කියලා එහෙම හිතෙනවා. ඈ එහෙම හිතනකොට මොකද වැඩේ පරක්කු වැඩි පමාදයි. ඈ පමා වැඩි, ඔබ පමා වැඩි කියලා කියන්නේ අන්න ඒ විදිහට පමාවට වැටිලා. ඉතින් ඔන්න ඔය විදිහේ ආහාර ගන්නකොට නින්දෙදී මේ විදිහට තමුන්ගේ බිය පිළිබඳ අනතුරක් ආපු වෙලාවට, ඔය මෛතුනේ හැසිරෙන වෙලාවට, ඔය වගේ වෙලාවල් වලට අන්න මේ කී උරග ස්වභාවයේ රජ කරන වෙලාවල් තමයි ඔය. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ සිහිනෙන්වත් මට මේ වගේ දෙයක් එන්නේ නැහැ. සිහිනෙන්වත් මට මේ වගේ දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා. මේ මොකද්ද කියන්නේ? මේ භාවිත හිතක ස්වභාවය තමයි කියන්නේ. භාවිත හිතක ස්වභාවය තමයි කියන්නේ. ඔය දැන් සාමාන්‍යයෙන් ප්‍රകൃතියේ ඉන්නකොට අපි මේ සිහිය පුරුදු කරනවා. අපි උත්සාහ කරනවා හුස්මක් දෙකක් තුනක් හතරක් සිහියෙන් ගන්න උත්සාහ කරනවා. පියවරක් දෙකක් තුනක් හතරක් සිහියෙන් තියන්න උත්සාහ කරනවා. ඒක ගොඩක් වෙලාවට බොහොම අමාරුයි, අපහසුයි. නමුත් ටිකෙන් ටික මේ තැනත්ත උත්සාහ ගන්නවා. අර විදිහට දාතත් දෙකක් හරි සිහියෙන් මදින්න උත්සාහ ගන්නවා. බත් කටක් දෙකක් හරි අන්න බත් කනවා, විකනවා, අඹරනවා කියලා දැනගෙන කන්න උත්සාහ කරනවා. එහෙම එහෙම වඩන සිහියක් කොහොමද ටික ටික ප්‍රබල වෙලා අන්න අර නින්දෙදි පවා ආරක්ෂාව සපේන තත්ත්වයට පත් වෙන්නේ කියන කතාව තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. නින්දෙදි කන්ට්‍රෝල් එකක් නැහැ. නින්දෙදි කන්ට්‍රෝල් එකක් නැහැ. එතකොට මරණ මොහොතත් ඔය වගේ අවස්ථාවක් තමයි. මරණ මොහොතෙදිත් කෙනෙක් හිතනවා නම් ආ මරණ වෙලාවේ මම භාවනා කරලා ගොඩ යනවා කියලා. ඔන්න ඉතින් අන්තට්ටුවක් හොඳ එකක් තමයි ওই පළඳගෙන තියෙන්නේ. ඒක ඒවලේට කල් දාලා එහෙම එකක් නැහැ. ඒ වෙලාවට තියෙන්නේ මෙන්න මේ නින්දක වගේ අර උරග මොලේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ තියෙන ඇබ්බැහි තමයි දුවන්නේ. එතකොට කලින් කලින් වඩනා වඩනාලාද යම් යම් ඇබ්බැහියක් තියනවාද අන්න එතකොට ඒක මතුවෙලා එනවා. එතකොට මේ වඩනාලද සිහිය කොහොමද අර නින්දේදීත් ආරක්ෂාව ලබලා දෙන්නේ? මේ වඩනාලද සිහිය කොහොමද අන්නර මරණ මොහොතේ තමුන්ගේ ආරක්ෂාවට පිටින්න්නේ කියන කතාව තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේත් ඔය සාමාන්‍ය වඩන සිහිය කානිසංශ විදියට ප්‍රකාශ කරන අන්න කෙනෙක් සතිමත් හිතකින් නින්දට පිවිසුනොත් එයා නැවත ඇහැරෙනකන් අර නින්දේදි ගතවන කාලය මෙන්න මේ ප්‍රතිපදා විසින් මේ ධර්මයේ විසින් ආරක්ෂා කළ දෙනවා කියලා සඳහන් කරනවා. එතකොට එන්නේ ආරක්ෂාව, එන්නේ ධර්ම ආරක්ෂාව ගැන මේ කියන්නේ. නැවත නැවත භාවිත කරන ලද, නැවත නැවත බහුලීගත කරන ලද මේ පුහුණුව අන්න කොහොමද කෙනෙක්ට නින්දේදිත් ආරක්ෂාවට හිටින්නේ, නින්දේදිත් පිහිටට හිටින්නේ කියන කතාව අදහස තමයි මේ දෙන්නේ. ඒ සඳහා සමහර විට මාස ගණන් අවුරුදු ගණන් පුරුදු කරන්න වෙනවා. නමුත් තේරෙනවා ටිකෙන් ටික අන්න මේ කරන දේ අන්න දැන් හිතට බැසගෙන තියෙනවා. ඒක ඕනම වෙලාවක ආරක්ෂාවට පිහිටනවා. සමහර කෙනෙක් ඔය කියනවා තමුන්ගේ අත්දැකීම් ගැන හීනෙන් බොරුවක් කියලා. ඈ දැන් සාමාන්‍ය බොරු කියනවානේ, බොරු කියනවා කියවෙනවා වගේ කට්ටි ඉන්නවා. සාමාන්‍ය මොකක් හරි එක්සයිට් වුණ ගමන් බොරුවක් කියවෙනවා. දැන් ඔයාද මේක කරේ කියලා වැරිලා කැහුවොත් කවුරු හරි ඇවිල්ලා එකපාරට පැනලා අන්න කියනවා නෑ නෑ මම නෙමෙයි කියලා. බලනකොට බොරුවක් ඈ කියලා තියෙන්නේ. ඈ ඒ වගේ එක්සයිට් වුණාම බොරු කියන කට්ටි ඉන්නවා. නමුත් ඒ වගේ කෙනෙක් උනත් ක්‍රමානුකූලව මේ බොරු කීම වැරද්දක් විදියට දකිනවා නම්, මේ බොරු කීම මම නිවැරදි කළ යුතුයි කියලා හඳුනගෙන තියෙනවා නම් අන්න ටිකෙන් ටික මේ තැනත්තට ඒක හුරු කරගන්න පුළුවන්. ටිකෙන් ටික මේ තැනත්තට ඒක පුරුදු කරගන්න පුළුවන්. අර විදියට පුරුදු කළා දවසක තේරෙනවා අන්න යම් කිසි විදියක එක්සයිට් වුණා. අර විදියට බොරුවක් කියන අවස්ථාවක් මතුවෙලා ආවා. නමුත් ඔන්න මොකද උනේ අන්න කොහොම කොහමාරි මම බේරගත්තා කියන එක මතක් වෙලා එනවා. එහෙම නිකන් ආනාන පලියට උත්තර දෙන්න සූදානනුත් නැහැ. එහෙම දෙන්න ඕනෙත් නැහැ. මොකටද එහෙම උත්තර දෙන්නේ? පිස්සුවක් තියෙයි. එහෙම ආනාන ප්‍රශ්න ඔකට උත්තර දෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න ප්‍රශ්නෙට උත්තරෙත් නොදී බොරුවකුත් නොකියා බේරගන්න පුළුවන් වුණා කියලා අන්නේ ශක්තිය ටිකෙන් ටික වර්ධනය වෙලා එනවා. ඕක වෙන්නේ ප්‍රകൃතිය. ඕක වෙන්නේ ප්‍රകൃතිය. සමහර විට මාස ගණන් අවුරුදු ගණන් උත්සාහ කරලා පුහුණු කළා තමයි මේ දේ වෙන්නේ. වෙලා වෙලා අන්තිමට දවසක තේරෙනවා හීනෙන් බොරුවක් කිව්වා. හීනෙන් බොරුවක් කියලා ඒ බොරුව ගැන හීනෙන්ම පසුතැවෙනවා. අයියෝ බොරුවක් කිව්වනේ කියලා ඔන්න බලනකොට ඇහැරලා බලනකොට මේ හීනයක්. ඇහැරලා බලනකොට මේ හීනයක්. අන්න ඕක තමයි ඔය කියන්නේ. නැවත නැවත භාවිත කරන ලද, නැවත නැවත වඩන ලද මේ ප්‍රතිපදාව අන්න අර කී විදියට සිහිනේනුත් බය ලැජ්ජාව පිහිටන පමණට. හීනෙනුත් බය ලැජ්ජයි. හීනෙනුත් බය ලැජ්ජාව පිහිටන තරමට අන්න ස්වභාවයක් මතුවෙලා එනවා. සාමාන්‍ය පැවිද්දෙට උනත් ඕක තියෙනවා. පැවිද්දෙට උනත් දැන් ඔන්න දැන් ආයෙනම් මෙහෙම තමයි දානේ වළඳන්නේ, පාත්‍රය තමයි දානේ වළඳන්නේ, මේ විදිහට තමයි දානේ වළඳන්නේ, උදේවරු විතරයි දානේ වළඳන්නේ, ලැබෙන දෙයක් තමයි දානේ වළඳන්නේ කියලා ඕක නිකන් අර මන්තරයක් වගේ පුරුදු කරලා ඒ ජීවන රටාව හුරු වෙලා ඔන්න අවුරුදු ගණනක් ගෙවුණා කියමුකෝ. ගෙවුණා කියමුකෝ තාම නමුත් හිත ඇතුලේ තියෙනවනේ අර ඒ දවස්වල කාපු කෑමවල් ගැන මතකේ. අන්න හොඳට නිකන් ඩිනර් ටේබල් වල ඉඳගෙන රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා හොඳ විවිධ ආහාර සමග ඒ රාත්‍රී ආහාර ගත්ත මතක තියෙනවා. ඔන්න මොකද වෙන්නේ දවසක හීනෙන් පේනවා අර වගේ හොඳ මේ ටේබල් එකක වාඩි වෙලා හොඳ රස ආහාර සමගින් ආහාර වේලා බෙදාගෙන ඔන්න කටක් කනවා. බලඳනවා නෙමෙයි කනවා. හරි කටක් කනවා. කෑවට පස්සේ කල්පනා වෙනවා අයියෝ පිළිගත්තේ නැහැනේ. මේ පැවිද්දෙන්නම් ආහාර පිළිගන්න ඕනේ. දැන් අර විදියට මේ ඩිනර් ටේබල් එකක වාඩි වෙලා මේ රාත්‍රී ආහාර වේලක්. එතකොට ඒ ඔක්කොම අදාළ නැති දේවල්. අන්තිමට අර බත් කඩ කෑවට පස්සේ කල්පනා වෙනවා අප්පා පිළිගන්න නැතුව ආගත්තනේ. දැන් ඉතින් ආපත්‍යක්. කෙනෙක් මේක ඇවිල්ලා මෙන්න ඔබ වහන්සේට මං ආහාරයක් දෙනවා කියලා පිළිගන්නේ නැහැ. පූජ කරේ නැහැ. කියලා අන්න හීනෙන් වගේ ওই විකාර මතුවෙලා එනවා. මොකද උනේ අන්න අර අවුරුදු ගණනක් නැවත නැවත පුරුදු කරන ලද දේ තමුන්ට අර විදියට සිහිනෙනුත් ආරක්ෂාව සඳහා, සිහිනෙනුත් ඒ විදියට පිහිටක් සඳහා පිහිටියා. ඔන්නෝක තමයි කියන්නේ මේ ස්වාමීන් වහන්සේ කියනවා මම සිහිනෙන්වත් මේ වගේ දෙයක් අදහසක් නැතිකොට ප්‍රകൃතිය ගැන කුමන කතාද ස්වාමීන් වහන්සේ? කියල සඳහන් කරන. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? අමුතු තීරණයක් තමයි දෙන්නේ. මොකද්ද? එකක් කියනවා. මේ භික්ෂුණී කෙලින්ම මේ ශාසනය නිරපල දාන්න. මොකටද ඒකට හේතුව? දැන් එයා ඇවිල්ලා කියනවනේ කෙනෙක්ව මාව දූෂණය කරා කියලා. කෙනෙක් මාව දූෂණය කරා කියලා. ආ එහෙම කියනවා නම් ඒක අන්න මේ ශාසනය නිරපීමට හේතුවක්. මේ විදියට ඉවසීමක් කරොත් ඒක මේ ශාසනය නිරපීමට හේතුවක්. ආ එන්නේ යාගේ වචනේ මත පදනම් වෙලා. ආ එයා කියනවනේ ආ එහෙනම් එයා වහින් කරන්න කියලා එයා වහින් කළා දානවා. ඊට පස්සේ අර භික්ෂුන් දෙදෙනාට විනයානුව කටයුතු කරන්න කියලා ඔන්න යම් කිසි විදියක ආපත්‍යක් පනවනවා. එන්නේ ඒක තමයි ඔය සාමාන්‍ය එක බරපතල ආපත්‍යක්. අන්න මොකද්ද සඳහන් කරනවා? මේ විදියට ස්වාමීන් වහන්සේ නමකට බොරු චෝදනාවක් එල්ල කරොත් මේ විදියට මේ ඒ හාමුදුරුවන්ගේ පැවිද්ද තවදුරටත් නැහැ කියලා ඔන්න බරපතල ආපත්‍යක් සිද්ධ වෙනවා කියලා මේ දෙදෙනාට ඒ විදියට විනය අනුව කටයුතු කරනවා. ඉතින් කොහොම හරි තාම අර තරහ තියෙනවනේ. තාම අර හිත අමාරුව තියෙනවා. ඒවා එහෙම අයින් වෙලා යන්නේ නැහැ. ඉතින් කොහොම හරි තව ටික කාලයක් ඉන්නකොට අන්න දවසක අර යම් කිසි තමන් ඉඳපු කන් දෙකින් බැහැගෙන එනකොට ඒ රාත්‍රියේ ගත කරපු ඒ කුටි සෙනසුන් තිබුණු තැනකින් පහළට බැහැලා ගම දිහාවට ඇවිදගෙන යනකොට මේ මෙත්තිය බුම්මජක මේ හාමුදුරු දෙදෙනාට දකින්න ලැබෙනවා. එළුවේකුයි එලිච්චියකුයි අන්න මයිතුනේ හැසිරෙනවා. දැන් ශික්ෂාපදයක් තියෙනවා. මොකද්ද? බොරුවට අර විදියට වැරදි දෙයක් කියවන්න බෑ. කිව්වොත් අර බරපතල ආපත්‍ය වෙනවා. මේ විදියට චෝදනා කරන්න බෑ. ඉතින් මේ දෙන්න මොකද කරන්නේ? ඔන්න භාෂාවේ තියෙන හරය වටිනකම තමයි ඈ දානවා. මොකද්ද? අර අර එලිචිට දානවා මෙත්තියා කියලා නම. අර එළුවට දානවා දබ්බ කියලා නම. දාලා මොකද කියන්නේ? ඔන්න පේනවනේ. ඔන්න දැක්කනේ අපි දෙන්නම දැක්කා. අන්න මෙත්තියා දබ්බ එක්ක අර විදියට මෛතුනේ හැසිරෙනවා කියලා මොකද කරේ? ඔන්න දැන් සම්මත කරගෙන ගිහිල්ලා අන්න අර සංඝයා මැද ආපහු කිව්වා. දැන් ඊට පස්සේ අර එහෙම ශික්ෂාපදයකුත් තියෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා ආපහු ඔන්න එන පරීක්ෂණයක් කරලා අන්තිමට හොයා ගන්නවා මේ දෙන්න මේ කෙරුවාව තමයි කොල්ලා තියෙන්නේ. අන්න ඊට පස්සේ තව ශික්ෂාපදයක් වැටෙනවා. ලේස මාත්‍රයක් කියන්නේ ඔන්න ඔය ජිල් මාට් එක තමයි. මොකද්ද? අන්න අර විදියට එළුවගේ නම දබ්බ, එලිචිගේ නම මෙත්තියා කියලා ඔන්න එහෙනම් හරි දෙන්නමයි තුනේ කරනවායි කියලා ඔන්න භාෂාවේ තියෙන වැඩ කටයුතු තමයි ඔය. ඔන්න භාෂාවේ යම් කිසි තියෙනවනේ අදහසක් තියෙනවනේ. ඒක වෙනුවට වෙන මොකක් හරි අදහසක් අරගෙන පෙන්නුම් කරනවා. මේ කියනවා මොකක් හරි. මේ කියනවා මම මේ කරානේ. මේ මෙහෙමයි නේ කියලා කියනවා. කියලා ඇහුවොත් ඔයා මෙහෙම දෙයක් කිව්වා නේද කියලා චුට්ටකට පස්සේ කියනවා නෑ මං එහෙම නෙමෙයි කිව්වේ. ඒ වචනේ ඩෙෆිනිෂන් එක වෙනස්. දබ්බ කිව්වේ මේ හාමුදුරන්ට නෙමෙයි අර එළුවට. මෙත්තියා කිව්වේ මේ භික්ෂුණීන් වහන්සේට නෙමෙයි අර එලිච්චිට කියලා ඔන්න කියනවා. ඉතින් ඕක තමයි ඔන්න ඒ භාෂාවේ තියෙන ලෙඩේ. භාෂාව ඒ මේ අතට අර ඇට නැති දිවනේ. ඕන විදිහක කියන්න පුළුවන්. ඕන විදිහක හරවන්න පුළුවන්. ඒකේ අස්ති නෑ ඒ දිවේ. ඉතින් ඒ විදිහට හැරවෙනවා. ඒ විදිහට කියවෙනවා. අන්න ඒ විදිහට මේක ගිහිල්ලා චෝදනා කරනවා. තද කියනවා අන්න ලේස මාත්‍රයක් සහිතව හෝ මෙහෙම දෙයක් කිව්වොත් අර විදිය බරපතල ආපත්‍යක් වෙනවා කියලා නැවතත් මේ භික්ෂුන් වහන්සේලා දෙදෙනට යම් කිසි දඬුවමකට ලක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තමයි ඉඳලා තියෙන්නේ. එතකොට ඒ දවස්වලත් හොඳ පොරවල් ඉඳලා තියෙනවා මේ ශාසනය. අද කාලේ විතරක් නෙමෙයි පේනවනේ කරලා තියෙන වැඩ. ඉතින් ඒක නිසා කෙසේ නමුත් අන්න ඔය විදියට කල් ගෙවනවා. මේ හාමුදුරුවෝ මේ දබ්බ හාමුදුරුවෝ යම් කිසි කාලයක් ගෙවාගෙන යනකොට ඒ තරුණ වයසෙන් වගේ තමයි මේ තමුන්ගේ ආයුෂ කාලේ අවසන් වෙනවා. යම් කිසි අතීත මොකක් හරි කර්ම හේතුවක් නිසා වෙන්නේ නැති මේ හාමුදුරුවන්ගේ ආයුෂ අවසන් වෙනවා. ඉතින් මොකද කරන්නේ? මේ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මෙන්න මේ විදිහ ප්‍රකාශයක් කරනවා. භාග්‍යවතුන් වහන්ස, සුගතයන් වහන්ස, මේ මට පිරිනිවෙන්න කාලයයි කියලා මෙන්න මේ ශාසනයේ මේ විදිහට බොහොම හොඳට වැඩ කටයුතු කරගෙන ඉඳිය ශාසනයට වැස ගන්නකොටම ශාසනයේ මේ තමුන්ගේ කෘත්‍ය අවසන් කරපු මෙන්න මේ දබ්බහාමුදුර ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්ස මට මේ පිරිනිවෙන්න කාලයයි. බුදුරජාණන් වහන්සේ මොකද දන්නවද දෙන උත්තරේ? බුදුරජාණන් වහන්සේ කියනවා දබ්බේනි යම් දෙයකට යම් ගමනකට කල් දන්නේද? එහෙනම් ඒකට යන් කියලා සඳහන් කරනවා. මේ ආමඳුරු කියන්නේ දැන් මම මේ පිරිනිවෙන්න මගේ මැරෙන්න කල් ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට කියනවා දබ්බේනි යම් දෙයකට යම් ගමනකට කල් දන්නේද කල් සිතන්නේද? ආ එහෙනම් ඒ ගමන යන්න. ඒ වැඩ කටයුත්ත කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ පිළිතුරක් දෙනවා. හඬා වැළපෙන්නේ නැහැ අයියෝ දබ්බ අපරාධේ තව ටික දවසක් මේ වැඩ කටයුතු කරගෙන ඉන්න කියලා එහෙම කියන්නේ නැහැ. දැන් අද කාලේ කට්ටිය නිකන් මැරෙන්නවත් බෑනේ. අනේ මට මේ උස්ම මේ නතර වෙනවා උස්ම ගන්න අමාරුයි වගේ මැරෙන්න වගේ කිව්වහම ඕවා කියන්න එන්න එපා අපිත් එක්ක. එහෙම හරියන්නේ නැහැ උස්ම වැටෙන වැටුණාට කමක් නැහැ. අපි මේ වැඩ රාජකාරී කරලා දෙන්න ඕනේ. වා පොරොන්දු වෙච්ච ඒවා කරන්න ඕනේ කියලා කියනවා. එහෙම නැත්තම් බඩගිනි හරි අමාරුයි මේ සුගත් බෑලා ඉන්නේ කිව්වහම ආපෝ එහෙම හරියන්නේ නැහැ. ඒව අපිට අදාළ නැහැ. බඩගිනි ගැන කතා කරන්න එපා කියලා කියනවා. ඉතින් ඔන්න ඔය විදියට කිව්වට මොකද බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් ඒ වගේ ගමනකට නම් ඒ වගේ කාලයක් නම් ඇවිල්ලා තියෙන්නේ ඒක සිද්ධ කරන්න ඒ ගමන යන්න කියලා අමුතු විදියට තමයි උත්තර දෙන්නේ. ඉතින් මොකද කරන්නේ මේ හාමුදුරුවෝ මේ තරුණ හාමුදුරුවෝ මේ යම් කිසි විදියක භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. අහසට පැන නැගීලා බද්ද පරයන්කෙන් අහසේ වැඩ ඉන්න ගමන් අන තමුන්ගේම ශරීරයට ගිනි දැල්ව ගන්නවා. යම් කිසි ආශ්චර්යමත් සිද්ධියක් විදිහට තමයි ඒක සඳහන් වෙන්නේ. මේ විදිහට ගිනි දැල්ව ගන්නවා. එතකොට ඒ ගින්න දැවිලුණාට මොකද මේ කය දැවිලා අළු වුණාට මොකද අන්නේ යම් කිසි විදියක දැලි ඉතුරුුනේත් නැහැ අළු ඉතුරුුනේත් නැහැ කියලා සඳහන් වෙනවා. දැලිත් නැහැ අළුත් නැහැ. හරියට නිකන් යම් කිසි ස්ථානයක තෙල් පිලිස්සුවද ඒ තෙල් පිලිස්සුවාම මුකුත් ඉතුරු වෙන්නේ නැද්ද? අන්නේ වගේ ස්වභාවයකින් මේ හාමුදුරුවෝ අන ධාතුන් වහන්සේලා ඉතුරු කළා නැහැ. එතකොට දබ්බ හාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා එහෙම තියනවායි කියලා කවුරු හරි කිව්වොත් ෂුවර් එකට ඌරු දලයක් තමයි. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහේ ස්වභාවයකින් මේ හාමුදුරුවෝ තමුන්ගේ අවසන් ගමන යනවා. අවසන් ගමන ගියාම දැන් භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහනේ මේ දේ සිද්ධ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ කියපු උදාන ගාතාව තමයි අපි අද ඉදිරියෙන් තියාගත්ත ගාතාව. එතන ඇත්තටම සඳහන් වෙනවා මෙන්න මේ අපි කරන ප්‍රතිපදාවේ ලැබෙන සැනසීම විවේකයේ පිළිබඳ අදහසකුත් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? අභේදි කායෝ නිරෝධි සංඥා. මේ යම් කිසි කයක් රූපයක් වීද එය බිඳී ගියේය. එය බිඳිලා ගියා, එය විනාශයලා ගියා. නිරෝධි සංඥා. සංඥාව නිරුද්ධ විය. වේදනා සීති භවින්සු සබ්බා. යම් කිසි වේදනාවක් තියුණද අන්නේ දේ සියල්ලම සියලු වශයෙන්ම සිසිල් වී ගියා. රූප සමින්සු සංඛාරා සංස්කාරයන් සංසිඳුනා විඥානං අත්ථගමාති කියලා සඳහන් කරන විඥාණය මේ විදිහට අස්තේට ගියා විනාශයටපත් වුණා කියන අදහස බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් මේ. අර විදිහට මැරුණ වෙලාවක ප්‍රීති වාක්‍ය කියන්නේ හොඳයිද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් අන්න භාග්‍යතුන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියනවා. හරියට නිකන් ඔය සමහර සම්ප්‍රදායන් තියෙන්නේ මලහාම නිකන් හොඳ පාටියක් දාලා කට්ටිය කාලා බීලා ඈ බෑන්ඩ් එකක් ගෙනාලා හොඳට මියුසික් ප්ලේ කරලා ආවර කරනවා. අර විදිහට ආඩන්නේ වැළපෙන්නේ නැහැ. හොඳයි අප්පා ඒකත් එක අතකට. මොකද්ද ඔකේ අඩන තියෙන්නේ? මොකද ඉතින් අර කියනා වගේ යන්න තියෙන ගමනක්. යන්න තියෙන ගමනක්. ඒක එහෙම නිකන් වෙනස් කරන්න හැකියාවක් නැහැ. වෙනස් කරන්න අවස්ථාවක් නැහැ. එතකොට අන්නේ යන තියෙන ගමන භාග්‍යතුන් වහන්සේ කියන්නේ කොහොමද? යම් ගමනකට කල් දන්නවනම් යම් ගමනක් යා යුතු නම් අන්නේ ඒ ගමන යන්න කියලා සඳහන් කරනවා. කොයි වෙලාවෙ ඔය ආරාධනාව ඊට දන්නේ නැහැ. මේ අපි කියන්නේ මේ ගමන නැත්තම් මේ ජර්නි එක තව කොච්චර දුරද දන්නේ නැහැ. අන්න අවසන් කරන්න අවස්ථාව ලැබුණාම ඉතින් අවසන් කරන්න වෙනවා නෑ. ඒක ගැන එහෙම නිකන් ලොකු නිකන් වෙහෙසක් පීඩාවක් ගත්තට වැඩක් නෑ. ඇඬුවට කෑ ගැහුවට වැඩක් නෑ. අන්න ඒ උත්තරේ තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. සාමාන්‍ය දැන් ඔය මොකද කතාවක තියෙනවා මෙහෙම දෙයක්. පහුගිය දවසක කෙනෙක් අන්න කතාවක් අන්න මෙහෙම කතාවක්. මොකද්ද මේ මේ ට්‍රිප් එක මේ ගමන තව කොච්චර දුරද දන්නේ නෑ. අනේක නිසා එක එක දේවල් වලට ලොකුවට වෙහෙස ගන්න එපා කියන වගේ අදහසක් තමයි මේ කතාවේ තියෙන්නේ. මෙහෙම කියනවා වයස ගණන වුණා කෙනෙක් බස් එක වාඩි වෙලා ගමන් කරනකොට අන්න තරුණ වයස කෙල්ලෙක් මලු ටිකකුත් උස්සගෙන මලු ටිකකුත් පටලගෙන අර වටේම අමුණගෙන එන කට්ටිය ඉන්නේ. මලු උයි අනම්මනම් එක්ක ඔක්කොම එක්ක වටපිටාවේ ඔක්කොම වලා ඇදගෙන එන වගේ කට්ටිය ඉන්නේ. අන්න ඒ විදිහට බස් එකට නැගලා මේ වයසක අම්මගේ ඔළුවෙත් වැදිලා මූණෙත් වැදිලා ඇඟෙත් වැදිලා අර මලු ටිකත් අරගෙන ඒ සීට් එකේම වාඩි වෙනවා. මේ මෙහෙම වුණාට මොකද අර වයසක උන්ද මේ දිහා දිහා තරුණිය දිහා බලලා සද්ද නැතුව අන නිකන් ඉන්නවා. රවන්න කරන්න යන්නේ නැහැ, මුකුත් කියන්න යන්නේ නැහැ. ඉතින් එහෙම කිව්වහම මේ තැනැත්ති අහනවා, මේ තරුණ කාන්තාව අහනවා, ඇයි මේකට තරහ ගත්තේ නැත්තේ, ඇයි මේකට මුකුත් නොකීවේ කියලා අහනවා. එතකොට මේ වයසක අම්මා දෙන උත්තරේ තමයි මම ඊළඟ හෝල්ට් එකෙන් බහිනවා. ඇයි ඉතින් මේ ටිකට ওই විදිහ වෙහසක් ගන්නේ, ඇයි ඉතින් මේ ටිකට ওই විදිහේ මේ තව ජර්නි එකේ තව චුට්ට දුරයි තියෙන්නේ, ඇයි ඔය වගේ දෙයක් දරාගෙන වෙහසකට පීඩාවකට පත් වෙන්නේ කියලා අන්න බැලලා යනවා. ඉතින් ඔය වගේ දෙයක් මේ ජර්නි එක කොච්චර තියනවද දන්නේ නැහැ, තව හෝල්ට් කීයද දන්නේ නැහැ නේ. සමහර විට ඊළඟ හෝල්ට් එකෙන් බහින්න වෙන්න පුළුවන්. එහෙම නිකන් බහින්නේ නැහැ මේ බස් එකේ මං කොහොම හරි එලිලා යනවා කියලා ඉඳපු කට්ටියටත් බහින්න වෙලා තියෙනවා එහෙම. ඉතින් එහෙම ඊළඟ වෝල්ට් එකෙන් බහින්න ඉන්නවා නම් ඇයි මේ වගේ දෙයකට වෙහෙස පීඩාව ගන්නෙ කියලා කල්පනා කරන්න පුළුවන්. ඈ ඇයි මේ විදිහේ තරහක් හිතේ තියාගෙන ඉන්නේ, ඇයි මේ විදිහේ රණ්ඩු වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඈ එහෙම ඉතින් අතාරින්න පුළුවන් නම් හොඳයි, වැඩේ කියන්නේ එහෙම අතෑරෙන්නේ නැහනේ. ඒක තමයි අවුල, ඒක තමයි අවුල. අර කියන විදිහට ඊළඟ වෝල්ට් එකෙන් බහිනවා කියලා අතාරින්න පුළුවන් නම් හොඳයි ඇත්තටම. නමුත් එහෙම අතහැරෙන්නේ නැහැ, අතහැරෙන්නේ නැහැ. ඊළඟ හෝල්ට් එකෙන් බැස්සත් මූට ගේමක් දීලා බහින්න ඕනේ යන්න ඕනේ කියන අදහසක් මතුවෙලා එනවා. ඒත් ඒක තමයි ওই හිතේ ස්වභාවය. ඒතකොට ඒක කොච්චර යටි පහු කරන්න අපි හැදුවට, යට ගන්න හැදුවට ඒක එහෙම ඉවත් වෙන්නේ නැහැ. ඒතකොට එන්නේ ඒක ඉවත් කරන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ. මොකද්ද? අන්න මේ පංච උපාදානස්කන්ධය ගැන නෙමෙයි කියන්නේ. මේ විදිහට රූපයක් වීද එය බිඳී ගියා. දැන් මේක අහනකොට කෙනෙක් හිතෙන්න පුළුවන් මේ මැරෙන වෙලාවේ තමයි මේ බිඳීම බිඳුනේ කියලා. නෑ, ඇත්තටම ඊට කලින් තමයි මේ බිඳීම වෙලා තියෙන්නේ. අර විදිහට කයක් පෙනුනට අර හාමුදුර ඇවිල්ලා අර විදිහට අහසට නැගලා ගිනි තියාගත්තට අන්න මොකද වෙන්නේ, මේක කලින්ම බිඳිලා ගිහිල්ලා ඉවරයි. ඒ බිඳීම තුලින් තමයි මේ වගේ ක්‍රියාවක් කරන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ අනිත් එක ගිනි තියාගන්නේ මේ හරක් මරනවට විරුද්ධව එහෙම දෙයකට නෙමෙයි. ඒ වෙනුවට මගේ කාලය අවසන්, මට පිරිණිවෙන්න කල හරි භාග්‍යතුන් වහන්සේ කියලා තමයි මේ අහසට පණින්. ඉතින් ඒ විදිහට බිඳී ගිය කයක් සමග තමයි බලනකොට මෙච්චර කාලයක් වැඩ කරලා තියෙන්නේ. ඒ විදිහට බිඳී ගිය කයකට තමයි අර පිරිස මේ චෝදනා කරලා තියෙන්නේ. ආ මේ හාමුදුරුව මේ විදිහට මෛතුණේ ඇසිරුණයි, මෙන්න දබ්බ, මෙන්න මේ මෙත්තියා කියලා ඒ චෝදනා කරලා තියෙන්නේ මෙන්න මේ බිඳී ගිය කයකට. ඔය පෙනුනට ඒ ප්‍රകൃතිය එහෙම නැහැ, කෙනෙක් නැහැ, පැවැත්මක් නැහැ, සත්වෙක් නැහැ කියන ස්වභාවයක් මේ හාමුදුරුව තුළ ක්‍රමානුකූලව මතුවෙලා ඇවිල්ලා තියෙනවා. අන්න ඒ මතුවීම ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඒ මතුවීම, ඒ විදිය ස්වභාවයේ අන්න කලින්ම ළඟා කරගත්ත දෙයක්. වේදනා සීති බවින්සු සබ්බා. සඤ්ඤාව නිරෝධුණා, නිරෝධි සඤ්ඤා, සඤ්ඤාව නිරෝධුණා, වේදනා සීති බවින්සු සබ්බා. අන්න ඕක පිළිබඳත් යම් කිසි මතක් කිරීමක් කරන්න ඕනේ. දැන් ගිනි තියාගත්තාම අන්න දැඩි වේදනාවක්, දැඩි අපහසුවක්. එතකොට මේ වේදනාව දැවිල්ලක් වෙනුවට සිසිල් වීමක්, අර විදියට ඇවිලිල්ලක් වෙනුවට නිවීමක් ගැන භාග්‍යතුන් වහන්සේ කතා කරනවා. අර විදියට ගින්නකින් ඇවිලෙනකොට මේ ඇඟ අන්න පිලිස්සීමක් දැවිල්ලක්නේ, දාහයක්නේ මතුවෙලා එන්නේ. නමුත් ඔන්න කියනවා මේ වේදනාව කලින්ම සිසිල් වෙලා ගිහිල්ලා තවදුරටත් මේ පිලිස්සෙන වේදනාවක් දරන්න කෙනෙක්, ඒ විදියට වේදනාවෙන් දුක් විඳින කෙනෙක් මෙතන ඇත්තේ නැහැ, ඉතුරු වෙලා නැහැ කියන අදහස තමයි ඔය කියන්නේ. අන්න කලින්ම මේ වේදනාව සිසිල් වෙලා ගිහිල්ලා, නිවිලා ගිහිල්ලා. ඒකින්ද මේ කය ගිනි ඇවිල්ුණාට තවදුරටත් ඒක විඳින්න කෙනෙක්, ඒකෙන් වෙහසක් ගන්න කෙනෙක් ඉතුරු වෙලා නැහැ. ඊළඟට කියනවා රූප සමින්සු සංඛාරා. මේ සංස්කාරයොත් සංසිඳිලා අවසන්. තවදුරටත් ඒ සංස්කරණයක් තමුන්ගේ තුල වෙන්නේ නැහැ. විදි හැඟීමක් නෑ. සාමාන්‍ය ඔය කියන මොකක්ද අර අන්කන්ඩිෂනල් ලව් එකක් ගැන කියනවා නෑ. එහෙම එකක් කියුණාට මේ ලෝකේ පවත්වන්න පුළුවන්ද කියලා ඇහුවොත් අන්න මොන වගේ හිතකටද ඒක පවත්වන්න පුළුවන්? අර විදිහේ මේ සංස්කරණේ නොවු හිතක් තියනවා නම්, සංස්කාර සංසිඳපු හිතක් තියනවා නම් අන්න ඒකට තමයි නියම ස්වභාවය පවත්වන්න පුළුවන්. ඔය භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවය අන්න ඒ පිළිබඳ සඳහන් වෙනවා. හැමදේම අප්‍රූ කරන්නේ නෑ. සමහර වෙලා බැනලා එලවනවා. එලෙවට මොකද? දීර්ඝ කාලීනව යහපතක්, දීර්ඝ කාලීනව මේ තැනත්තාගේ හිතසුව බැලීමක් බලනවා. අන්න ඒ විදිහේ කටයුතු කිරීමක් බුදුරජාණන් වහන්සේට පුළුවන්. මොකද හේතුව අන්න අර විදිහ අන්කන්ඩිෂන්ඩ් මයින්ඩ් එකක් තියෙනවා. කන්ඩිෂන් වෙලා නෑ තවදුරටත්. ඒ සංසිඳීම සංසිඳිලා ඉවරයි. අන්න එතකොට පුළුවනි ඇත්තටම අන්කන්ඩිෂනල් ආදරයක් ලව් එකක් පවත්වන්න. එහෙම නැත්තම් හැම වෙලේම කන්ඩිෂන්ඩ් අපි. අපි ඔය කොච්චර බයිලා කිව්වත් අන්කන්ඩිෂන් කියලා එහෙම එකක් නෑ. හැම වෙලේම කන්ඩිෂන්. එතකොට මෙන්න මේ වගේ මානසික ස්වභාවයක් තියනවා නම් අන්න ඒ කෙනා වටපිටාවටත් පහසුවක්. ඒකනේ අර රතන සූත්‍රය එහෙම කියන්නේ යانے යන තැන ජාග්‍රාහකේ කියන යන තැන පහසුවක් වටපිටාවේ ඉන්න මිනිස්සුන්ට සැනසීමක් අරගෙන මේ තැනට යනවා. මොකද හේතුව අන්න එයා තුල තියෙන අර කී විදිහේ සංස්කරණය නොවුණු සංස්කරණ සංස්කාර සංසිඳුණු ස්වභාවයක් මනසක් තියෙනවා. එයාට යම් යම් දේවල් පෙන්වුවාට ඒවට හසු වෙන්නේ නැහැ එයා. ෂණිකව යම් කිසි දෙයක් ඉපදිලා ආවට ඒකට තරහ ගන්නේ නැහැ එයා. ඒ වෙනුවට ඒක විනිවිද දකිනවා. සමහර වෙලාවට විනිවිද දැකිලා දක්වන ප්‍රතික්‍රියාව බොහොම අධික ලෙස තරහ ගත්තා වගේ ප්‍රතික්‍රියාවක් තමයි දක්වන්නේ. ඒ විදිහ ප්‍රතික්‍රියාවක් තමයි දක්වන්නේ. මොකද මේ තැනත්තගේ යහපත උදෙසා මේ විදිහ ප්‍රතික්‍රියාවක් දක්වනවා. එහෙම නිකන් හැමදේම අනුමත කරන්න බෑනේ. ඒ තියෙනවා. ඒ තියෙනවා. ඉරි තියෙනවා. ඉරි පැන්නුම් මල පැන්නුම් තියෙනවා. ඒකෙන් පැනලා එන්න එපා. ආයේ පැනලා ආවට පස්සේ ඉතින් වදින්නේ අර ක්ලබ් එකෙන් තමයි. කොම්පැෂන් නෙමෙයි එතකොට තියෙන්නේ ක්ලබ් එකක්. යගදාවක්. ඈ යගදාවෙන් තමයි වදින්නේ. වැදුනාට පස්සේ අයියෝ රිදුනා ගැහුවා කියලා වැඩක් නැහැනේ. වැඩක් නැහැ. මොකද අර ඉරි පැන්නුම් මල පැන්නුම් තියෙනවා. ඒවා පවත්වන්න වෙනවා. එහෙම නැතුව බෑනේ කරන්න. දැන් පැවිද්දෙක් වුණත් එහෙම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් පැවිද්දෙක්ගේ ස්වභාවය තමයි අන්න යම් කිසි එක්තරා විදියක පරතරයක් හැම වෙලේම මේන්ටේන් කරනවා. ඇඳුමෙනුත් වෙනස්. ඈ ඊට පස්සේ මොකද විවරණ භාවයකටපත් වෙලා. ඊට පස්සේ කෙස් රැවුළු නිකන් තට්ටේ තමයි තියෙන්නේ. විවරණ භාවයකටපත් වෙලා අන්න අර විදිහේ ස්වභාවයක් පැවිද්දෙකි තියෙනවනේ. ඒක එන්නේ සම්ප්‍රදායෙන් තමයි. නමුත් ඒක තුලින් අර වටපිටාවේ ගනුදෙනු කරන පිරිසට ආරක්ෂාවක්. ආරක්ෂාවක් මොකද හේතුව? හැම වෙලේම අර යම්කිසි සීමාවක් පෙනෙනවා. යම්කිසි නිකන් මොකද්දෝ අමුතු ගඳක්. ඈ මොකද්දෝ අමුතු ස්වභාවයක් මේ දැනත තුල තියෙනවා කියලා යම්කිසි දුරස් හැඟීමක් මතුවලා එනවා. ඒක හොඳයි. මොකද හේතුව ඔය ගින්දරත් එක්ක සෙල්ලම විදියටනේ ඔක පෙන්වන්නේ. ඉතින් ඒ ආරක්ෂාව හොඳයි. දැන් අර දෙදෙනාටත් මේ රහතන් වහන්සේ කෙනෙක් චෝදනා නගලා මොන විදිහේ කර්මයක් රැස් කරගන්න නැතිද? දන්නේ නැහැ නේ කොහොම කර්මයක් රැස් කරගත්තද කියලා. ඈ කොයි විදියට විඳවන්න වෙයිද කියලා වගේ දේවල්. මොකද හේතුව අන්න අර කයෙන් මිනිස්සෙක් පේනවා. නමුත් මේ කය බිඳිලා ගිහිල්ලා සංඥාව වැඩ කරනවා වගේ පේනවා. නමුත් සංඥාව නිරුද්ධ වෙලා වේදනාව දැනෙනවා වගේ පේනවා. නමුත් වේදනාව සිසිල් වෙලා සංස්කාර වැඩ කරනවා සංසිඳිලා නැහැ වගේ පේනවා. නමුත් සංසිඳිලා විඥාණය විනාශයටපත් වෙලා නැහැ. විඥාණය පිහිටි බවට පේනවා. නමුත් විඥාණය අර අස්තයට ගිහිල්ලා විනාශයටපත් වෙලා. ඒතකොට එක්තරා විදිහක අන්න අර සම්ප්‍රදාය කාට කාටත් ආරක්ෂාව පිහිටනවා. ඉතින් ඒක කඩලා බිඳලා යනවා නම් ඒක සමහර විට ඉතින් ඒක කරන කෙනාගේ දුර්ලභකමක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒක කරන කෙනාගේ දුර්ලභකමක්. ඒ විදිහට වැඩිපුර හිතවත් වෙනවා නම් වැඩිපුර කතා බහ කරනවා නම් ඒක සමහර විට හොඳ නෑ. විශේෂයෙන් අර ගනුදෙනු කරන අනිත් පැත්තට අනුතුරක් පිනිස පිහිටන්න පුළුවනි. ඒ අඩුපාඩුවක් විදිහට දකින්න ගැටලුවක් නෑ. දැන් මගේ උනා තියෙන ස්වභාවය තමයි මේ මිනිස්සයා විදිහට තමයි ඉන්නේ. ප්‍රകൃතියට තමයි ඉන්නේ. නිකන් අර වෙනම ඇඳලා අන්තට්ටුවක් මේන්ටේන් කරන්නේ නෑ. එහෙම වුණාම අන්න මොකද වෙන්නේ? අර මචං මචං ගන්නට වෙනවනේ. එතකොට අමාරුයි. එතකොට අමාරුයි සමහර විට අන්න වටපිටාවටත් අමාරුයි. නමුත් ඉතින් මොකද කරන්නේ? මේ විදිය දෙයක් ඉතින් මැරිලා උපදින්න වෙනව නැවතත් අර විදියට අන්තට්ටුවක් පළඳගෙන ඊළඟ ආත්මෙවත් අලුතෙන් පැවිදිකමක් කරන්න. ඉතින් ওই ප්‍රകൃතිය තමයි සමහර විට ඉතින් අඩුපාඩු විදියට දකිමින් ඥානයක ලාභයි. යන එක ලාබයි. මොකද ඉතින් නැවත නැවත මේවා මතක් කර ගැනීමත් වටිනවා, නැවත නැවත මේ විදිය දෙයක් හඳුන ගැනීමත් වටිනවා. ඉතින් කොහොම හරි මෙන්න මේ දබ්බහාමුදුරුවෝ මේ ප්‍රතිපදාවක් තුළින් තමුන් අත්කරගත්ත සැනසීම, තමුන් ලංකරගත්ත සැනසීම පිළිබඳ කතාවක් බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් විදිහට ප්‍රකාශ කරනවා. මෙන්න බලන්න, මේ කය තියුණාට මොකද, මේ කය බිඳිලා ගිහිල්ලා ඉවරයි. මේ සංඥාව වැඩ කරාට මොකද, සංඥාව දැනටම නිරුද්ධ වෙලා. මේ ගින්නෙන් දැවිල්ලක් 1000ක් ආවට මොකද, වේදනාව සිසිල් වෙලා ගිහිල්ලා. මේ සංස්කාර සංස්කරණය වෙන්නේ නැහැ මේ තවදුරටත් මේ මනස තුල. අන්න මේ විඥාණය විනාශයට අස්තයට ගිහිලා තියෙනවා. මෙන්න ඒ විදිහේ කෙනෙක්, මෙන්න ඒ විදිහේ රහතන් වහන්සේ කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක ඒ වටපිටාවේ ඉන්දිය පිරිසටත් පාඩමක් උගන්වමින්, ඒ වටපිටාවේ ඉන්න පිරිසටත් යම් කිසි ධර්ම කරුණු ටිකක් පෙන්වමින් නැවත නැවත මෙන්න මේ ප්‍රතිපදාව අපිට ගෙනහැර දක්වනවා. ඉතින් සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේ ප්‍රතිපදාව කොහොමද අපි ආරම්භ වෙන්නේ, කොහොමද වෙන්නේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවනි. ඉතින් ඒක සඳහා මෙන්න මේ කියන විදිහේ දබ්බහාමුදුරන්ගේ මේ ස්වභාවය අපේ හිත තුලත් ටික ටික තියෙනවා. ටික ටික තියෙනවා. අනේ තියෙන ස්වභාවය ටිකෙන් ටික වර්ධනය කරගන්න, වැඩි වැඩියෙන් වර්ධනය කරගන්න කියලා තමයි අපි මේ සතිමත් ප්‍රතිපදාවක් පෙන්වන්න උත්සාහ ගන්න. පෙන්වන්න උත්සාහ ගන්න. ඒ ශක්තිය අපි තුල තියෙනවා. නමුත් ඒකට අපි ජව කවලා නැහැ. අර ඒකයි මම කිව්වේ, අර නින්දේදී සතිමත් වෙන තරමට, නින්දේදී ආරක්ෂාවක් වෙන තරමට මේ ප්‍රතිපදා වඩන්න ඕනේ. එතකොට ප්‍රകൃතියේදී වැරදි කරනවා කොට දෙනේ. අන්න මේ තැනත නින්දේදීත් වැරදි කරන්න බයයි. ඒ පමණකට මේ ප්‍රතිපදාව වඩලා තියෙනවා. ප්‍රകൃතියේදීවත් සිහිය නැහැ කොට දෙනෙට. මේ තැනත්ට නින්දේදීත් සිහිය තියෙනවා. අන්න ඒ පමණකට මේ ප්‍රතිපදාව වඩලා තියෙනවා. ඉතින් ඒක කාලෙත් එක්ක තමයි පරිවර්තනය වෙන්නේ. කාලෙත් එක්ක තමයි මේ පරිවර්තනය වෙන්නේ. අන්න ඒ සඳහා ටිකෙන් ටික උත්සාහ ගත යුතුයි. ඒ සඳහා බලන්න දවසට යම් කිසි වෙලාවක් ඇවිදින්න පුළුවන්ද සිහියෙන්? ඒ සඳහා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්ද? අර විදියට සිහියෙන් වාඩි වෙලා ඉන්න පුළුවන්ද යම් කිසි වෙලාවක්? ඒ සඳහා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්ද? අන්න ඒ විදියට ටිකෙන් ටික උත්සාහ කරන්න ඕනි. එහෙම උත්සාහ කරනකොට අපිට ගොඩක් වෙලාවට වෙහෙසක් අපහසුාවක් දැනෙනවා. මොකද මේ වෙහෙස අපහසුවම තමයි අපි මේ වගේ දෙයකට යොමු කරන්නත් හේතුව. දැන් මොකද්ද අර ලස්සන කතාවක් කියන ගොල්ෆ් බෝල් එකක් ගැන. ගොල්ෆ් බෝල් එකක ඉස්සර ස්වභාවය තමයි ඒ බෝල් එකේ සර්ෆස් එක හරිම ස්මූත්ලු. මුකුත් කඩතොළු නැහැ. කඩතොළු නැතුව බොහොම ප්‍රසන්න විදියට මේක හදලා තියෙනවා. නමුත් මේ පිරිස නිරීක්ෂණය කරනවා මේ අර බැට් එකෙන් ගහන්න 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 මේ බෝලේ කඩතුළු සහිත වෙනවා. කඩතොළු සහිත වෙන්න වෙන්න මේ බෝලේ වැඩි දුරක් ගමන් කරනවා, වැඩි වේගකින් ගමන් කරනවා. තලන්න යකඩේ වෙන කතාව වගේ එකක් තමයි මේ කියන්නේ. අනේ මොකද වෙන්නේ, කඩතොළු සහිත වෙන්න වෙන්න මේක වැඩි දුරක් වැඩි වේගකින් ගමන් කරනවා. ඊට පස්සේ මොකද කරේ? ආහෙන කඩතොළු සමගම ගොල්ෆ් බෝලයක් හැදුවා කියලා ඔන්න ගොල්ෆ් බෝලේ ඉතිහාස කතාව සඳහන් කරනවා. එතකොට ඒ වගේ දෙයක් අපේ ජීවිතවලත් තියෙනවා. කෙනෙක් සමහර විට අර විදිහේ බැට කන්නේ නැත්තම් ඒත නැත්නම් මේ මුළු ජීවිත කාලෙම අමුතු මුලාවක ඉඳිමින් අවසන් කරනවා. එක්තරා විදිහක පින් මද, පින් අඩුයි. අපි නම් හිතන්නේ අනේ අපිටත් ඒ වගේ පින් තියුණා නම්, ඒ විදිහට කාලා බීලා ප්‍රශ්න නැතුව ඉන්න තියුණා නම් කියලා. නමුත් නෑ, ඒ පින් මද මදි මේ සඳහා මේ විදිහේ ප්‍රතිපදාවකට යෙදීම සඳහා. ඉතින් ඒ වගේ කෙනෙක් අර විදිහේ මුලාවක් තුල මුළු ජීවිත කාලයක්ම වුණත් ගෙවන්න පුළුවන්. අන්න මේ වගේ ප්‍රතිපදාවක් හොයාගෙන යන කෙනෙක් ගොඩක් දුරට මොකද වෙන්නේ? අන්න අර බැටකෑමම තමයි එක එක විදිහට එක එක කෙනා බැට කනවා. ඉතින් එක එක විදියට බැට කනවා. එක එක කෙනාට එක එක නේ ප්‍රශ්න, විවිධ ප්‍රශ්නනේ. අනන්‍ය වූ ප්‍රශ්න තියෙනවා, අනන්‍ය වූ බැටකෑම් තියෙනවා. ඉතින් මේ ලෝකේ, මේ නවීන ලෝකේ සඳහන් වෙනවා මේ මොකද්ද කියන්නේ, ඩිප්‍රෙෂන් තමයි මේ ලෝකේ ලීඩින් කෝස් එක. ඒ කියන්නේ තියෙන ප්‍රමුඛතම හේතුව යම් කිසි කෙනෙක් කායිකව මානසිකව රෝගී වෙන්න තියෙන ප්‍රමුඛතම හේතුව. එතකොට ආබාධ ඇති වෙනවා ඇඟේ, මේ විදිහට විවිධ ලෙඩ රෝග ඇති වෙනවා. මේ සියල්ලටම හේතුව ඩිප්‍රෙෂන්. ඒ වගේ ලෝකෙක මේ ඉන්නේ. අපි හිතනවා ෂුගර්, අපි හිතනවා මේ ප්‍රෙෂර් කියලා, නෑ ඊට වැඩිය එහා ගොයපු හේතුව තමයි මේ. ඉතින් ඒ වගේ ලෝකෙක, අන්න ඒ වගේ බැටකන ලෝකෙක තමයි අපි ඉන්නේ. හැමදාම විවිධ දේවල් නිසා විවිධ ආකාරයෙන් මේ තැනැත්තා බැටකනවා. ඒ බැටකෑම නැවත නැවත ඉදිරිපත් වෙනවා. සමහර විට ඔය පේම් කරන්න ගියපු කට්ටියත් ඔය පේමේ කියන එක නිකන් අර දෙපැත්ත කැපෙන ආයුධය වගේනේ. අන්න හොඳ පැත්ත තියෙනකන් හොඳයි. අනිත් පැත්ත කැරිච්ච ගමන් අන්න මොකද වෙන්නේ? බොහෝම වෙහෙසක් පීඩාවක් ඇති වෙනවා. මරාගෙන මැරෙන්න පුළුවන්. ඈ ඔන්න ඒක නිසාම කියනවා පේමති ජායතෝ සෝකං. ප්‍රේමය නිසා දුක තමයි හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නමුත් අපි මේ වචනේ අහන්න කැමති නෑ. අහන්න කැමති නෑ. ප්‍රියතෝ ජායති සෝකං කියලා සඳහන් කරනවා. ප්‍රිය කට්ටිය හින්දා ශෝකය ඇති වෙනවා කියන එක අහන්න කැමති නෑ. අපි දරෝ නෑ නෑ, මෙයා හොඳයි, මෙයා මට යහපත, මෙයා මට සතුට දනවනවා කියලා. නමුත් ඒකම දවසක අනිත් පැත්ත හැරෙනවනේ. ඒ පිහිතලෙන්ම කපල යනවා. කපල යනකොට යන්නේ බෙල්ලම වෙන්න පුළුවන්. බෙල්ලම වෙන්න පුළුවන්. ඔය දෙයියෝ සාක්කි වගේ වෙලා තියෙන්නේ. ඈ බුදුරජාණන් වහන්සේත් ඒ වචනේම කියන මොකද්ද? අන්න පෙම්වතෙක් තමුන්ගේ පෙම්වතියව කසාද බැඳ ගන්න බැරුව මොකද කරන්නේ? පිහියකින් ඇනලා තමුන්ගේ බෙල්ලත් කපා ගන්නවා. අපි එළවදි පරලොවදි හමු වෙමු කියලා. ඔන්න ඕක තමයි. ඉතින් ඒකම වෙන්නේ නැති අර කියන්නේ මොකද්ද? සදා කල්හි පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙන උදුම්බරා මලක් තිබේ ආදරයයි කියනවා. හැමදාම පෙම්වතුන්ගේ සීන පුරා මේක පිපෙනවා. මොකද්ද පිපෙන්නේ? මේ උදුම්බරා මලක්. කවදාවත් නොපිපෙන මලක් තමයි මේ. කවදාවත් හොයාගන්න බැරි මලක් තමයි මේ. අත්තික ගහකට ගිහිල්ලා බලන්න, ඒකෙන් මල් තියනවද කියලා. එහෙම එකක් නැහැ. ඈ එහෙම මලක් හොයාගන්න නැහැ. ඉතින් සදා කල්ලි පෙම්වතුන්ගේ සීන පුරා නම් පිපෙනවා තමයි. නමුත් උදුම්බරා මලක් තිබේ ආදරයයි කියනවා. එහෙම නොපිරෙන මලක් ඇත. කොහෙදෝ ඇත. ඒක හොයමින් යන ගමනක්, ගිහිල්ලා ගිහිල්ලා වෙහෙසක් පීඩාවක් විතරයි ඉතුරු වෙන්නේ. අන්නේ වෙහෙස පීඩාව හරියට නිකන් අර ගොල්ෆ් බෝල් එකට නැවත නැවත පහර දෙනවා වගේ වෙහෙස පීඩාවක් දැනෙන කෙනෙක් ක්‍රමානුකූලව අන්න ටික ටික මේ විදිහේ සැනසීමක් දිහාවට, මේ විදිහේ ප්‍රතිපදාවක් දිහාවට යොමු වෙන්න පුළුවනි. ඉතින් ඕක පිළිබඳ හොඳ ලස්සන ප්‍රකාශයක් කරනවා කවුද? අපි අහලා තියෙන්නේ නිච්චේ කියලා. නීචේ කියලා ඉන්නවා, ෆෙඩ්‍රික් නීචේ. අන්න ඒ තැනැත්තා කියනවා, මේ තැනැත්තා මොකද්ද ඇල්කොහොල් මද්‍රව්‍ය පිළිබඳ පුදුම අප්‍රසාදයක් පළ කරලා තියෙනවා. එයා කියනවා මේ මද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා, මද්‍රව්‍ය සුදුසු නෑ, මේ ඇල්කොහොල් ගන්න එපා කියන දැඩි මතවාදයක් එයා ඉඳලා තියෙනවා. එයා කියනවා වතුර බොන්. මොකද කියනවා මේ ඇල්කොහොල් ගත්තාම මේ පේන් එක නම්බ වෙනවා. මේ පේන් එක ටික වෙලාවකට අමතක වෙනවා. මේ පේන් එක ටිකකට නොදැනී යනවා. අන්න ඒක අපිට සහතික වෙනවා. ඊක අපේ හිතට සැනසීමක් අරගෙන එනවා. එයා කියනවා මේ ජීවිතේ මෙහෙම අවුලක් නෑ කියලා. ඔය පාටි වලට ගිහිල්ලා කරන කෙරුවාව තමයි ඔය. පැය දෙක තුනකට අර බීලා ඒ හයි එක තියෙනකොට, ඒ සූස්තිය තියෙනකොට අන්න කියනවා අවුලක්ම නෑ වගේ මචං කියලා. මම පැය දෙකක් ඩාන්ස් කරලා හොඳට දඟලලා විවේක වෙලා අන්න එනවා, හිතනවා මේක යැපෙන්න පුළුවන් කියලා. පහුවදාට මොකද වෙන්නේ? අන්න ඊට වැඩිය දරුණු විදියට ඇංගෝව එකක් එනවා. ඊට වැඩිය දරුණු විදියට වෙහෙසක් පීඩාවක් එනවා. ඉතින් ඔන්න ඔය ඇල්කොහොල් වල තියෙන ස්වභාවය ගැන තමයි මේ තැනත්තා කියන්නේ. කියනවා මෙන්න මේ ඇල්කොහොල් විසින් අපිට සනාථ කරනවා, මේ ජීවිතේ වෙනස් කරන්න ඕනේ නැහැ, මේ ජීවිතේ මෙහෙම කාලා ඉන්න පුළුවන් කියන හැඟීමක් අපිට දෙනවා. නමුත් ඒක එච්චර සුදුසු හැඟීමක් නෙමෙයි. ඒක එච්චර නිවැරදි හැඟීමක් නෙමෙයි. අර විදියට බැටකන කෙනෙක් ක්‍රමානුකූලව මේ ජීවිතයේ වෙහෙස දකිනවා නම් ඒ තැනැත්තට පුළුවනි අර කී විදියේ ප්‍රතිපදාවක් දිහාවට යෙදෙන්න, යොමු වෙන්න. අනේ යොමු වීම, යෙදීම අනිවාර්යෙන් කෙනෙක්ට පහසුව පිණිස, කෙනෙක්ට සැනසීම පිණිස හේතු වෙනවා. අර විදියට කයක් තියෙන්න පුළුවන්. නමුත් කය නිරුද්ධ වෙලා ගිහිල්ලා ඉවරයි. අර විදිහට සංඥාව, වේදනාව, සංස්කාර, විඥාන වැඩ කරනවා කියලා වෙන්න පුළුවන්. නමුත් ඒවා ඒ විදිහට සිසිල් වෙලා, ඒවා ඒ විදිහට නිරුද්ධ වෙලා අර විදිහට අස්තයට ගිහිල් ඉවරයි. එතකොට මේ තැනැත්තට කය ගිනි ගත්තට එයාගේ හිතට අර විදිහ වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කියන ක්‍රමානුකූල ප්‍රතිපදාව, ටිකෙන් ටික වැඩෙන ප්‍රතිපදාව ගැන යම්කිසි විදිහක උත්කෘෂ්ඨ නිදර්ශනයක් වගේ තමයි මේ දබ්බහාමුදුරුව. ඒ උත්කෘෂ්ඨ විදියට නිදර්ශන වෙනවා. අන්න යම් කිසි විදියක මේ කය ගිනි ගන්නවද මේ ස්වාමීන් වහන්සේ ඒකෙන් වෙහෙසක් ගන්නේ නැතුව මේ ආකාරයෙන් අන්න වැඩේට කල් තියෙන වැඩේට කල් ඇවිල්ලා තියෙනවා. මොකද්ද වැඩේ? මට මරණයට පත් වෙන්න කාලේ හරි භාග්‍යතුන් වහන්සේ. එහෙනම් ඉතින් හරිනම් ඉතින් ඒ සුදුසු ගමනේ යන්න කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. අන්නේ සුදුසු ගමන ගිය හැටි ශාසනයේ විශේෂයෙන් සඳහන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක උදාන වාක්‍යයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපි හිතමු කල්පනා කරමු මේ ස්වාමීන් වහන්සේගේ ආදර්ශය සමග මේකී කරුණුත් අපේ ජීවිතේ වැනිව ජීවිතෙත් එවැනිව සැනසීමක් සඳහා මේ හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. මම හිතන්නේ අදත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම වටින ධර්ම දේශනාවක් ඉදිරිපත් කළා. අපි හැම දෙනාටම අද අලුතෙන් සම්බන්ධ වෙන පිරිසකුත් ඉන්න නිසාත් බොහෝ දෙනෙක් පසුව සම්බන්ධ වෙච්ච නිසාත් වැඩසටහනට මම කෙටියෙන් මතක් කරන්නම් ධර්ම දේශනාවේ සාරාංශය. අද ධර්ම දේශනාවට මූලිකුණේ දබ්බමල්ලපුත්ත කියන රහතන් වහන්සේගේ පරිනිර්වාණයේදී බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය ආරම්භ කරගෙන දේශනා කරන ලද ගාථාවක්. මේ ගාථාවට කලින් අතර මේ ස්වාමින් වහන්සේගේ රහතන් වහන්සේගේ නිදාන කතාව සරලව කිව්වොත් එහෙම මේ ඒ රහතන් වහන්සේ මව්කුසේ ඉඳද්දිම මව මිය යනවා. ඒ අවස්ථාවේදී ඒ ඥාතීන් මවගේ මෘත ශරීරය ගිනිලෑමට යොමු කරන අවස්ථාවේදී උදරය විවර වෙලා දරුවා ඉපදිලා මේ දර කොටයක් මතට වැටෙන නිසා තමයි දබමල්ල දබ්බ කියන නම ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ අත්තමත් එක්ක ජීවත් වෙන මේ කුඩා දරුවා අවුරුදු 7 පැවිදිවීමට කැමැත්ත පළ කරලා එහෙම පැවිදි වෙන අවස්ථාවේදී මේ කෙස් දවුල නැතුව ඇතිනේ කෙස් හිස මුඩු කරනකොට ඒ කෙස් කමටහනකට ලක් කරන්න එහෙම නැත්නම් කේස් අරමුණු කරගෙන අනිත්‍යතාවය මෙනෙහි කරන්න ගුරු ස්වාමීන් වහන්සේ දෙන උපදෙස් අහගෙන ඉඳලා මේ කේස් දාන්න පටන් ගන්නකොට සෝවාන් වෙන මේ දරුවා කේස් බෑම අවසානයේදී රහත් බවට පත් වෙනවා. එතකොට මේ තමන් පැවිදි වුණේ මොනවා හරි දෙයක් අරමුණු කරගෙනද ඒක ඕල්රෙඩි සම්පූර්ණ වෙච්ච නිසා මේ දරුවා කල්පනා කරනවා නැත්නම් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ ඉතිරි ජීවිත කාලයේ මොනවා හෝ වත්තක් සඳහා නැත්නම් යහපත් කාර්යයක් කියමු ස්වාමීන් වහන්සේලාට තියෙන හි නැත්නම් අපිට ඕන කෙනෙක්ට පුළුවන් මේ මොනවා හරි කාර්යයක් වෙනුවෙන් කැපවෙන්න කියලා. එහිදී මේ ස්වාමීන් වහන්සේ තීරණය කරනවා ආධුනික ස්වාමීන් වහන්සේලාට කුටි සකස් කිරීම සහ දාන ආරාධනාවක් ලැබෙන මේ සඳහා කටයුතු කිරීම කියන මේ වත් දෙක වෙනුවෙන් කැපවෙනවා කියලා කල්පනා කරනවා. මෙහෙම කටයුතු කරගෙන ඉන්න අවස්ථාවේදී මෙත්තිය බුම්මජ කියන පින් මද ස්වාමින් වහන්සේලා දෙදෙනෙක් උන්වහන්සේලාගේ පින් මදකම නිසා ලැබෙන ලාමක සෙනසුන් සහ ලාමක දානයන් නිසා මේ ලබන ලැබීම් වල වරද දබමල ස්වාමින් වහන්සේට පැවරෙනවා. කියන්නේ හිතෙන් පොඩි තරහක් වගේ තියෙන ඇති ඒ වුණත් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ දේශනා කරේ පැහැදිලි කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ගහක් යට නැත්නම් ගල් ගුහාවක ඉන්න අවමය දුන්නට අවමය තනවීමක් එහෙම කළාට තමන්ගේ ලැබීම හැටියට ඊට වඩා සේනාසන හොඳ සේනාසන ලැබෙන්න පුළුවන් දානෙන් පිණ්ඩපාත දානෙන් යැපෙන්න පැනවීමක් කළාට හොඳ දාන තමන්ගේ ලැබීම නොලැබීම පුළුවන්. ඉතින් මේ වගේ තමන්ගේ නොලැබීම තියෙන නිසා තමයි මේ ස්වාමීන් වහන්සේලාට කිව්වද ස්වාමීන් වහන්සේලාට ඒ ලාමක දාන සහ ලාමක සෙනසුන් ලැබෙන්නේ. නමුත් ඒ වරද පැට වෙන්නේ දව මල ස්වාමීන් වහන්සේට නිසා ඒ කාලයක් තිස්සේ මම හිතන්නේ හිතේ ඇතිවෙච්ච තරහ ස්වභාවයක් හේතු කොටගෙන මේ ඒ ස්වාමීන් වහන්සේට වරදක් පැට වෙනවා. මේ මෙත්තිය බුම්මජ ස්වාමීන් වහන්සේලාගේ අනුගාමික මෙහිමිනාසෙලා පාශ්‍රයෙන් ඒ අවස්ථාවේදී ඒ වැරද බුදුරජාණන් වහන්සේ වෙත අරගෙන ගිය වෙලාවේදී දබමල ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් කරනවා සිහිනෙන්වත් මෙහිම වැරදි සිතුවිලි තිබුණේ නෑ. ඒක නිසා සැබවින්නම් ඒ ගැන කවර කතාද කියලා මේ ඒක බොහොම දැඩිව මුලින් ඒක ගැන වචනයක් නොකී හිටියට බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා වෙන කෙනෙක්ගේ පිහිටක් කතා නැතුව තමන් සරණ කරගෙන ගිහිල්ලා තමන් කළා නෑ කියන එක ප්‍රකාශ කරන්න කියලා ඒ අවස්ථාවෙත් තමයි කියන්නේ. සිහිනකින්වත් එහෙම හිතුවilla පිටුච්ච නැති නිසා මේ එකේ එහෙම සිහියෙන් ඉන්නකොට ඒ ගැන කවර කතාවද කියලා. ඉතින් එතනදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක් කළේ මේ ওই සිහිනය සහ පියවි සිහිය කියන කාරණා දෙක පැහැදිලි කළා ස්වාමීන් වහන්සේ. මේ පුහුණු නොකරන හිතක තියෙන්නේ නින්දක තියෙන ස්වභාවය, එහෙම නැත්නම් මේ හීනවල දකින්කොට තියෙන උරග මනසක ස්වභාවය. ඒක අපේ හැම කෙනෙක් ගාම තිබුණත් අපි කාලයක් තිස්සේ පුහුණු කරලා අපිට පුළුවන් මේ භාවිත මනසක් තත්ත්වයට ගේන්න. එහෙම ගෙනාවේ නැති හිතක් මම හිතන්නේ ප්‍රකෘති වෙලාවක වුණා, සිහිනක නැති වෙලාවක වුණා, තෝරන වෙලාවක ඒ උරග මනස අපේ ක්ෂණිකව මතුවෙන්න පුළුවන්. හැබැයි අපි කාලයක් තිස්සේ ප්‍රමාණිකෝලව පුහුණු කරන හිතක කාලයක් ගියාට පස්සේ ප්‍රකෘති ස්වභාවය විතරක් නෙවෙයි හීනකෙදි පවා ඒ ප්‍රකෘති තත්ත්වෙ නැත්නම් ඒ නිවැරදි ස්වභාවය පවත්වාගෙන යන අපිට හැකියාව තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. මේ විදියට පුණ්‍ය වීමක් කරපු දබමල්ල ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ පිරිනිවන්ට කාලය ලැබිලා බුදුරජාණන් වහන්සේගේ ඒ සඳහව සීලගෙන අහසට පැන නැගිලා තම සිරුරට ගිනි දල්වාගෙන පිරිනිවන් පෑවට පස්සේ ඒ දෙස බලාගෙන හිටපු නැත්නම් ඒ කර්මණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරලා තියෙන්නේ. අද ධර්ම දේශනාවට මූලික වෙච්ච ගාථාව. එතනදී ඇත්තටම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දැන් ගින්නක් මවලා ගින්නේ කය විනාශ වුණාට එතන දැලි හෝ අලු හෝ කිසි දෙයක් ඉතුරු නෑ කියලා තමයි ස්වාමීන් වහන්සේ මතක් කළේ. ඒ කොහොමනත් ඒ ගාථාවේ සඳහන් වෙන්නේ මේ කයක් නැත රූපයක් තිබුණත් ඒක ඒ ගින්නෙන් දැවෙන කලින් බිඳී ගිහිල්ලයි තිබ්බේ. ඒ නිසා ඇති වෙන සංඥාවක් වේදනාවක් සංස්කාර කිරීමේ හැම දෙයක්ම ඒ වෙන තවදුරටත් පවතින දේවල්. මේ කියන්නේ වේදනාව කලින්ම සිසිල් වෙලා තිබ, සංඥාව කලින්ම නිරුද්ධ වෙලා තිබ, සංස්කාර තවදුරටත් සංස්කරණයේ වෙන ස්වභාවයක් එතන තිබුණේ නැහැ. ඒක නිසා විඥානය අස්තයට පත් වෙලා තිබිච්ච නිසා ඇත්තට මෙතන හිම වේදනාවක් ඒ වේදනාව දරා ගන්න කෙනෙක් හිටපු නැති නිසා ඒ ගැන ගැටලුවක් නෑ කියන එක තමයි අපිට අහස දේශනා කළේ. ඒත් එක්කම මේ උදාන කතාවේ ඒ කියන බුදුරජාණන් වහන්සේගේ අගය කිරීමට මේ දබමල බහතන් වහන්සේ යොමු වුණායි කාරණා ටික නිසා. හැබැයි ඒ කියන ගතිගුණ අපි හැම කෙනෙක් ගන්නත ඒ තියෙන ස්වභාවයන් අපි හැම දෙනෙක් ගාම සුළු වශයෙන් තියෙනවා. අපි ක්‍රමානුකූල පුහුණුවකින් දෛනික පුහුණුවකින් මේ තත්ත්වය වැඩි දියුණු කරගෙන ඒ රහතන් වහන්සේගේ ස්වභාවයට අපි හැම දෙනාටමත් ලං වෙන්න පුළුවන් කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ මතක් කළේ. ඉතින් අද මෙතන මම හිතන්නේ සම්බන්ධ වෙන ආධුනික මුලින්ම මේ සම්බන්ධ වෙන අයටත් නිතිපතා සම්බන්ධ වෙන අයටත් මම හිතනවා ඒක බොහොම වටිනා ධර්මදේශනාවක් වෙන්නේ නැති කියලා. මේ දෛනික පුහුණුවකින් මේ විදිහට අපිට දීර්ඝ කාලීන සැනසීමක් ලබා ගන්න පුළුවන් කියන කාරණේ ධර්මදේශනාව තුළින් පැහැදිලිුණා කියලා මම විශ්වාස කරනවා. සමා වෙන්න ඕනේ වැඩි වෙලාවක් ගතනම් ඒ පැහැදිලි කිරීම එහෙම නැත්නම් සාරාංශ කිරීම කරන්න. මම ඉක්මනින්ම ඊළඟ අංගයට යොමු වෙනම්. ඊට පස්සේ අපේ වැඩසටහනේ තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද උපදෙස් පත්‍රිකාවට යොමු වෙන එක. මම ඒක ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම් හැම දෙනාටම බලන්න. මම හිතන්නේ පේනවා ඇති. මම හැමදාක්ම මතක් කරනවා වගේ මේ සතිමත් බව කියන්නේ එහෙම නැත්නම් මනසෙහි පිහිටව ගැනීම කියන්නේ මානුෂ්‍යකුණු අපි හැම දෙනාටම ලැබිච්ච මූලික මානව අයිතිවාසිකමක්, ජන්මදායාදයක්. කිසිම ආගමික, ජාතික, දේශ සීමා ආදී කියන මේ අපි විසින් අපිට පනවාගෙන තියෙන මනුෂ්‍යයා විසින් මනුෂ්‍යයාට පනවා තියෙන කිසිම ભેදයකට සීමා කරන්න බැරි ඒ හැම ભેදයක්ම ඉක්මවන හැම මනුෂ්‍යයෙක්ටම අයිති වඩන්න පුළුවන් හැකියාව තියෙන දෙයක්. ඒකට අත්‍යවශ්‍ය වෙන්නේ Tamanට මේකේ වටිනාකමක් දැනගෙන මේ සඳහා වැඩි කාල සීමාවක් නැත්නම් මේ සඳහා වැඩි ආයෝජනයක් කරන එක. අපි දැකලා තියෙනවා අවුරුදු 5ට 6ට වඩා වැඩි ඒ කාලින්දලම දරුව පවා මේ මාර්ගයේ යොමු වෙලා සතිය දියුණු කරගෙන නැත්නම් මනසය දියුණු කරගෙන තම තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න ආකාරය දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ ඒ උවමනාව තියෙන පිරිස් කියලා. ඉතින් ඒ හැම දිනාටම නැවතත් මේ උපදෙස් කීපෙ මතක් කරන්න කැමති. නිසරණවන්නේ ආශ්‍රයෙන් සතිමත් බව ආකාර තුනකින් ක්‍රම තුනකින් වර්ධනය කරන්න උපදෙස් දෙනවා. සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීම සහ සතිමත් ක්‍රියාකාරකම් කියන මේ තුන් ආකාරයෙන් සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීමට අදාළ මූලික උපදෙස් තියෙන වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. දැනට එයින් දෙකක් මම මේ උපදෙස් පත්‍රිකාවට ඇතුළත් කරලා තියෙනවා. ඒක නිසා අද සම්බන්ධ වෙන කෙනෙක්ට හරි එහෙම නැත්නම් මූලික උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ මූලික මේ වීඩියෝස් බලලා මම දැනට මික්සෙලාර් එකට මේක යොමු කරලා තියෙනවා. Zoom එකට chat එකට දාන්න පුළුවන්. ඒ වීඩියෝස් බලලා කෙනෙක්ට ඒ මූලික උපදෙස් ආය අලුත් කරගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි දවසේ පොඩි වෙලාවක් මේකට යොමු කරගෙන වෙන් කරගෙන මේක දිනපතා පුහුණුවක් විදිහට කරගෙන යන්නක. ඒකට පැය භාගයක් විනාඩි 45ක් පැයක් විතර වෙන් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එහෙම බැරි කෙනෙක් ඉන්නව නම් විනාඩි 5කින් හරි මේක දිනපතා කරන්න පුහුණුවක් විදිහට පටන් ගන්න කියලා අපි බොහොම ඌමනාවෙන් මතක් කරනවා. ඊට පස්සේ ඊළඟ දවසේ විනාඩි 6ක් අයිත් පස්සේ විනාඩි 7ක් වගේ දවසින් දවස විනාඩිය වැඩි කර කර හරි විනාඩි 45ක් පැයක් දක්වා මේක වැඩි කරගන්න පුළුවන්. මුලින් ඒක පොඩි අමාරුවක් අපහසුයක් දැනෙන්න පුළුවන්. මගේ ජීවිතයෙන් ලොකු වෙලාවක් මේකට වෙන් කරනවා කියලා. හැබැයි කාලයක් තිස්සේ මේක කරගෙන යනකොට ඒකේ ඒ කාලය තුළ අපේ කාල කළමනාකරණයට කොච්චර කාර්යක්ෂම භාවයක් ලැබෙනවාද කියන එක ඔගලන්ට ඔගලගේ අත්දැකීම් වලින්ම පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා කියලා මට විශ්වාසය තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි මෙහෙම දිනපතා ඇවිදීම් සතිමත් ඇවිදීම් සහ සතිමත් ඉඳ ගැනීම් කරන අතරේ තමන්ට ලැබෙන අත්දැකීම් තමන්ට පුළුවන් විදිහට සරලව කෙටියෙන් ලියන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඇවිදිනකොට කොහොමද කකුල් වලට දැනුනේ, පොළව නැත්නම් ඉඳගෙන ඉන්නකොට හුස්ම දැනුණාද, ඉරියව්ව දැනුණාද, උදරයේ හුස් පහත් වීම දැනුණාද, මේ වගේ තමන්ට දැනෙච්ච දේ, තමන්ට නිරීක්ෂණය වෙච්ච දේ සරලව ලියන්න පුළුවන්. එහෙම ලියලා ඒ ලියන වාර්තා අපිට ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන ඊමේල් ඇඩ්‍රස් එකක්, ගූගල් ෆෝම් එකක් මම සඳහන් කරලා තියෙනවා. අර දිනපතා පුහුණුවේ යෙදෙනා වගේම වාර්තා ලිවීමේ තදකස්කමක් තියෙන මම හැමදාම මතක් කරනවා වගේ එකක් තමන් මේ යන මාර්ගයේ වැරද්දක් තියෙනවා නම් ගාමි ස්වාමීන් වහන්සේ විසින් ඒ වැරද්ද නිවැරදි කරන්න එක හේතුවක් වෙනවා. ඒ අවශ්‍ය උපදෙස් ඔයගලන්ට ලැබලා දෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේ සම්බන්ධ වෙලා ඉන්න අනිත් පිරිසත් අපි යම් ආකාරයක තව උනන්දු කිරීමක් කරවෙනවා මේ වාර්තා ලිවීම තුළින්. ඒක නිසා මේ සතිමත් සක්මන, සතිමත් ඉඳ ගැනීම කරනවා වගේම ඒ වාර්තා තිල ඉදිරිපත් කරන්න කියලා හැම දිනාටම මතක් කරනවා. ඒ වගේම අපි හැම ඉරිදා දවසකම ලංකා වෙලාවෙන් 7ට මෙල්බන් වෙලාවෙන් 12ට මේ වැඩසටහන පවත්වනවා. ඉතින් තමන් වාර්තා ලිව්වත් නැතත් වැඩසටහන සම්බන්ධ වෙලා මේ ධර්මදේශනාවට සහ අනිත් අයගේ ප්‍රශ්න උත්තර වලට සම්බන්ධ වෙලා අපිට තම තමන්ගේ සතිමත් බව වර්ධනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් අනුග්‍රහ ලබා ගන්න කියලා හැමදෙනාට මතක් කර සිටිනවා. උපදෙස් පත්‍රිකාව ඉදිරිපත් කිරීම එපමණයි. අද ඊළඟට අපේ වැඩසටහනේ තියෙන්නේ අද අපිට දැනට ලැබිලා තියෙන ලිඛිත වාර්තා ගෞතම ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීම. ඒ සඳහා මම නදීට ආරාධනා කරනවා ප්‍රශ්න උත්තර වාර්ය.
ඔව් රාධිකා, බොහොම පිං. අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තාම ධම්මගුත්ත හාමුදුරුවෝ සම්බන්ධ වුණේ නැහැ.
ඒක තමයි ස්වාමීන් වහන්ස.
අවසරයි ස්වාමීන් වහන්ස. එහෙනම් ඔබ වහන්සේට මේ ප්‍රශ්න උන්වහන්සේ වැඩම කරනකම් ප්‍රශ්න උත්තර වැඩසටහන සම්බන්ධයෙන් කියලා අපි පාද නමස්කාරයෙන් ආරාධනා
කරමු. මම මේ සුගර් බෑලා යන්න කියලා බැලේ මං.
ඒවට මුකුත් කියන්නත් බෑ. හැබැයි දැන් බණට කියපු ඒවා හැටියට මන් දන්නේ නැහැ. සුදුසක් කරන සේක්වා.
හරි නදීප්, යන් ඉදිරියට යන්.
එහෙනම් ස්වාමීන් වහන්ස පළවෙනි වார்த்தාව ඉදිරිපත් කිරීමට අවසරයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. කමඨහන් වார்த்தාව තුන්වන කමඨහන් වார்த்தාව. සක්මන් භාවනාව. යටිපතුල පොළවේ ගැටෙමින් එසවෙමින් නැවත පොළව ස්පර්ශ වන අයුරු හොඳින් මෙනෙහි කළෙමි. වරින් වර සිතිවිලි පැමිණියද යටිපතුල් දෙසට නැවත නැවතත් මනස යොමු කළෙමි. පාද පොළවේ ගැටෙන හඬ සහ උදර ප්‍රදේශයේ බරගතිය අඩු වී ශරීරයට සැහැල්ලුවක් ගතියක් දැනුනි. සක්මන අවසානයේදී මුලින් රළුව පොළවේ ගැටුණු යටිපතුල් සුමටව ගැටෙන අයුරි දුටිමි. පරයන්ක භාවනාව. පරයන්කයට හිඳගත් පසු නැවත ඉරියව්වට හිත යොමු කළ පසු එකවරම නාස්පුඩු තුලින් එන හුස්ම වෙත මනස යොමු නොවින. මනස එක්වරම යොමු වූයේ ශරීරයේ උස් පහත් කරවමින් යන හුස්ම රැල්ල වෙතයි. පසුව වඩා ඌමනාවෙන් නිරීක්ෂණය කළ විට නාස්පුඩු දිගේ එන යන ඉතා සියුම් කෙටි හුස්ම රැලි දුටිමි. තික වේලාවකින් එයද ගෙවී ගියේය. ඉන්පසු උරහිස් උස් පහත් වන අයුරු බලා සිටියද එයද ගෙවී ගියේය. සිතට වරින් වර සුළු ප්‍රීතියක් දැනුනි. කන ප්‍රදේශයේ පීඩණය වෙනස් වෙනවා වැනි දෙයක් දැනුනි. නැවී තිබූ පාදයේ සුළු වේදනාවක් දැනුණු නිසා නැවත ඉරියව්වට හිත යොමු කර අවට ශබ්දවලට මන යොමු කර සෙමින් ඇස් ඇරියෙමි. පින්වත් ස්වාමින් වහන්ස, සක්මනේ හෝ පරයන්කේදී සුළු හෝ අඩුපාඩුවක් ඇත්නම් කාරුණිකව පෙන්වා දෙනමින් ඉල්ලා සිටිමි. බොහොම පින් ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමින් වහන්ස.
හොඳ, ඇතරම මට අහගෙන ඉන්නකොට අර සඳහනක් තියුණා, පිම්බීම ඇකිලීම උස්පාත් වීම තිවිද්දී හුස්ම බැලුවා කියලා අමාරුවෙන්. නමුත් බැලුවාම තේරෙනවා ඒක ගෙවිලා යනවා. ඊට පස්සේ කොහොමත් ඉතුරු වෙන්නේ පිම්බීම ඇකිලීම. ඒකත් බලනකොට ටිකක් වෙලා බලනකොට ගෙවිලා යනවා. මෙන්න මේ විදිහට ගෙවීමක් තියෙනවා. ඒ ගෙවීම දකින්නවා කියන්නේ බොහොම හොඳ සලකුණක් ප්‍රතිපදාවේ. තේරෙනවා මේකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. යම් යම් දෙයක් ස්ථිර විදියට අපි අරගත්තද ඒ දේවි ගෙවි යනවා. ඒ ගෙවීම තමයි ඔය සිද්ධ වෙන්නේ. ඉතින් ක්‍රමානුකූල ගමනක්. අර විදියට නැවත නැවත ගොඩ නගා ගන්න ඕනි ගමනක්. නමුත් අන වැඩේපත් වෙලා තියෙනවා. අර කී විදියට ගෙවීමක් තියෙනවා. ඊට පස්සේ සක්මනේත් ඕක දකින්න පුළුවන්. සක්මනේ ඒක කියවෙන්නේ නැහැ. සක්මනේ කියන්නේ නිකන් කොහොම කොහොම හරි මම පතුලම් බලාගෙන ගියා කියලා. නමුත් තේරෙන ඔන්න ඔය පතුලට තියෙන ආකර්ෂණය ගෙවිලා යනවා. ඇත්තටම මේ නිකන් අර බැඳීම තමයි ගෙවෙන්නේ, ආකර්ෂණය තමයි ගෙවෙන්නේ. එහෙම නැතු හුස්ම අතුරුදහන් වුණා කියලා පෙන්වුවට හුස්ම තියෙනවා ඇත්තටම. ඔය උස් පහත් වීම අතුරුදහන් වුණා කියලා පෙන්වුවට ඒක තියෙනවා. නමුත් ඒක තවදුරටත් හිතට ආකර්ෂණයක් දනවන්නේ නැහැ. ඒක නැති වෙලා යනවා ඒ ආකර්ෂණේ. අනේ එතකොට මොකද වෙන්නේ? පේන්නේ නැහැ. ගෙවුනා වගේ ස්වභාවයක් මතුවෙලා එනවා. ඊට පස්සේ සක්මනේ තෝකම වෙනවා. අර පතුල්ලට දැනෙන දැනීම ටික වෙලාවකින් ටික කලකින් කෙනෙක්ට නොදැනී යනවා. අන්න ප්‍රතිපදාව යම්කිසි විදිහක ජව කැවිලා එන්න පටන් ගන්නවා. ඉතින් ඒක හොඳයි. ඒක හොඳ සලකුණක්. ওই විදිහට නැවත නැවත වඩන්න ඕනේ. නැවත නැවත පුරුදු කරන්න ඕනේ. දැන් බලන්න අර විදිහට හුස්ම ගෙවුනහම, අර විදිහට සක්මනේ පතුල ගෙවුනහම මොනවද ඉදිරිපත් වෙන්නේ කියලා. අන්න එතකොට යන්නේ අමුතු ක්‍රියාවක්. එතකොට අලුත් ක්‍රියාවලියක් ඉදිරිපත් වෙලා එනවා. ඒක සාමාන්‍යයෙන් සැක සංකා ඇති කරන සුළුයි. ගොඩ දෙනෙට ඒක සැක සංකා ඇති කරන සුළුයි. මෙහෙම හරියන්නේ නැහැ, සිහිය නැතිලා ගියා, මෙයා මෙහෙම පුළුවන් සිහිය පිටවන්නේ කියලා ඔන්න ඔය එක එක විදිහේ ඒවා හදා ගන්නවා. නමුත් ප්‍රතිපදාව යන්නේ ඒ දිහාවට. ඒ මොන දිහාවටද කියලා මම කියන්නේ නැහැ. ඒ වෙනුවට මේ ලියන කෙනාට අපි කියමු, මෙහෙම ගෙවෙනකොට මොකද වෙන්නේ කියලා අත්දකින්. ගෙවෙනකොට ක්‍රියාවලිය කොයි දිහාවටද යන්නේ කියලා අත්දකින්. ඒක අත්දකින්නකොට විශ්වාසයෙන් ඒකට මොහොන දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔතෙන්දී විශ්වාසය පරීක්ෂා වෙන අවස්ථාවක් තමයි වෙන්නේ. ওই අවස්ථාවේදී ඒක අපිට ජය ගන්න පුළුවන් නම් මම කියන්නේ එක දවසෙන් කියලා. නැවත නැවත කරනකොට සති කීපයක් මාස කීපයක් ඇතුළත ජය ගන්න පුළුවනි. නිවැරදි උපදේශකුත් ලැබුණොත් ඒක හරියටම දැන හඳුන ගන්න පුළුවනි. වැරදි උපදේශල් ලැබුණොත් ඉතින් අමාරුයි. වැරදි උපදේශල් ලැබුණොත් වැඩේ අර සෞතු වෙනවා. ඉතින් ඒක නිසා ටිකක් දැන හඳුනගෙන මොකද්ද මේ වෙන්නේ කියලා නැවත නැවත බලමින් ක්‍රමානුකූලව කරගෙන යනකොට යනකොට ওই විදියට සති කීපයක් මාස කීපයක් යනකොට ඒ විශ්වාසය දියුණු වෙලා එනවා. තාම මේ සැකසංක ඇවිල්ලත් නැහැ. මම මේ ඊළඟට එන්න තියෙන එක තමයි ඔය කියන්න උත්සාහ කරන්නේ. ඒක තව ටික දවසකින් එයි. දැන් ගිහිල්ලා තියෙන සලකුණුත් එක්ක ඊළඟට ඒ ක්‍රියාවලිය තමයි මතුවලා එන්නේ. අන්න එතෙන්දී කොහොමද මම මේ විදියට සිහිය දිගට විශ්වාසයෙන් පවත්වන්නේ කියන දේ එන්න පුළුවන්. එතකොට අර විදියට බලහත්කාරයෙන් එක එක ඒවාට අර හුස්මට යොමු කරා කියලා කියන්නේ අරවා අර දැනිද්දි අමාරුවෙන් හුස්ම බැලුවා කියන්නේ. ඒ බැලුවට මොකද ඒකත් නැති වෙලා යනවනේ. ඒ විදිහට අපිට තීරණයක් චොයිස් එකක් නොලැබෙන අවස්ථාවක් තමයි ඉස්සරහට ටිකෙන් ටික එන්නේ. මේ විදිහට මට තීරණයක් නැහැ මේකේ. මට එහෙම මේ අරමුණක් හොයාගන්න බෑ. අරමුණ යොදන එක එළඹෙන එක ගෙවෙනවා නම් මං කොහොමද මේ ගෙවෙන දේවල් අතරේ නොකැඩෙන සිහියක් විශ්වාසයක් සහිත සිහියක් දිගෙන් දිගට පවත්වන්නේ කියන ශිල්පේ මතුවෙලා එනවා. ඒ ශිල්පේ අඳුරගන්න වටින ශිල්පයක්. මේ ජීවිතයට අත්‍යවශ්‍ය ශිල්පයක්. එහෙම නැත්නම් අපි ගොඩ දෙනෙක් බොහොම දැඩි සංඥාවකින් ඉන්නේ කල් ගෙවන්නේ. නිකන් අර නිකන් එහෙම බෑ. මෙහෙම වෙන්න ඕනේ. මේ විදියට කෙරෙන්න ඕනේ. වැඩක් කරනවා නම් මෙහෙම කරන්න ඕනේ. නැත්නම් මට බෑ කියන දැඩි සංඥාවක් තියෙනවා අපේ සාමාන්‍ය. දැඩි සංඥාවක් තියෙනවා. නමුත් වැඩක් කරන්න ගියාම ඔය කියන තරයන් තදියමකින් ඔය කියන විදිහටම කරන්න අමාරුයි. ඒ වෙනුවට ඒ වැඩේ අර ගලණයක් තියෙනවානේ. පෙරලෙන පිටක් තියෙනවා. ඒ පෙරලීමත් එක්ක තමයි අපිට ටිකෙන් ටික යන්න පුළුවන්. එහෙම නැත්තම් නිකන් අර දඟලලා පෙරලගෙන ගියාට වැඩක් නැහැ. නිකන් ශක්තිය හානි වෙනවා විතරයි. ශක්තිය හානි වෙනවා විතරයි. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අර ටාවෝ කියන්නේ අර නිකන් ඒ ක්‍රියාවලියට ඉඩ දෙනවා. ඉඩ දීලා මෙයා සුදුසු අවස්ථාවේදී action of non action. හරි මුකුත් නොකර ඉන්නේ නැහැ. නොකර ඉන්නවා නෙමෙයි. ඔක වැරදලා වටහා ගන්නවා නම් මුකුත් නොකර අත් දෙක බැඳගෙන ඉන්නවා කියලා නෑ. එහෙම නෙමෙයි. වැඩ කරනවා හොඳට මහන්සිනවා ඒ ඔක්කොම කරනවා. නමුත් අරකට ගොඩාක් ඉන්ෆ්ලුවන්ස් කරන්න යන්නේ නෑ. ඒ වෙනුවට සුදුසු අවස්ථාවේදී පොඩි ටච් එකක් දෙනවා. ටච් එකක් දුන්නාම මුළු පද්ධතියටම දුවන්නේ ඒක ප්‍රමාණවත්. සාමාන්‍ය ඔය අපි කියන්නේ මැනේජ්මන්ට් ස්කිල්ස් හොඳට තියෙන කට්ටියගේ. අර මයික්‍රෝ මැනේජ් කරන්නේ නැතුව තමුන්ගේ ඒ ඉන්න පිරිස ගැන විශ්වාසයෙන් කරගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙන කට්ටියගේ ඔන්න ඔය ගුණාංගේ දකින්න පුළුවන්. හැම වෙලේම හොඳට බලාගෙන ඉන්නවා. හොඳ අවදි. එන එන ඊමේල් හැම එකක්ම කියවනවා. හැබැයි හැම දෙයකටම අත දාන්න දෙන්නේ නැහැ. අත දාන්න එන්නේ නැහැ. ඒ වෙනුවට ලොක්කා බලාගෙන ඇත. ලොක්කා බලාගෙන ඇත. ලොක්කා මේ විදිය අවධානිකින් ඇත. හැබැයි ඩෙලිගේට් කරලා තියෙනවා ඔයා මේ වැඩේ කරන්න මේ විදියට කරන්න. මේ දවසේදී කරන්න. කියලා කියනවා. අන්න ඒ විදිහට වැඩ බාර දීලා තියෙනවා. එතකොට අර ගෝලයා වරද්දනවා. දවසක් වරද්දනවා, දෙකක් වරද්දනවා, තුනක් වරද්දනවා. වරද්දන පාරට අන්න යම් කිසි විදියක මඟ පෙන්වීමක් සිද්ධ කරනවා. ඉතින් එහෙම එහෙම කාලයක් කර කර යනකොට මොකද වෙන්නේ? දන්නේම නැතුව සමහර විට සති කිහිපෙකින් මාස කිහිපෙකින් අර තැනැත්තා නියමාකාරයෙන් ඒ වැඩේ කරන විදිය තේරුම් ගන්නවනේ. තේරුම් අරගෙන එයා ස්වාධීනව ඒ වැඩේ කරන්න පුරුදු වෙනවා. එහෙම නැතුව කොහොමද මේ මැනේජ්මන්ට් ජොබ් එකක් කරන්නේ කියලා හිතුවොත් අර හැම දෙයකටම අත දාන්න ගියොත් ඒක ඊට පස්සේ ඇබ්බැහියක් වෙනවා. ඊට පස්සේ වටපිටාවේ ඉන්න මිනිස්සුත් ඒක නිකන් ඒක අර අවභාවිතා කරන්න පුරුදු වෙනවා. මොකද ඕන දෙයක් ඔක්කොම ලොක්කගාවට අරන් එනවා. ඒ දුර්ලකම ඒ පරිපාලන ශේෂ්ත්‍රයේ තියෙන දුර්ලකමක් ඒක. හැම දෙයකටම අත දාන්න යනවා, හැම දෙයක්ම වෙනස් කරන්න යනවා, හැම දෙයක්ම එයාට කියලා කරන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. ඒක ඉතින් දුර්ලභමක්. ගෝලයාගේ නෙමෙයි ලොක්කගේ. ඊට පස්සේ ගෝලයා මොකද කරන්නේ? ඒක අවභාවිතා කරමින් ඇවිල්ලා කියනවා මේ මනේසර් බලන්නකෝ හදිසි පඩයක් ගියා. දැන් මොකද කරන්නේ කියලා අහනවා. ඉතින් කියනවා ගඳ පඩයක්ද අර සයිලන්ට් කිලර් කෙනෙක්ද නැත්නම් සද්ද පඩයක්ද කියලා අහලා ඒකටත් උත්තරයක් දෙනවා. මොකද හේතුව? අනේ එච්චර දුර්ලභයි. ලොක්කාට විශ්වාසෙ නැහැ ඉස්සෙල්ලාම. ඉතින් කොහොමද ඉතින් මේ අනිත් කට්ටිය ගැන කතන්දර? නෑ ලොක්කාට විශ්වාසෙ තියෙනවා නම් අන්න ඔයගේ ඔය කුණු කේස් මගේ ළඟට අරන් එන්න එපා. ඔයා විසඳන්න නෙමෙයි මම ඉන්නේ. ඔයාගේ වැඩේ කරගන්න, ඔයාගේ වැඩේ විසඳන්න. පුළුවන් නම් කරපන් නැත්නම් ඵලයක්. ඔය කියන අදහස දෙනවනේ. ඒක දුන්නට පස්සේ අන්න මොකද වෙන්නේ? එක්කෝ ඒ තැනැත්තා ඒ කරන රෝල් එකට ඒ හැකියාවට දියුණු වෙනවා. දියුණු වෙලා ඒක තමන් ඒ වගකීම් අරගෙන කරන්න පුරුදු වෙනවා. එහෙම කරලා එහෙම කාලයක් යනකොට අර කම්පැනිය වුණත් හරිම ලස්සනයි, බලන්න ආසයි. බලන්න ආසයි මොකද හැම එක්කෙනාටම තියෙනවා ඒ අවශ්‍ය රෝල් එකක්. එයා ඒක අනිවාර්යයෙන් ඉෂ්ට කළ යුතුයි. එයා ඒක ඉෂ්ට කරේ නැත්නම් එයාගේ වරදක් විදිහට, එයාගේ රැකියාව පැහැරහැරියා විදිහට තමයි ඒ කියන්නේ. සාමාන්‍ය ඔය ලොකු කම්ප්ලිකේටඩ් ප්‍රොසෙසර්ස් යන තැන්වල හැම එකනටම ට්‍රිගරින් තියෙනවා. අන්න මේ කස්සමගෙන් මේ විදිහ එකක් අහම ඔයාට තමයි පළවෙනි ඇක්ෂන් එක තියෙන්නේ. ඔයා මොකද කරන්නේ? ඔයා මේ PO එක අරගෙන මේ විදිහට ERP එකට එන්ටර් කරන්න ඕනි. ඊට පස්සේ එන්ටර් කරාම විතරක් හරියන්නේ නැහැ. ඊට පස්සේ ඔයා මෙයාට මේල් එකක් දාන්න ඕනේ. ඔන්න මම එන්ටර් කරා. ඊට පස්සේ එයා නැවත ඔබට බලලා කියන්න ඕනේ, හරි ඔබ එන්ටර් කරපු PO එක මම බැලුවා. ඒක ඇකියුරේට්, ඒක නිවැරදි. අන්න මොකද උනේ? ක්‍රොස් චෙක් වුණා දෙපාරක්. මොකද ක්‍රිටිකල් පොයින්ට් එකක් ඔක වැරදි දෙයක් අප්ලෝඩ් කරොත් කෙලින්ම යන්නේ ප්‍රොඩක්ෂන් එකට, ඒ පැත්තට තමයි යන්නේ. එතකොට අන්න අර විදිහට ප්‍රොසෙස් එකක් හදලා දෙනවා. ඒ විදිහට දෙන්නේක් බලලා අනිවැරිතාවයේ සහවුරු කරලා අන්න මොකද කරන්නේ? ප්‍රොඩක්ෂන් එකට මේ ඕඩර් එක මාරු කරනවා. මෙන්න මෙහෙම ඕඩර් එකක් මේ දවස්වල අවශ්‍යයි කියලා. ඔන්න ඔය වගේ ක්‍රමානුකූලව ඒක එක්කෙනාට තමුන්ගේ වගකීම අරගෙන කරගෙන යන්න පුළුවන් නම්, ඒ සඳහා ශක්තිය දෙන්න පුළුවන් නම්, ඒක තමයි නායකත්වයේ ස්වභාවය. ඔන්න ඒකී ශක්තිය. අර අර මේ අවශ්‍ය දේට විතරක් අත දානවා, අවශ්‍ය වෙලාවෙදී විතරක් ටච් එකක් දෙනවා. හැබැයි හොඳ අවදි, හොඳට බලාගෙන ඉන්නවා. ඒ වෙන වෙන දේවල් කෙරෙන කියන දේවල් ඔක්කොම දන්නවා. අර අර කචායන ස්වාමීන් වහන්සේ කියන්නේ සබ්බං සුනාතු සෝතේන සබ්බං පස්සති චක්කුණං නච්ච දිට්ඨං සුතං හෝති සබ්බං උච්චති මාරහති. මේ මේ කෙනාට මෙයා හොඳ අවදි, මෙයාට හොඳට වටපිටාව පේනවා, කියන දේවල් ඔක්කොම ඇහෙනවා, වටපිටාවේ තියෙන දේවල් ඔක්කොම පේනවා. හැබැයි අත දාන්නේ නැහැ හැම එකටම. හැම එකටම අත දාන්නේ නැහැ. අවශ්‍ය වෙලාවේදී අත දාහන ස්වභාවිකුත් ඇත. ඇක්ෂන් ඔෆ් නන් ඇක්ෂන් කියන්නේ ඔකට තමයි. අන්නේ බැලන්ස් එක තේරුම් ගත්තොත් අපේ ජීවිතේ හරිම අඩුයි ෆ්‍රික්ෂන් එක. එහෙම නැත්නම් මිනිස්සු එක ගහගෙන බැනගෙන පොර කාගෙන ඉවරයක් නැහැ. ඉවරයක් නෑ. ඒ අවස්ථාව වෙනකන් ඉන්න ඕනේ, සුදුසු අවස්ථාව වෙනකන්. සමහර විට ඔය එෆිෂන් ටයිම් ලයින් වලට කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද නිකන් ඔය ලෝකේ දෙන ටයිම් ලයින් වලට කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අන්න ඒ ඒ ක්‍රමානුකූල මේ පද්ධතිය ගැළපිලා එනකොට ඒ සුදුසු සුදුසු අවස්ථාවේදී ඒ ශක්තිය දාන්න පුළුවන් නම්, ඒ අවශ්‍ය දේ ඒ පුෂ් එක දෙන්න පුළුවන් නම් අන්න මුළු පද්ධතියම දුවනවා. නමුත් ඒ විදිහට දුවන්නේ ලොක්ක නැතුව දුවනවා නෑ. ඒක තමයි නියම ස්කිල් එක. ඒ මනුස්සයා ඉන්නකම් වැඩේ දුවල වැඩක් නැහැනේ. මනුස්සයා නැතිකොට තමයි දුවන්න ඕනේ. මනුස්සයා නැති වෙලාවෙත් දුවන්න ඕනේ පද්ධතිය. ලොක නැහැ, හැබැයි කට්ටි දන්නවා බලාගෙන ඉන්න. වැඩේ වෙන්න ඕනේ කියන අදහස තියෙනවා. ඉතින් එන්නේ වගේ අපි අවශ්‍ය දෙයට අත දාලා, අවශ්‍ය සුදුසු අවස්ථාවේදී සුදුසු දේ කරමින් මෙන්න මේ ජීවිතයේ එක්තරා විදිහක අර එෆිෂන්සි තමයි වෙනස් වෙන්නේ. මේ බොහොම සුළු ශක්තිය වැය කිරීමකින් අපි වැඩි ප්‍රතිඵලයක් ලං කර ගන්නවා. ඉතින් ඒ දිහාවට යන සලකුණු තමයි තියෙන්නේ. ඉතින් ඒක සඳහා උනන්දුවෙන් ක්‍රමානුකූලව එන්නේ වෙනස බාර ගන්නා සුළුව කරගෙන යන් කියලා තමයි කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත් පිං ලැබී තිබෙන වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ වාර්තාව ඉදිරිපත් කරපු කෙනා හෝ වෙන කාට හරි වාචිකව ප්‍රශ්න මොන හරි ඉදිරිපත් කරන්න ඔබ වහන්සේගේ අවසර තිබෙනවද?
හොඳයි, එහෙම තියනවා නම් කියන්න කියලා අපි කියමු.
එහෙම ස්වාමීන් වහන්සේ, සම්බන්ධ වෙලා සිටින සියලු දෙනාගෙන්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තමන්ගේ සතිමත් බව පිළිබඳ යම් ගැටලු හෝ ප්‍රශ්න තිබෙනවා නම් කරුණීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙස Zoom hand එක රේස් කරලා අපිව දැනුවත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස, මට අර වාර්තාව කියනකොට පොඩි ගැටලුවක් ආවා. මගෙත් කමඨහනක් සුද්ධ කරගන්න උපකාර වෙයි කියලා හිතලා මම ප්‍රශ්න අහන්නද?
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ දැන් ඔය ආනාපානෙත් නැති වෙලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ දැන් ඊට පස්සේ ඇති වෙන ඔය සිද්ධියක් ගැන කිව්වා. ඒකත් ඉතින් බලාපොරොත්තුෙන් ඉන්න කියලා කිව්වා. මගේ ගැටලුව තියෙන ස්වාමීන් වහන්සේ දැන් ඕකත් දැකලා අපි දැන් ආනාපානෙකුත් නැහැ මොනක්කුත් නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ නිකන් මේ බල්පත් වෙනවා වගේ තියෙනවා, යම් ඇති වෙනවා ඔන්න එක තැනක. ආයේ සමහරලාට දැන් මේ හැබැයි හොඳ පරියන් කියනකොට ස්වාමීන් වහන්සේ මම කියන්නේ සමා වෙන්න. පරියන්කෙදී දැන් ඔය පස්සපැත්ත පොළොවේ ගැටිලා තියෙන හරිය බරගතියක් තිබෙනවා. නමුත් ඒකත් නොදැනී ඊට පස්සේ යම් තැන්වල මම කිව්වා වගේ ලයිට් එක පත් වෙනව නැති වෙනවා. ආයි හිතන්නකෝ තොරණක සර්කිට් එක දාලා වගේ එතනට යනවා. හිත යනවායි කියන්නත් මට බෑ, එතන දැනෙනවා තමයි. ඉතින් ආයි තව තැනක දැනෙනවා. ඊට පස්සේ අරමුණක් එනවා. අර මොකවත් නැහැ වුණා, අරමුණක් තියෙනවායි කියලාත් දන්නවා, සමහර නැහැ කියලාත් දන්නවා. ඔය වගේ අවස්ථාවක් තියෙන ස්වාමිනුත් දැන් මට තියෙන ධර්මයේ පැත්තෙන් හෝ පැහැදිලි කිරීමක් තියෙනවා ස්වාමිනුත්. ඔය බල්පත් වෙනවා වගේ තැන් තැන් වල දැනීමක් ඇති වෙන සම්බන්ධතාවයේ ස්වාමිනුත් පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද? දැනීම කියන දේ මොකද්ද ඒක?
බල්බ් එක නම් ඔයා ගත්තේ මම හිතන්නේ 900 ගණන් 1000 900 ගණන් වල මේ නමුත්
ඔයා ශනිකවම ඇතුවි තැන් තැන් දැනීමක් සවන්වන්න මට ඒක ඉතින් කියන්න බෑ මොකද කියලා.
අපිට ඇතරම මේ ඔය කියනා වගේ දැන් එතන අර දැන් කලින් ලියපු කෙනාටත් අපි කියන්න උත්සාහ කරේ එකයි, මෙතෙන්දි දැන් අරමුණ අතුරුදහන් වෙනවා, අරමුණ නැති වෙලා යනවා. නමුත් දිගට සිහිය පවත්වන්න පුළුවන් කියන විශ්වාසය තමයි පරීක්ෂා වෙන්නේ. එතකොට සමහර විට විවිධ අරමුණු වෙන්න පුළුවන්. ඔය නදීප් කියනා වගේ බලුප්පත් වෙනවා වගේ මේ විදිහට නොයෙකුත් දැනීම් තැන් තැන් වලින් මතුවලා එනවා. එතකොට දැන් මෙච්චර කාලයක් මේ තැනැත්තා මොකද්ද කරපු පුහුණුව? මෙයා කරේ හුස්ම පිළිබඳ සිහියක්, පතුල පිළිබඳ සිහියක් තමයි ටිකෙන් ටික හුරු කරේ. දැන් ප්‍රතිපදාව එක්තරා විදිහක අර ගඟක් ගිහිල්ලා මහා මුහුදකට වැටෙනවා වගේ මහා පළල් ස්වභාවයක් බවට පත් වෙනවා. මොකද්ද මේ පළල් වීම? අන්න කලින් ඒ සිහිය පුරුදු කරේ අපි කියමු සතිමත් මේ ආනාපානේ නම් උෂ්ම පිළිබඳ සිහිය, සක්මණේ නම් පතුල් පිළිබඳ සිහිය. අන්නේ පළවෙනි කෑල්ල කැපිලා ගිහිල්ලා සිහිය කියන පළල් මාතෘකාවකට වැටෙනවා මේ තැනත්තා. අර ගඟක් ගිහිල්ලා සාගරයකට වැටුණා වගේ වෙනසක් සිද්ධ වෙනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට අලුත් ශිල්පයක් මතුවලා එන්න ඕනේ. අරමුණු මාරු වුණාට සිහිය දිගට පවත්වන්න පුළුවනි. දැන් ගොඩ දෙනෙක් ඔය සිහිය කියලා කරන පුහුණුව කියලා අරගන්නේ උස්ම තියෙනකන් සිහිය තියෙනවා, පතුල තියෙනකන් සිහිය තියෙනවා කියන විශ්වාසනේ ගොඩ දෙනෙට තියෙන්නේ. ඒ ග්‍රහණය වෙන අරමුණ තමයි සිහිය විදියට අල්ලන්නේ. නමුත් දැන් මොකද උනේ? අන්න ඒ අරමුණ මාරු වුණත් සිහිය දිගට පවත්වන්න පුළුවන්ද කියන ශක්තිය පරීක්ෂා වෙන අවස්ථාවක් තමයි ඕක. එතකොට අර ඔබ්ජෙක්ට් ඔෆ් ඇටෙන්ෂන් වෙනස් වෙනවා. නමුත් දිගට දිගට ඒ ඇටෙන්ෂන් එක රියානස් එක පවත්වන්න පුළුවන්ද කියන උත්සාහය කියන පරීක්ෂාව තමයි ඔය අවස්ථාව ඉදිරිපත් වෙලා එන්නේ. ඉතින් ඒක ටිකෙන් ටික තමයි ඒ ශක්තිය විශ්වාසය ගොඩ නැගෙන්නේ. ඉතින් නදීප්ට විශ්වාසයක් තියෙනවා නම් මේ බල්පත් උනත් මේක තොරණක් වගේ උනත් මේක අර කළු ජාතකයේ වගේ ලයිට් නැතුව තියුණත් මොක තියුණත් අන්න පුළුවන්ද විශ්වාසයක් තියෙනවද සිහිය දිගට පවතිනවා කියලා. අන්න ඒ විශ්වාසය තියෙනවා නම් වැඩේ හරි. වැඩේ හරි. ඒක තමයි ප්‍රතිපදාව. අර විදියට ගඟක් ගලපු ගඟක් ගිහිල්ලා මුහුදට එකතු වෙනවා. අප්‍රමාණ ස්වභාවයකයක් බවට පත් වෙනවා. අර විදියට පතුලක් නොපෙනෙන තරමට ගැඹුරු ස්වභාවයක් බවට පත් වෙනවා. ඒක හරිම ආශ්චර්යයක්. මේ මුහුද කියන එක මේ ධර්මය බුදුරජාණන් වහන්සේ මුහුදකට උපමා කරනවානේ. අන්න ක්‍රමානුකූලව ගැඹුරු වෙන ප්‍රතිපදාවක්, ක්‍රමානුකූලව මේ විදිහට බැස ගන්න ප්‍රතිපදාවක් තියනවා කියලා සඳහන් කරන්නේ ඒක තමයි. ඉතින් එන්නේ වෙනස බාර ගන්න සූදානන්ද, එන්නේ ශක්තිය වර්ධනය කර ගන්න සූදානන්ද, එන්නේ විශ්වාසය තියනවාද කියන ප්‍රශ්නේ තමයි ඔතන තියෙන්නේ. ඒක තමයි ඔය නැවත නැවත පරීක්ෂා වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම තින් පැහැදිලි කර දුන්නට විශ්වාසය වැඩි වෙනවා ස්වාමීන් වහන්ස. ඒකයි තින් මුලින්නම් පොඩි බයක් බයක් වගේ තිබුණා. දැන් සමහර අවස්ථාවෙදී නෑ ඉන්නේ බය වෙන්නේ නැති කියලා හිතෙනවා ස්වාමීන් වහන්ස. ප්‍රමුල් කාලෙදි මේ අර බය එක නැති වුණාවත් හිතෙනවා, නිකන් ආයි වැරදුනාද දන්නේ නැහැ කියලා, නිකන් අර බය වෙන්න ඕනත් කියලා හිතෙනවා සමහර ලා ස්වාමීන් වහන්ස.
ඒක කියන්නේ ඇත්තරම මේ දවසකින් වෙන දෙයක් නෙමෙයි. දැන් අලුත් කෙනෙක් මෙතන අහගෙන ඉන්නවනේ, එයා හිතන්න පුළුවන් එහෙනම් විශ්වාස නෑ නන් නෑ තියෙනවා නම් තියෙනවා කියලා. එහෙම එකක් නෑ. ක්‍රමානුකූලව තමයි ඒක වර්ධනය වෙන්නේ. අන්නේ විශ්වාසය පිළිබඳ කතාවක්, පරීක්ෂාවක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. ඒක සමහර විට ඔය ගොඩාක් සැක කරන කට්ටිය ඉන්නවනේ. දැන් පහුගිය දවසක පහල කෙනෙක් ඇවිල්ලා කියනවා, මේ අලුතෙන්ම ඇවිල්ලා මේ සතිපාසලකට ඇවිල්ලා බබාලා දෙන්න එක නෝනායි මහත්තයෙත් ඇවිල්ලා. ඉතින් අනේ හොඳයි මේ මිනිස්සු එහෙම දවසකට හරි පරුවකට හරි එහෙම එන එක ඇවිල්ලා කියනවා, මම මේ කදමයි සවින්නාස පුරුදු කරේ, මට මේ විදිහේ ප්‍රශ්න ටිකක් තමයි ඇති වුනේ ඇවිදිනකොටයි වාඩි වෙලා ඉන්නකොටයි. මොකද්ද මේ වටපිටාවේ කට්ටිය මං ගැන මොනවද හිතනවද දන්නේ නැහැ. මේ වටපිටාවේ කට්ටිය මේ මිනිහෙක් ඇවිල්ලා මේ ළමයි අතර සක්මන් කරනවා කියලා මං ගැන මොනව හිතනවද දන්නේ නැහැ. ඊට පස්සේ වාඩි වෙලා ඉන්න වෙලාවෙත් මං කිව්වා අපි ගැන මොනව හිතනවද දන්නේ නැහැ කියලා. මට අදහසක් ආවා මේ වටපිටාවේ කට්ටිය බාගෙ දිහා බලා ඉන්නවද දන්නේ නැහැ කියලා. මට අදහසක් ආවා කියලා එයාගේ අර චරිත ස්වභාවයෙන් තමයි ඔක ගෙතෙන්නේ. එතකොට අන්න විශ්වාසයක් නැහැ. හරීම නිකන් අර හිත නිකන් හැම දෙයකටම දුක් ගන්නවා. ඉතින් ඒ ස්වභාවය හිටියනවනේ කාට කාටත්. අඩු වැඩි පමණින් ඒ ස්වභාවය තියෙනවා. මට මොනව හරි කිව්වද කොයිද මගේ දිහායෙන් බලා ඉඳියද කොයිද කියලා. අන්න එයා හිතනවා මේ මුළු මේ විශ්වයම කරගෙන මගේ වටේ කියලා. කමක් නැහැ ඉතින් එහෙම හිතාගෙන ඉඳපු කාලෙකුත් අපිට තියුණානේ මේ ඒ දවස්වල. නමුත් ක්‍රමානුකූලව තේරෙනවා නෑ නෑ මේ මේ ඉර වටේ තමයි මේ පෘථිවිය ගමන් කරන්නේ. ඉරත් තව එකක් වටේ ගමන් කරනවා. ඒකත් තවත් එකක් වටේ ගමන් කරනවා. ඔන්න ඔය විදිහට තේරුමක් ක්‍රමානුකූල පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒක දවසෙන් එන්නේ නෑ. ඒක දෙකින් එන්නේ නෑ. ඒ වෙනුවට අපිට යාට නැවත නැවත කියන ප්‍රතිපදාව කරන්න. සැක සංකති විද්ධි නැවත නැවත යෙදෙන්න. යෙදෙනකොට යෙදෙනකොට ඔය නදීප් කියනවා වගේ ක්‍රමානුකූලව තමයි මේ පරිවර්තනය වෙන්නේ. ක්‍රමානුකූලව විශ්වාසය දියුණු වෙනවා. ක්‍රමානුකූලව අර විදිහට සිහිය දිගට පවත්වන්න පුළුවන් කියන ස්වභාවය මතුවලා එනවා. ගඟක් වගේ තියුණ ප්‍රතිපදාව මහමුදක් වගේ පළල් අපරිමිත තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒක හොඳයි. මේ පරිවර්තනයට මුහුණ දෙන්න ඕනේ. ඒ පරීක්ෂා වීම සිද්ධ වෙන්න ඕනේ.
සාදු සාදු සාදු. බොහෝ ප්‍රතික්ෂාණ වහන්ස. තවත් අත් තුනක් එසවුනා ස්වාමීන් වහන්ස. අපිට අවසර දෙයි කියලා හිතනවා. මම හිතන්නේ මම නිවැරදි නම් පෙරේරා මහත්මා හෝ මහත්මිය මුලින්ම ආවේ සමා වෙන්න මං දැක්කේ නැත්තම්
රාජිකානික මේ 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 Zoom authorities වලින් එයාගේ නම උඩට දාගන්න. ඒකයි ගල්ලා තියෙන්නේ. නදීප්ගේ නිරීක්ෂණේ හරි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්.
අවසරයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මම පරයන්කේ පවත්වනකොට මෙහෙමයි සිද්ධ වෙන්නේ. මම දැන් මෙතන කියලා අරමුණු කරගත්තාම හුස්ම ඉහළ පහළ යනවා හොඳට වැටෙනවා. කෙටි හුස්ම, දීර්ඝ හුස්ම, ගැඹුරු හුස්ම, හුස්ම වේගයෙන් ගන්නවා ඒවා හොඳට වැටෙනවා. එතකොට හුස්ම සංසිඳන අවස්ථා, හුස්ම නොදෙනී යන අවස්ථාව වැටෙනවා. සමහර අවස්ථාවල හුස්ම දැනෙන්නේ නැති දසියුම අවස්ථාවක් එනවා. ඊට පස්සේ ආයි හුස්මට වැටෙන අවස්ථාව ඒ ඔක්කොමත් දැනෙනවා. එතකොට සත්තු අනිනවා වගේ, කොඹිය දඟලනවා වගේ ඒකත් මට වැටෙනවා. ඊපස්සේ ගොඩක් වෙලා පරියන්කෙන් ඉඳීම නිසා කකුල් එහෙම වේදනා දෙන්න ගන්නවා. ඒකත් වැටෙනවා. ස්වාමීන් වහන්ස මම මෑතක් වෙනකන් ඒ දැනෙන අරමුණු මෙනෙහි කරා. දැන් සත්තු වනිනවා වගේ වේදනා දැනෙනකොට ඒව මෙනෙහි කරා. එතකොට ඒ වේදනා නැති වෙලා යනවා. එතකොට කකුල් එහෙම රිදෙන්න ගන්නකොට ඒ වේදනාව මෙනෙහි කරනකොට නැති වෙලා ආයෙ තව තැනකින් මතුවෙනවා. ඔක්කොම තත්ත්වයක් ආවා. ස්වාමීන් වහන්සේ මම මෑතකදී ඉඳලා මූල කර්මස්ථානයේ දිගටම ඉන්න ගත්තා. කියන්නේ දැන් ඒ සත්තුන් පරණ වේදනාව දැනනකොටත් කකුල් වේදනාව දැනනකොටත් මුළු පර්යංකෙම සමනෙ පැයක් විතර පර්යංකෙ ඉන්නකොට එකම ඉරියව්ව ඒ මුළු පර්යංකෙම හුස්ම දිහාම අරමුණු කරගෙන හිටියා. ස්වාමීන් වහන්සේ මම එහෙම මේ කරන එක හරිද කියන එක තමයි මට දැනගන්න ඕනේ. ඒක මට පහසුයි ස්වාමීන් වහන්සේ. මූල කර්මස්ථානයේම දිගටම ඉන්නේ එක මට පහසුයි. ඒ කරන විදිය හරිද කියලා දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
එතකොට අර මෙනෙහි කරා කියන අදහස කොහොමද මොකද්ද කරේ මෙනෙහි කරනවා කියලා අදහස් කරන්නේ මොකද්ද ඒ වෙලාවේදී?
ස්වාමීන් වහන්සේ දැන් සතුන් අනනවා වගේ ඒ දැනෙනකොට ඒ දිහා මම හොඳට බලන් ඉන්නවා. එතකොට දැන් හැම ඇතුළට නිකන් කාගෙන වගේ යනවා. එතකොට ඒ ඒ දැනෙන විදිහ ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඒක අඩු වෙන විදිහ ඒ ඔක්කොම ඉවරයක් වෙනකම් බලන් ඉන්නවා. දැන් කකුල් රිදෙනකොටත් මේ කකුල් වල ඒ රිදෙන විදිහ රත් වෙන විදිහ ඊට පස්සේ ඇතුළට නිකන් හාරගෙන වගේ යනවා. ඒ ඔක්කොම දිහා දිගටම දිගටම බලාගෙන ඉන්නවා. එහෙමයි මෙනෙහි කිරීම කරගෙන ගියේ. දැන් කරන්නේ එහෙම මෙනෙහි කරන්නේ නැතුව ඒ වෙනකොට ඒ ඔක්කොම මැද්දේ හුස්ම දිහාම දිගටම බලාගෙන ඉන්නවා.
ඔව් ගැටලුවක් නෑ මෙහෙමයි. ඒක ඇත්තටම දැන් මෙහෙමනේ සදාකාලික හරි වැරදි උත්තරයක් දෙන්න බෑ. හැම වෙලේම ප්‍රතිපදාව මේ තියෙන தත්ත්වෙට දැන් தත්ත්වෙට අනුකූලව තමයි අපිට පිළිතුර දෙන්න වෙන්නේ. වාමට බර නම් දකුණට යන්න කියනවා. දකුණට බර නම් වාමට යන්න කියනවා. එතකොට මේ ප්‍රතිපදාවේ යම් කිසි විදියක පරිණාමයක් තියෙනවා. එතකොට අද කියන එක නෙමෙයි වෙන්න පුළුවන් හෙට කියන්නේ. නමුත් දැන් අද දවසට අදාළ විදියට පිළිතුරක් දුන්නොත් හරි කමක් නැහැ කියමු. ඒ අනිත්‍යව මෙනෙහි කර නැතු හුස්මට ගත්තනේ. ගත්තට පස්සේ මෙන්න මේ හුස්මට වෙන්නේ මොකද, හුස්මේ වෙන වෙනස්කම් මොනවාද, හුස්මේ පරිවර්තනය මොනවාද කියලා වැඩි වැඩියෙන් නිරීක්ෂණය කරන්න, වැඩි වැඩියෙන් අධ්‍යයනය කළ බලන්න. ඒ අධ්‍යයනය කරන්න කරන්න මොකද වෙන්නේ කියන පරීක්ෂාව සිද්ධ කරන්න වෙනවා. දැන් අර අහන ප්‍රශ්නෙට ගත්තොත් කමක් නැහැ, එහෙම ආරක්ෂිතයි, එහෙම පහසුයි කියලා හිතෙනවානේ. ඒ හිතෙනවා නම් අපි ඒකට බාධා කරන්නේ නැහැ. හැබැයි අර ගන්න හුස්ම කොයි විදිහේ පරිවර්තනයකට ලක් වෙනවද, කොයි විදිහේ වෙනසකට ලක් වෙනවද, මෙහෙම මෙහෙම කර 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 යනකොට මේ මූලික කමඨහනට මොකද වෙන්නේ කියන නිරීක්ෂණය දිගට දිගට සිද්ධ කරන්න. මම මේ කියන්නේ මේ නිරීක්ෂණ මේ සඳහන් වුණා. නමුත් කාලයක් තිස්සේ ටික 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 කරගෙන කරගෙන යනකොට ඕකේ දකින්නවනේ ට්‍රෙන්ඩ් එකක්, මෙන්න මේ දිහාවට තමයි මේක මාව අරගෙන යන්නේ කියලා. අන්නේ ට්‍රෙන්ඩ් එක දකුණාසුලුව කරගෙන යන්න ඕනේ. ඉතින් තමුන්ට පහසු නම් හුස්ම බලන එක ගැටලුවක් නැහැ. අනිත් එක අර දේවල් ඇතුළට කිඳා බහලා එහෙමම බලනවා කියලා එහෙම ස්ථිර පැනවීමකුත් නැහැ. ඒ වෙනුවට අන්න අපි දැනට මේ තියෙන தත්ත්වය අනුව හරි ඒ විදිහට පහසු නම් එහෙම කරන්න. කරලා බලන්න වැඩි වැඩියෙන් මම මේ අරගත්ත මූලික අරමුණ කොහොමද මේ දවසක් දෙකක් නෙමෙයි සතියක් දෙකක් නෙමෙයි මාසයක් දෙකක් මේ විදිහට කරගෙන කරගෙන යනකොට මොන විදිහේ පරිවර්තනයකට මොන විදිහේ විපරිණාමයකට ලක් වෙන්නේ, මේ මගේ ප්‍රතිපදාව කොයි දිහාවටද යන්නේ කියලා බලන්න. මේ බැල්ම බලනාසුලුව, ඒක දකිනාසුලුව ඔහොම කරගෙන යන්න ගැටලුවක් නැහැ.
එහෙම ස්වාමීන් වහන්සේ, හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟට රාජිකා, රාජිකා ඔබට අවස්ථාව.
අස්සරායි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ මට ප්‍රශ්නයක් නෙවෙයි, නිකන් ප්‍රකාශයක් වගේ දෙයක් තමයි කරන්න හිතුනේ. මේ ඔය නදීප් කියපු කාරණේත් එක්ක තමයි මට ඇත්තට මේක ඔළුවට ආවේ. නදීප් මොකද ලයිට් පත් වෙන කතාවක් කියවනේ. මේ මට මගේ මූල කර්මස්ථානේ ඇත්තටම හුස්මම නෙවෙයි. දැන් මම මට කියන්නේ පරණක ඉඳගත්තුම සහ සමහර නිකන් මේ නිකන් ඉන්නකොට උනත් මේ මගේ හાર્ට් බීට් එක තමයි දැනෙන්නේ. නාඩි පැටින් ස්වභාවයක් දැනෙනවා ශරීරක වගේ තනත කියන එක හරියට සමහරට වන්න බෑ. එහෙම ඉන්න අතරේ මේ එක්ක දැන් මතුවෙන මොනවා හරි දෙයකට ප්‍රමුඛ අත්දැකීම් දෙන එක තමයි මම කරන්නේ. ගොඩක් වෙලාවට සමහර වෙලාවට මට ඔය මේ ලයිට් පත් වෙනවා කියන උනාට මගේ ශරීරයේ එක එක තැන නිකන් මේ විතට ඇත්තටම කොහොමද ඒක කියන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. නිකන් එකට වේදනාව
කියන්නේ දැන් ඉතේ තියෙන දේ කියා ගන්න බෑ වගේ ගතියක් නේ
තියෙන්නේ. ඒක කොහොමද වචන වලට දාන්නේ කියන එකයි මට තේරෙන්නේ නැහැ. يعني මොකද්ද නිකන් දෙකට කියන්නේ නිකන් ස්පාක් එකක් නිකන් එනවා යනවා එනවා යනවා තන තන ශරීරය දැනෙනවා. ඉතින් ඒකට මම ලයිට් එකක් නෙමෙයි ඒක මං කියන්නේ මට එලියක් විතර දැන දෙයක් නෙමෙයි. හැබැයි නිකන් මේ වේදනාවක් විදිහට මං සංඥාව ගන්න. ඉතින් ඒකෙන වෙලාවට මම ඒක ඒන තැන ඒක බලනවා. ඒක හැබැයි හරිම මේ මාත් කියන්නේ හරි ඉක්මන් ඒක මේ ගොඩක් වෙලා පවතින දැන නෙමෙයි හරිම ඉක්මන්ට ෂණයෙන් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා තැන තැන ශරීරයේ. ඒ අතරේ සමහරට ආයේ අවධානය යනවා අර හાર્ට් බීට් එකේ මේකට. ඊට පස්සේ සමහරවිට ආයෙ හුස්මත් ඉඳ හිට දැනෙන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ හුස්මටත් මේ හුස්පෙන්ඩි මේ මනාල හිතුවිලි වලටත් යනවා. සමහරවිට හිතුවිලි වලට ගියොත් හැබැයි මට තියෙන ගැටල තමයි හිතු මම සාමාන්‍ය මට සංස්කාර චක්‍රයක් තියෙන කියලා මම විශ්වාස කරන්නේ. මට හිතුවිලියට ගියාම මම පොඩක් පැටලෙනවා. මට එතකොට හරියට මම හොයා ගන්න බෑ කොච්චර වෙලා සාමාන්‍ය හිටියද කියලා. ඊට පස්සේ ආයෙ ඔය මොකක් හරි දෙයක් නේ එක්කෝ මේ හાર્ට් බීට් එක නැත්තම් ඔය ස්පාක් වෙන ගතියට යමුනහම තමයි මම දන්නේ මම කලින් හිතුවිලි වල ඉඳලා තියෙනවා කියලා. එහෙම නැත්තම් සමහරට අර එක පාටම අර කොහෙද අර මොකද අර කියන්නේ මොකද ඒකට කියන්නේ අර හොයාගන්න බැරි තැනක ඉඳලා එක පාට එන්නේ. එහෙම ආවමත් ඔය ස්පාක් එකට හරි එහෙම නැත්තම් මේ හાર્ට් බීට් එකට යන වෙලාවලුත් තියෙනවා. ඉතින් මම නදීගේ ප්‍රකාශයත් එක්ක මට නිකන් ප්‍රකාශයක් විදිහට මේක කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට පුළුවන් නම් මේකට තව මොනවාරි මං කළ යුතු දෙයක් හෝ නොකළ යුතු දෙයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් උපදෙසක් ගෞරවයෙන් අපේක්ෂා කරනවා ස්වාමීන් වහන්සේ.
ඔව්, ඇතරම දෙන්නටම තියෙන්නේ මේ 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 ලයිට් බල්බ් පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ ඒ ප්‍රශ්නේ මතුවෙන එකත් ස්වභාවිකයි. මොකද දැන් ඔය බල්බ් එක හොයාගත්ත කාලෙත් ඔය විදිහෙන් ප්‍රශ්නයක් මතුවලා තිබුණා. ඒ දවස්වල ඔය දැන් CFL බල්බ් නෙමෙයි, ඒ වෙනුවට අර ටන්සන් බල්බ් නේ තිබුණේ ඒ දවස්වල. අන්න 1900 ගණන්වල මුල් කාලේ දැන් ඔය හොයාගත්තාම අන්න කට්ටියට ප්‍රශ්නයක් මතුණා. මොකද ප්‍රශ්නේ මෙන්න මේ ද්‍රව්‍ය කියලා යම් සැලකුපු දෙයක් තියුණාද ඒකේ තියෙනවා ශක්තිය පිළිබඳ තරංග පිළිබඳ ස්වභාවයක්. ඒ වගේම අර විදිහට තරංග කියලා යම් කිසි දෙයක් සලකගෙන ඉන්දියාද ඒවා තියෙන ද්‍රව්‍ය වැනි ස්වභාවයක්. ඔන්න ඔය දෙක අතර පැටලිවිල්ලක් මේ පිරිසට ආවා. පිරිසට ආවා. ඉතින් ඒ පැටලිවිල්ල ඒ දවස්වලත් උනා කියලා තමයි සඳහන්. එතකොට අපි හිතමු ඔය ප්‍රෝටෝන වගේ දෙයක් ද්‍රව්‍ය. ඒ කියන්නේ මේ ලෝකේ හැදිලා තියෙන මූලිකම මේ ගඩොල තමයි ඔය. අවමම ගඩොල තමයි ඔය. ඒක එතකොට ස්ථිර දෙයක් ද්‍රව්‍යයක් විදිහට සලකගෙන ඉන්දියානේ දවස්වල භෞතික විද්‍යාව තමයි ලොක්කයි දවස්වල. නමුත් අන්න මේ ලයිට් බල්බ් එකේ හොයා ගැනීමත් එක්ක ප්‍රශ්නයක් ගැටලුවක් මතුවුණා. මොකද්ද මේකේ තියෙනවා තරංගමය ස්වභාවයක්. අනිත් පැත්තෙන් ඔය ආලෝක කිරණ වගේ දේවල් තරංග කියලා හිතාගෙන ඉඳියට මොකද ඒගොල්ලෝ පෙන්නනවා ද්‍රව්‍යමය ස්වභාවයක්. ඉතින් හරි අමුතු කතාවක්, හරි අමුතු වංගුවක් මේ විද්‍යාවේ මතුවෙලා එනවා. අන්න ෆිසික්ස් ක්වොන්ටම් ෆිසික්ස් බවට පත් වෙනවා. එතකොට මේ කොහොමද මේ අතර සම්බන්ධේ, මේ දෙදෙනා මේ කොහොමද මේ විදිහට වෙනස් වෙන්නේ, මේ යථාර්ථය එතකොට කොහොමද අපි පිළිගන්නේ කියන ප්‍රශ්නේ මතුවෙලා එනවනේ මේගොල්ලන්ට. ඒ කියන්නේ දැන් කියනවා මොකද්ද මේ ලෝකේ අදලා තියෙන ආවම ගඩොලේ ස්වභාවය අන්න තරංගමය ස්වභාවයක් තියෙනවා. මේ විදිහට ද්‍රව්‍යමය ස්වභාවයක් නෙමෙයි කියලා කියනවා. කියපු ගමන් එන ප්‍රශ්නාර්ථයක්. එහෙනම් මොකද්ද මේ යථාර්ථය? මොකද්ද මේ ලෝකේ කියලා ප්‍රශ්නාර්ථයක් මතුවලා එනවානේ. අන්න එතකොට ඒ ප්‍රශ්නාර්ථය සඳහා අවුරුදු 50ක් 60ක් පොර කනවා හිසකේ සවුල් කරගෙන, නමුත් උත්තරයක් පිළිතුරක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. අන්තිමට එන නිගමනය තමයි මේ ලෝකේ කියන එක බලන කෙනාගේ ඇහැ අනුව වෙනස් වෙනවා. බලන කෙනා මෙෂර් කරන කෙනා අනුව වෙනස් වෙනවා. හැම වෙලේම සම්භාවිතාවක් තියෙනවා. මැන්නද කිරුවද ඒ අවස්ථාවේ දෙයක් බවට පත් වෙනවා. ඒ වෙනකන් තියෙන්නේ එක හෝ දෙක වෙන්න පුළුවන්. ඒ හෝ B කියන ස්වභාවය තමයි තියෙන්නේ. අන්න මැන්නනේ කිරුවනේ. අන්න එක්කෝ A වෙනවා නැත්නම් B වෙනවා. එතකොට මොකද්ද මේ යථාර්ථය? මොකද්ද මේ ලෝකේ? මේ ලෝකේ එතකොට පවතින දෙයක්ද නැති වෙන දෙයක්ද කියලා ලොකු ප්‍රශ්නයක් මතුවලා එනවනේ. මහා ගැටලුවක් මතුවලා එනවා. අන්න ඔය ගැටලුවට බුදුරජාණන් වහන්සේ සරලව අර ධම්මපදයේ පටන් ගන්නකොට පිළිතුරක් දීලා දෙනවාද? මොකද්ද? මනෝ පුබ්බංගමා ධම්මා. මනස තමයි පෙරටුවෙන්. මනින කෙනා දේවල් එන්නේ දෙවනුව. මනස ප්‍රමුඛ වෙනවා. මනස පෙරටු වෙනවා. එතකොට මම මගේ මනසෙන් මේ ලෝකේ මනින විදියට නෙමෙයි, වෙන කෙනෙක් තව මනසකින් මේ ලෝකෙම අනින්නේ. ඉතින් ඔන්න ඔය මනස පෙරටු වෙනවා කිව්ව ගමන් විද්‍යාවට උන් හිටි තැන් නැතු යනවා. ඒගොල්ලෝ අසරණ වෙනවා. ඉතින් ඒ විදිහේ යථාර්ථයක් බාරගන්න කැමති නැහැ. නමුත් මේ ධර්මයේ පටන් ගන්න එතනින්. අර බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියනවා බන්තේ මොකකින්නම් සම්මාදිට්ඨියක් වේද? එතකොට කියනවා මෙන්න මේ කච්චායන හාමුදුරුවෝ කච්චායන මේ නැති තැන් වලින් මේ ස්තනකින් දේවල් මතුවලා එනවා. එතන මේක දකින්න කෙනෙක් තේරුම් ගන්නවා මේ ලෝකෙ නැත කියලා යම්කිසි දිට්ටියක් තියුණාද ඒක අතහරිනවා. ඒ වගේම මේ ඇති දේවල් මේ හිස්තැනට දිය වෙලා යනවා. අන්න එතකොට මේ ලෝකෙ ඇත කියලා යම්කිසි දිට්ටියක් තියුණාද අන්න ඒක අතහරිනවා. මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙක මැද්දෙන් කෙනෙක් ගමන් කරනවා. අන්න එපමණකින්ම මේ තැනත්තා සම්මා දිට්ටියත් එක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට දැන් ඔන්න භාවනාවේ අර තියුණ දෙයක් හුස්ම හිස්තැනට දිය වෙලා ගියා. අර පිම්බීම හැකිලිම හිස්තැනට දිය වෙලා ගියා. එතකොට ඇති දෙයක් නැති බවට පත් වුණා. ඔන්න මනසේ ස්වභාවය, මනසේ මායාව ටිකෙන් ටික තේරුම් ගන්නවා. මේක මේ මනසෙන් මැවපු ලෝකයක් වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ලෝකේ බාහිර ලෝකේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් බාහිර ලෝකේ පැනවීමක් කරන්න බෑනේ මනින්නේ නැතුව. මේ ඇහැ, කන, දිව, ශරීරය, මනස මෙන්න මේ කියන ඉන්ද්‍රිය, මේ කියන ආයතන හයෙන් පිට ලෝකයක් කොහොමද අපි පණවන්නේ? තියෙන්න පුළුවන්. දන්නේ නැහැ නේ. කොහොම කියන්න බෑනේ මොකොත්. ඔය ලබ්බේ තොයිලේ කියලා අර කටුරන් දෙහාමඳුරු කියන්නේ ඒකට තමයි. මේ ලබ්බු ගෙඩිය, මේ සලායතන ලබ්බු ගෙඩිය ඇතුලේ තමයි මේ තොයිලේ යන්නේ. මේකෙන් පිට මොනවද තියනවද කොහොම වෙනවද කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. අර ලබ්බු ගෙඩිය මූදට ගඟට ගිහිල්ලා මූදට ගිහිල්ලා මාළුවේ ගිලලා ඊට පස්සේ මාළුවව අල්ලලා මගුල් ගෙදරකට ගිහිල්ලා මෙන්න බඩ පලනකොට එන්න එනවා අර තොයිලේ කට්ටිය එනවා. අර සලායතන ලබ්බු ගෙඩිය ඇතුලේ තමයි මේ තොයිලේ නටන්. ඒතොර ඒකෙන් පිට පිළිබඳ කතාවක් කරන්න බෑ. අන්න මේ ඇති දේවල් හිස් තැනකට දිය වෙලා යනවා. ඊළඟට නැති තැනකින් හිස් තැනකින් දේවල් මතුවෙලා එනවා. ඔන්න ඔය ක්‍රියාවලිය නැවත නැවත දකිනවා නම් මේ තැනත ඇත කියන දිට්ඨියට යන්නෙත් නැහැ, නැත කියන දිට්ඨියට යන්නෙත් නැහැ. ඒ වෙනුවට මේ තැනත සම්මා දිට්ඨිය ඇත්තෙක් බවට පත් වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට ඔන්න ඔය භාවනාවේදී අපිට දකින්න පුළුවන් දේවල් දිය වෙලා යන සැටි සහ අන්න අර බල්පතු වෙන විදියට ස්පාක් වෙන විදියට දේවල් නැවත නැවත මතුවෙලා එන හැටි. නැවත නැවත බලන්න 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 අන්න ඒ තැනත්තා සම්මාදිට්ඨිය ඇත්තෙක් බවට පත් වෙනවා. මේ වෑයම් ප්‍රශ්න නගා ගන්නේ නැතුව අන්න මේක ප්‍රකාශයක් විදියට මම මෙහෙම නිරීක්ෂණයක් තිබ්බා. මම මේක ඇති කියලා ගත්තේත් නැහැ. හුස්ම ඇති කියලා අරගෙන හුස්ම නැති වුණාම හැඬවේ වැළපුණේ නැහැ. ඒ වගේම නැත කියලා ගත්තෙත් නෑ. අර දේවල් මතුවෙලා එනකොට ඒවා එපා, එහෙම මතුවෙන්න බෑ කියලා අරගල කරෙත් නෑ. ඒ වෙනුවට අන්න ඇති දේ නැති වෙනකොට ඒ බව දැනගත්තා, නැති දේ ඇති වෙනකොට ඒ බව දැනගත්තා. ඔන්න ඒ නිරීක්ෂණය තමයි ඔය කියන්නේ. ඉතින් අර ලයිට් බල්බ් එකකින් බරන් අරන් ආපු කෙලියක් තමයි ඔය තියෙන්නේ. ඒක නැවත නැවත නිරීක්ෂණය කරන්. නිරීක්ෂණය කරනකොට කරනකොට ඔන්න ඔය කී විදිහේ සම්මාදිට්ඨියක් ඇත්තෙක් බවට පත් වෙනවා. ඒ තැනැත්ත ඇත කියන අන්තෙනුත් දුරස්, නැත කියන අන්තෙනුත් දුරස්. ඇත කිව්වොත් අනේ ඒගොල්ලෝ එක්ක වාද කරන්න පුළුවන්. නැත කිව්වොත් තව කට්ටියක් එක්ක වාද කරන්න පුළුවන්. ওই දෙකටම අතර මැද්දෙන් අර නිකන් අර මේ රිංගලා ගියා වගේ ගමනක මේ තැනැත්ත යෙදෙනවා. සාමාන්‍ය දැන් ওই කැලයක් හරහා හුලඟක් හමාගෙන යන ස්වභාවය බලන්න. මේ ගස් කොළන් තියුණා කියලා, අයියෝ මේ කටු පඳුරු තියුණා කියලා, අයියෝ මේ මොනවද මේ කටු වේවල් තියෙනවායි කියලා හුලඟට බාධාවක් නැහැනේ. හුලඟ බොහොම විවේකීව මේ කැලේ හරහා හමාගෙන යනවා. අන්න ඒ වගේ මේ ලෝකේ ගැටෙන්නේ නැතුව මේ තැනත්ත ගමන් කරනවා කියන ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඉතින් ඒ සඳහා තමයි කටයුතු යෙදিলা තියෙන්නේ. ඒ සඳහා උත්සාහවන්ත වෙන්න කියලා අපි කියමු.
සාදු 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 බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඒ උපදෙස් වලට. ඇත්තටම ඒක කියනකොට මට එක දෙයක් විතරක් මතක් වුණා ඒකත් කරන්න කියලා. මේ මම බොහොම කැමති සූත්‍රයක් තමයි නසන්ති සූත්‍රය. ඔබ වහන්සේ කියපු විදිහට අපි ලෝකෙම වෙන්නේ පිට නෙවෙයි, ලෝකෙම වෙන්නේ අපේ හිත ඇතුළෙම කියන එක මම නිතරම මට ඒක මේ කන්වින්ස් කරන්න පුළුවන් වෙච්ච සූත්‍රයක් තමයි ඔය නසන්ති සූත්‍රයේ. මොකද සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන ඒ පාඩයත් එක්ක ඒක සැතර මමත් ඉස්සර ඔය ඇති නැතිවට හරියට වාද කරපු කෙනෙක් Facebook එකේ එහෙම. හැබැයි මගේ වාද ඔක්කොම නතර වෙලා ගියා. මේ ලෝකෙක එක්කෙනා දකින්න එක එක විදිහට ඒවට ඒ සංකල්පත් එක්ක මම ගැටල වැඩක් නෑ කියන එක තේරුණාට පස්සේ ඉතින් ඒකත් එකට එකතු කරත් හොඳයි කියන එච්ච නිසායි ඒක මතක්
වෙන්නේ. මං කියන්නේ ඔය නසන්ති සූත්‍රය අතෑරලා වෙන සූත්‍රයක් අල්ල ගන්නකො. හැමදාම මේ ඕක ගැනම නේ කියන්නේ. එතකොට ඒ සූත්‍රය ඇත කියලා දැඩි සංඥාවක් අරන් තියෙනවා. නෑ ඒක අතෑරලා අලුත් සූත්‍රයක්. ඒක නෙමෙයි. ඒ දවස්වල මම නසන්ති සූත්‍ර ස්වාමීන් වහන්සේ ඒ දවස්වල මම නසන්ති සූත්‍ර ගැන ගොඩක් වාද කරා. හැමදාම සාකච්ඡාවල කිව්වා. නමුත් දැන් මම අලුත් සූත්‍රයක් ගැන කියනවා. මෙන්න මේ අලුත් සූත්‍රය කියලා අන අලුත් සූත්‍රයක් අල්ල ගන්න ඕනේ. එතකොට තියනවා නිකන් අර මොකද්ද ඒකේ දියුණුවක් පරිවර්තනයක් තියෙනවා. නැත්තම් අර Facebook එකේ වාද කළා වගේමනේ. තාමත්
ඔව් වැඩේ තියෙන මෙහෙමයි. අලුත් එකක් හම්බෙනකම් මම ඒකත් එක්ක තමයි ඉන්නේ ස්වාමීන් වහන්සේ. අලුත් එක හම්බුණා මම
ඒක අතාරින්න බෑ නේද? එකක් අතාරින්නේ තව එකක් අල්ලගන්න බලාගෙන
ඉන්නේ. එහෙමනේ කොහොමත් එහෙමයි කියලා මට හිතෙන්නේ අපේ හිතේ. ඒක නිසා මම ඒක අනිත් එක අල්ලගත්තාම ඔබ වහන්සේ දැනුවත් කරන්නම් ඒ ගැන බොහෝ වෙලින් ස්වාමීන්
වහන්සේ. දැනුවත් වෙයි කොහොමත් කරේ නැතත් අපිට ඇහෙන ඔය නසන්ති නසන්ති කියලා දැන් 10 පාරක් විතර ඇවිල්ලා තියෙනවා මටම.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ඒ ඊට පස්සේ දැන් මගේ ප්‍රශ්න ඉවරයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ අද අපේ මේ අපේ රටේ ප්‍රවීණ ගායිකාවක් වෙන දීපිකා ප්‍රියදර්ශිනී මහත්මිය සම්බන්ධ වෙන වැඩසටහනට මේ එතුමිය තමයි ඊට පස්සේ අත උස්සලා ඉන්නේ ස්වාමීන් වහන්සේ. මම මේ අද තමයි මුලින්ම එතුමිය වැඩසටහන සම්බන්ධ වෙන්නේ. ඒක නිසා මම මේ මතක් කිරීම කළේ. දීපිකා අක්කා ඔයාට ප්‍රශ්න අහන්න පුළුවන්.
මාව ඇහෙනවා ඇති කියලා මම හිතනවා.
දැන්
තරුතර ස්වාමීන් වහන්සේ මගේ රටේ ඉන්න නිසා මං සුබ උදෑසන කියමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේට. පහුගිය දවසක මේ අපේ මේ නංගිගෙන් මට ලැබිච්ච, රාජිකාගෙන් ලැබිච්ච මේ ගීතයත් එක්ක පද පෙළත් එක්ක ඇත්තටම මේ මට මේ බොහෝ දේවල් يعني ඇත්තටම කියනවා නම් මේ භාවනාව පිළිබඳ මේ යෙදෙන පාරිභාෂික වචන, පර්යංකය, ගොචය, සන්තතිය මේ වගේ මේවා බොහොම අලුත් දේවල් බවට මට මේ දැනෙන්න ගත්තා. ඊට පස්සේ මේ මම තනිවම තමයි වටහා ගන්න උත්සාහ ගත්තේ මේ ඇය ලියපු දේ. ඉතින් මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති මගේ හිතට දැනෙච්ච දේනේ මේ ඒ ගායනය සහ ඒ පද පෙළ කියන්නට යෙදුනේ අවබෝධයෙන්මයි අපේ ස්වාමීන් වහන්සේ. මේ නැත්තම් මේ මට හිතෙන්නේ ඒ ගායනාව මට ඉදිරිපත් කරන්න බෑ. ඉතින් මං කැමති ඔබ වහන්සේ ඉස්සලා මං හරිම සතුටුයි අද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ලැබීම. ඉතින් ඔබ වහන්සේ ඒ ගායනාව සම්බන්ධයෙන් මේ යම් අදහසක් දක්වනවා නම් මං මේ බොහොම කැමති. මොකද ඒක විශේෂ දෙයක් නිසා, විශේෂ ගීයක් නිසා.
හොඳයි. ඇත්තටම මේ විදියට සම්බන්ධ වෙලා එකතු වෙලා ඉන්න එක ගැන දැනගන්න එක දැනගන්න ලැබීම සතුටුයි. ඇත්තටම අපිට ඒ විස්තර තොරතුරුත් ලැබුණා, ඒ ගීතය ගායනා කරනවා ඒ වීඩියෝ පටයකුත් කොටසක් කියලා තියුණා. ඉතින් ඒ වගේ මේ විදියට මේ දේ තේරුම් අරගන්න උත්සාහ කරමින් මේකට සම්බන්ධ වීම වටිනවා. දැන් ඒ කියන්නේ දැන් අපි කොයි දේ කරත් අපි දැනගෙන කතා කරනවා නම්, ඒක යම් කිසි පමණකට තේරුම්ගෙන කතා කරනවා නම් ඒ කතාව බොහොම වෙනස්. ඒ කතාව බොහොම වෙනස්. ඒක ඇත්තටම කොහොමද කියන්නේ, අහගෙන ඉන්න කෙනෙක් උනත් 아무තු හැඟීමක් දනවනෝ. එක්තරා විදියක නිකන් අර නිහඬව පණිවිඩයක් යනවා. නිහඬව ඒ විදිහේ කෙනෙක්ට තේරුම් යනවා. ඉතින් ඒක වැදගත්. ඒක වැදගත් විශේෂයෙන් මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්තාම, පුහුණුවකට බැසගත්තාම මෙන්න මේ තමුන් මේ කියන දේ දැන හඳුනගෙන ඉන්නවද, තමුන් මේ කියන දේ දැන හඳුනගෙන කටයුතු කරනවද, මේ ගීතයේ මම අර්ථය දන්නවද, මේ හැඟීම මට සමීපද කියන දැනීම වටිනවා. ඒ දැනීම තියෙනවා නම් අන්න අහගෙන ඉන්න ඔඩියන්ස් එකටත් ඒ මැසේජ් එක කමියුනිකේට් වෙනවා. සමහර විට වචනවලින් නෙමෙයි ඒ වෙනුවට අර ඉදිරිපත් කරන්නාගේ තියෙන දක්ෂකම තමයි. ඒ දක්ෂකම තුලින් තමයි ඒ විදිහේ පණිවිඩයක් කියන්නේ. ඉතින් එතකොට දැන් අපි හිතමු මේක ප්‍රතිපදාවක්නේ. මේක ටිකෙන් ටික පුහුණුවක් සඳහා යෙදෙන්න ඕනේ දෙයක්. එතකොට ඕකේ විවිධ වචන ගණනාවක් සඳහන් වුණා. එතකොට මේ වචන ටික වැඩි වැඩියෙන් හඳුනගන්න, වැඩි වැඩියෙන් තමුන්ගේ හිතට සමීප කරගන්න ක්‍රමයක් මම කියන්නම්. ඒක තමයි මේ සරලව මේ වැඩේ පොඩ්ඩක් කරලා බලන්න. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මට මේ විදියට ඇවිදින විදියට වාඩි වෙලා ඉන්න විදියට මේ දේ පුරුදු කරන්න තාම මට හිත දෙන්නේ නැහැ. තාම මට වෙලාව දෙන්නේ නැහැ කියලා එයා කියනවා. හැබැයි මම උත්සාහ කරනවා මෙන්න මේ මොහොතක් මොහොතක් පාසා කරන වැඩ කටයුතු පිළිබඳ යම්කිසි සිහියක් පවත්වන්න. තේකක් බොනවා නම් තේකක් බොනවා කියන සිහිය පිහිටව ගන්න පුළුවන්ද? ඊළඟට දත් මදිනවා නම් දත් මදිනවා කියන සිහිය පිහිටව ගන්න පුළුවන්ද? අන්න එතකොට මට දැනෙනවා මේ බුරුසුව වදිනවා, බුරුසුවේ සද්ද ඇහෙනවා, මේ දත්වල ඇතුල් පැත්තේ ඒ හැමේ ගෑවෙනකොට ඒ වෙනස් විදිහේ දැනීම් දැනෙනවා කියන විදිහට අන්න ටික ටික තමුන් තුලින් මේක පරීක්ෂා කරනවා. තමුන් තුලින් මේක පුරුදු කරනවා. අන්න ඒකේ නාම දවසක මොකද කරන්නේ? සමහර විට විනාඩි 10ක් 15ක් ඇවිදින ගමන්, විනාඩි 10ක් 15ක් වාඩි වෙලා ඉන්න ගමන් කොහොමද මම මේ කය ඇවිදිනවා කියලා දන්නේ? කොහොමද මම මේ කය වාඩි වෙලා ඉන්නවා කියලා දන්නේ කියන නිරීක්ෂණය සිද්ධ කරනවා. එතකොට කෙනෙක් කියනවා පතුල වදිනවා, අර විදියට බර මාරු වෙනවා, එහෙම නැත්නම් උස්ම වැටෙනවා, මේ විදියට නාස්පුඩු පුරෝගන ඇතුළට එළියට යනවා කියලා මොනවා හරි නිරීක්ෂණයක් යාතුල තියෙන්න පුළුවන්. අන්න ඒක දවස් දෙකක් නැතුව අපි ටිකෙන් ටික දවසකට විනාඩි 10 15 බැගින් ටික ටික අඳුන ගන්න උත්සාහ කරනවා. අඳුන ගන්න උත්සාහ කරන්න ඔය වචනවල අත්දැකීම තමයි අපිට ලැබෙන්නේ. එතකොට සාමාන්‍ය ওই වචන එතන නැහැ. ඒ වචන අපි ලේබල් ගහන්න ඕනෙත් නැහැ. ඒ වෙනකොට ඔන්න ඔයි කී අත්දැකීම ක්‍රමානුකූලව අපි තුලින් අපි හඳුන ගන්නවා. දැන් කලින් හිතලා මතලා කල්පනා කරලා යම් කිසි පමනකට තේරුම් අරගත්තා. එහෙම හිතලා මතලා කල්පනා කරන කෙනෙක් අන්න මොකද වෙන්නේ? මේ ප්‍රතිපදාවට බැස ගන්නවා. ඒක දැනත්ත අර විදියට තේරුම් ගත්ත දේ නිසා මෙයාට හිතෙනවා මේක නිවැරදි. මේ ප්‍රතිපදාව හරි වගේ මගේ තර්කයට, මගේ කල්පනාවට මේක නිවැරදි බව අහු වෙනවා කියලා මොකද කරන්නේ? එයා තව තව මේකට බැස ගන්නවා. බැස ගත්තාම අන්න අර විදිහට දල වශයෙන් දැනුණු දැනීම අර විදියට කල්පනා කරලා තේරුම් ගත්ත හැඟීම ටික ටික තමන් තුළින් අත්දකිනවා අත්දකිනවා. එතකොට එන්නේ අත්දැකීම තමයි නිවැරදි තේරුම් ගැනීම. ඒ සඳහා යම්කිසි කාලයක් ප්‍රතිපදාවේ ගමන් කිරීමක් අවශ්‍ය වෙනවා. දවසක් දෙකක් නෙමෙයි ටික ටික විනාඩි 10 15 අර විදියට පුරුදු කරලා බලන්න. පොඩ්ඩක් නිකන් වාඩි වෙලා ඉන්න ගමන් සිහිය පිහිටවලා බලන්න. ඒ විදියට අනේ විනාඩි 10ක් 15ක් කරන් කරලා ආපහු
තමුන්ගේ මේ ගීතේ ස්වාමීන් වහන්සේ මේ බොහෝ දෙනෙක් මේ වටිනාකමක් ගෙන දුන්නා කියලා මට හැඟෙනවා. මොකද මම නොහිතන පිරිස් මේක අහන්න පටන් ගන්නවා. මේක ඉන්දියාවේ මේ ගුවන් නියමුවෙක් විසින් මේක ඉන්දියාවේ ඉන්න මෙඩිටේට් කරන ලොකු පිරිසකට අහන්න දීලා එය මේ ඉංග්‍රීසි පරිවර්තනයක් එවන්න කියලා මේක දැනුම් දීලා කියනවා. ඊට පස්සේ ඉතින් ඇත්තටම මට හිතුණා මේ හැමදේම වෙන්නේ හඬ නිසා. හඬෙන් ඒ දේ මට හිතුණා ඔබ වහන්සේ ලියලා තියෙන දේ අතරේ ඒක වටහා ගැනීමකින් තොරව ගායනා කරා නම් ඇත්තටම මේ තත්ත්වයට එන්නේ නැහැ කියන එක මට වැටහුණු දෙයක්. මං ඇත්තම ප්‍රශ්නයක් හැටියට ඔබ වහන්සේට ගෙන් අහන්න ලෑස්ති වුණේ මේ මගේ ජීවිතේ මම ඉතාම අධිසංවේදී කෙනෙක්. ඒක මං එහෙමම කියනවා. මේ අධිසංවේදීකම මට එක්තරා විදිහකට ගැටලුකාරී වෙනවා. මොකද මං කලාව තුළ ඉන්නකොට මේ මට මේ දැනෙනවා වැඩි මිනිස්සුන්ගේ දේවල් බොහෝ දේවල්. එතකොට මේ මම දන්නවා ඒ දැනෙන්නේ සමහර දේවල් ආදරය කිරීම තුළින් සමහර පිරිසක් තුළට ආදරය කිරීම තුළ ඒගොල්ලන්ගේ ඒ වෙනස් වීම තුළිනුත් මට මාව සාමාන්‍ය රිද්දවන්න පුළුවන්. ඒ කියන්නේ මට දැනෙනවා. ඉතින් මේ ඒ අධිසංවේදීකම මොකද මට වෙලාවකට එක මානසික වදයක් වෙනවා. මේන් මිදෙන්න ඉතාම කෙටියෙන් කියන්න පුළුවන් හොඳම දෙයක් මට වහන්සේගේ අහන්න පුළුවන් නම් මං හැබැයි මේක කාලයක් නෙමෙයි. මොකද වහන්සේ කිව්වා සීනි තියනවා කියලා. මං හිතන්නේ මේ අපි ප්‍රශ්න අහන වෙලාවක් නොවෙයි කියන දේත් මට ඉස්සෙල්ලම දැනුණා මේ ප්‍රශ්නේ අහන්න ඕන වෙලාවක් නෙමෙයි කියලා. මං පසුව මේ ඔබ වහන්සේගෙන් එහෙනම් ඒකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
හොඳයි. ඇත්තටම මේ මොකද්ද ඒකට කියන්නේ? දැන් අර විදිහට අර මෙඩිටේට් කරන කට්ටියටකට ඕක ගෝචර වෙනවා වැඩි ඔය කියන වගේ. එතකොට මේ මොකද මේ ඒගොල්ලෝ ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවානේ. ඒකෙන් ගෝචර වෙනවා. එතකොට අර විදිහට සමාජයකට ඒ විදිහට පැතිරිලා යන්න හේතු වෙන්න පුළුවන්. ඒ වගේ ඒ පිරිසකට මේක වැඩි වැඩියෙන් අදාළ වෙනවා. ඉතින් ඒ පණිවිඩය එහෙම යන එක බොහොම අගෙයි. ඒ වගේම අර විදිහට වෙන භාෂාවකට පරිවර්තනය කරගෙන අපිට ඒක තවත් තවත් පිරිසකට පෙන්වන විදිහට තවත් තවත් පිරිසකට ඉදිරිපත් කරන විදිහට අන්න ගෙනහැර දක්වන්න පුළුවන්. ඒ කටහඬෙත් තියෙනවනේ ආකර්ෂණීය ගතියක්. ඇත්තටම මේ දවස්වල අපි පොඩි කාලේ බොහොම ඉතින් කැමැත්තෙන් අහපු ඉඳපු සින්දු තමයි. ඉතින් ඒ විදිහේ මේ ඒ කටහඬේ ඉදිරිපත් කිරීමේ දක්ෂකමත් එක්ක අපිට වැඩි වැඩියෙන් බෙදලා හදලා දෙන්න පුළුවන් මේ පණිවිඩේ. ඒ ඔය වගේ තමයි යන්නේ. හිතාගන්න බැරි විදිහට ඒ කියන්නේ නිකන් අහම්බෙන් වචනයක් අහම්බෙන් අර විදිහට මතක් කිරීමක් එක්ක ගිහිල්ලා මේ විදිහේ පණිවිඩයක් යනවා. මේ විදිහේ පණිවිඩයක් යනවා. ඒතකොට සමහර විට ඒ වචනයක් හොයාගෙන ඒ තැනත්තා එන්නේ. ඒ වචනේ හොයාගෙන ඇවිල්ලා එයා මේ කී විදිහේ ප්‍රතිපදාවකට යොමු වෙනවා. ඉතින් ඒ විදිහේ අනුග්‍රහයක් වටපිටාවටත් වෙලා තියෙනවානේ. ඒ අනුග්‍රහය තවමත් වෙමින් පවතිනවා. ඉතින් ඒක අපි බලමු තව භාෂාවකටත් පරිවර්තනය කරගෙන ඒ විදිහට බෙදා හදා දෙන්නේ කොහොමද කියලා. අනිත් පැත්තෙන් අර අහපු ප්‍රශ්නේ ගැන කතා කරොත් ඇත්තටම සංවේදී භාවයේ වරදක් නැහැ. සංවේදී වෙන එක හොඳයි. නමුත් ඔතන තියෙන ප්‍රශ්නේ ගැටලුව තමයි මේ සංවේදී වුණාම අර කියන විදිහට වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. මේ හැමදේම දැනෙනවා. මේ හැමදේම පෙනෙනවා. අන්න පෙනෙනකොට දැනෙනකොට ඒක තුලින් වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. අන්න ඒ වෙහෙස පීඩාව ගැන කතාවක් තමයි මේ කියන්නේ. ඉතින් ඒ නිරීක්ෂණය හොඳයි. මෙහෙම මට වෙහෙසක් තියෙනවා. මෙහෙම මට අපහසුතාවයක් තියෙනවා. මේකට විසඳුම මොකද්ද? ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන් කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක් නේ. ගොඩ දෙනෙක් ওই ප්‍රශ්නේ අහන්නේ නැහැ. ගොඩ දෙනෙක් ওই ප්‍රශ්නේ අහන තරම් මෝරලා නැහැ. ඒගොල්ලෝ අර වෙහෙස පීඩාවට පිළිතුරු වෙන වෙන විදියට හොයනවා වෙන්න පුළුවන්. වෙන වෙන විදියට හොයනවා වෙන්න පුළුවන්. විවිධ අබ්බැහි මුලාවල් තුලින් හොයනවා වෙන්න පුළුවන්. නමුත් මේ සංවේදී වීමේ නරකක් නැහැ. සංවේදී වීම හොඳයි. නමුත් මේ සංවේදී වෙලා කොහොමද මේ ලෝකෙ එක්ක ගනුදෙනු කරන්නේ? අර කී විදියට නොයෙකුත් පුද්ගලයෝ එක්ක ගැටෙනකොට කොහොමද මං ඒවා ඒ හැඟීම් හිතිවිලි එක්ක ගනුදෙනු කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවානේ. එතකොට සංවේදී වීමේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. දැන් සතිමත් බව පුහුණු කරන කෙනෙක් අවදි කෙනෙක් එයා අනිවාර්ය සංවේදී. එතකොට එයාට තේරෙනවා කලින්ට වැඩිය දුක් ආවා වගේ කියලා. කලින්ට වැඩිය මිනිස්සු කියන ඒවා ඇහෙනවා. කලින්ට වැඩිය මිනිස්සු කරන ඒවා පේනවා. කලින්ට වැඩිය වෙහසක් පීඩාවක් හටුවනවා වගේ ගතියක් මතුවලා එනවා. නමුත් ඒකේ ප්‍රතිපදාවේ ඉදිරියක් විදිහට තමයි අපි සලකන්නේ. මොකද මෙයාගේ අවදි භාවයේ තුලින් මෙයා මේ විදිහේ සංවේදී ස්වභාවයක්. මෙයා මේ විදිහේ අවදි ස්වභාවයක් මතුවලා එනවා. ඒක ගැටලුවක් නෑ. ඒක තුලින් කොහොමද ඊළඟට ඊළඟ ප්‍රතිපදාව ඊළඟ කොටස මොකද්ද? එහෙනම් කොහොමද මෙන්න මේ සංවේදී භවින් එන පීඩාව නැත්තෙක් බවට පත් වෙන්නේ කියන එක හරිම ආකර්ෂණීයයි, හරිම ක්‍රමානුකූල ගමනක් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඕක සඳහා අපිට මෙහෙම කිව හැකි, තමුන්ගේ හැඟීම් හිතිවිලි එක්ක ගනුදෙනු කරන විදිහ ඉගෙන ගන්න ඕනි. සාමාන්‍ය අපි ලෝකෙ ගැන ඉගෙන ගන්නවා, බාහිර වස්තු ගැන ඉගෙන ගන්නවා, අර විදිහට ලෝකයේ ඈත තියෙන ග්‍රහ වස්තු ගැන ඉගෙන ගන්නවා. නමුත් ඉස්කෝලේ එක කවදාවත් අන තමුන් ළඟම තියෙන හැඟීම් හිතිවිලි එක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක තේරෙන්නේ නැහැ, කියලා දෙන්නේ නැහැ. ඒ විදිහ දෙයක් විශේෂ නිර්දේශ නැහැ. සමහර විට වැඩිහිටියෙක් වෙලා කියනවා දැන්වත් මට කියලා දෙන්න, මම තාම දන්නේ නැහැ කියලා කියනවා. අන්න ඒ වගේ වෙලාවක අපි මේ ශිල්පය මම කියන අවමේ ඇහුවනේ. අන්න අවම ප්‍රමාණය මම කියන්න. මොකද්ද? අපි හිතමු අපිට යම්කිසි හිතිවිල්ලක් හැඟීමක් මතුවලා එනවා. මෙන්න මේ හැඟීම්ම මතුණා, මට මෙහෙම දුක හිතිලා තියෙන්නේ, එහෙම නැත්නම් මට මෙහෙම තරහ ගිහිල්ලා තියෙන්නේ, මට මෙහෙම මං මේ විදියට ඇවිසිලා ඉන්නේ කියලා අන්නේ නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කරනකොට තේරෙනවා ඔන්න ඒ තරහට සාපේක්ෂව මගේ කය වෙනසක් වෙනවා. ඔන්න කය රත් වෙනවා. එහෙම නැත්නම් මේ විදියට ලේ ගමනාගමනේ වැඩි වෙනවා. මූණට ලේ පිරෙනවා. අන්නේ විදියට කය වෙන වෙනස මෙතන ඇත්තට නිරීක්ෂණය වෙනවා.
ස්වාමින් වහන්සේ මට සමා වෙන්න, මට ඒ කියනකොටම කියන්න තියෙන, මොකද මට කවදාකවත් මේ තරහ එන්නේ නැහැ ස්වාමින් වහන්සේ. ඒක මට වෛර සිතුවිලි එන්නේ නැහැ. දැන් මම බොහෝම ගැටලුවකට පත් වෙලා තියෙනවා. ඔබ වහන්සේට මම කෙටියෙන් කිව්වොත් මම මෙතන නම් ගම් කිසි දෙයක් සදහන් නොකර අපි කියමු මම ඒ වගේ අවස්ථාවල් වලදී වෙන්නේ අත්හැරීම කියන එක තමයි එදා ඉඳලා කරපු දේ. ඒකට කොහොම අත්හරින්න මට ඇතිවන මම බොහෝ අයකින් ඈත් වෙලා හුදකලා වෙනවා. මෙතෙන්දී මොකද මම කලාකාරිනියක් නිසා මට හැමදෙස්සෙම හදවතට ආය දනවනවා. අපි කියමු දැන් මම රාජිකාගේ ගීතයක ඉවුවා වගේ, මම තව මගෙන් ජනතාවට වෙන්න ඕන දෙයක් තියෙනවා මගේ හඬ හරහා. හැබැයි මේ ඕලාරික මේ පිස්සු මේ විකාර රූපී ගීත ගායනා කරන්න නෙමෙයි අපේ ස්වාමීන් වහන්සේ. මට හැමදෙස්සෙම හැඟෙන්නේ කොහොමද මිනිස්සු ඥානනය කරන්නේ මගේ හඬින්. හැබැයි අද ඒ එකක්වත් මිනිස්සු තුළට රසවින්දනයට අද මේ මුළු සමාජයේම උඩු යටිකුරු වෙලා කොසල් රජතුමාගේ හීන දකිනා හීන වගේ තමයි මේවා. ඉතින් ඒක නිසා මේ මෙතෙන්ට යන්නත් ඕන. මේ මඩගුහරුව තුළ ඉඳගෙන මේ සුවඳ නෙළුම් මලක් වගේ යම් කිසි දෙයක් ජනතාවට දෙන්නත් ඕන. හැබැයි මම පුළුවන් තරම් කරන්නේ මේ ගැටෙන්නේ නැතුව මේ හුදකලා වීමට තමයි බර වෙන්නේ. ඉතින් මේක සමහර වෙලාවට මොකද මට ප්‍රේක්ෂකින්ගේ ඒ පැත්තනොත් මොකද හේතුව මට ඊයේ පෙරේදා ඉතාම මේ ගැඩි මානසික මේ ගැටලුවකට මම පත් වුණා. මොකද මට ගීත 400ක් විතර මට ගායනා කරන්න එපා කියන තත්ත්වයකට මේ මට යම්කිසි වාරණයක් පැනවිලා තියෙන මොහොතක් මේ වෙලාවේ. ඉතින් ඒ වගේ වෙලාවකදී මං කොහොමද මේක බරපතල දෙයක් මම ගැටෙන්නේ නැතුව ඉන්නවා. හැබැයි ජනතාව ඉල්ලනවා මගෙන් යම් වෙලාවදී මේක ගායනා කරන්න, මේක කියන්න. හැබැයි මම එතකොට හිතෙනවා මේ ටික අත්හරිනවා, මේ සින්දු ටික ඔක්කොම අත්හැරලා දානවා. එතකොට මේ අත්හැරීම එතකොට එතෙන්දී මම හිතනවා මේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කර අත්හැරීම සැනසීම. හැබැයි මගෙන් වෙන්න ඕන කාර්ය මොකද? අපි හිතනවා සක්මන්ත ගීතය අහලා එක වචනයක් හරහා මේ හොයන්න පටන් ගන්නවා. එතකොට හිතනවා නේ නෑ මම එහෙනම් මගේ හණෙන් මේ මිනිසුන්ට හදවත නිවන්න මට පුළුවන් වෙලා තියෙනවා. බණපද රාශියක් අහන්නට වැඩිය සමහරලාට එක ගායන පෙළකින් එක තැනකදී මම කියනවා මම මේ එකක් රිපීට් කරපු අවස්ථාවක් තියෙනවා ඒ ගීතය ඇතුළේ. කියන්නේ මට දැනෙන දෙන්නේ, ඒ කියන්නේ මම මේ ඊළඟට ගමන් කරනවා මේ ගීතය ඇතුළේ එක තැනකදී කියන මමත් වෙන්නේ දුර. මම ඒවා මම රිපීට් කරනවා. ඒ රිපීට් කරන්නේ මිනිස්සුන්ට මේක කියාගන්න. ඉතින් හැමදෙන්නේ මගේ මේ තියෙන ස්වාමීන් වහන්සේ මේ ගැටලුත් එක්ක මේ දැන් කොහොමද මම මේකට ක්‍රියා කරන්න කියන්නේ. මම හිතන්නේ ඔබ වහන්සේව මම පෞද්ගලික මුණ ගැහිලා තමයි මේක සාකච්ඡා කරන්න වෙන්නේ. මේ ඇති වෙලා තියෙන තත්ත්වය මම හිතනවා, මොකද ඔබ වහන්සේට මේ වෙලාවේ සීනි තියනවා කියලා. මට මුලින්ම ඒක තමයි මගේ මට තියෙන ප්‍රශ්නේ. මම මේක සාකච්ඡා කරන්න ඕනේ නැති වෙලාවක් මට සමා වෙන්න. ඒක නිසා ඔබ වහන්සේට මම පීඩා කරන්න කැමති නැහැ. පිරිසකුත් ඉන්නවා ඇති. ඒ නිසා මට වෙලාවක් හරි ලැබුණොත් මම ඔබ වහන්සේව මුණ ගැහෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. රාජිකා බොහොම පිං ඔබ මේ ඔබට මේ මොකද ඔබේ ගීතය හරහා මහා විශාල වෙනසක් ටිකෙන් ටික හෝ මිනිස්සු අතරට වෙනසක් කරන්න ඇති වෙනවා නම් මං හිතනවා මම ඒකට මට සන්තෝෂයක් ඇති වෙනවා මනසට. ඒක මට තව දවසක් හරි ජීවත් වෙන ශක්තියක් වෙයි. ඉතින් ස්වාමීන් වහන්සේ
ඔව් ඒක තමයි. දැන් අර කී විදියට මේ සාමාන්‍යයෙන් අපි මේ විදියට වෙහෙස පීඩාව දකිනකොට ඒකෙන් දුක් ගන්නවනේ. දුක් අරගෙන ඒ සමාජයෙන් අයින් වෙනවා, දුරස් වෙන්න උත්සාහ කරනවා. නමුත් දුරස් වෙලත් බෑ. අර විදියට ප්‍රේක්ෂක ජනතාවක් ඉන්නවා මේ විදියට. ඒගොල්ලන්ටත් මේ පණිවිඩේ තව තව කොහොමද ඒ තමුන්ගේ තියෙන ඒ හැකියාවෙන් ඒගොල්ලන්ට ලංකලා දෙන්නේ කියන දෙපැත්තක් උත්සාහයක් තියෙනවා. ඉතින් ওই දෙක අතරින් තමයි අපිට ගමන යන්න වෙන්නේ. ඒක ක්‍රමානුකූල ගමනක් අර කියනවා වගේ. මේ හැඟීම් හිතවිලි එක ගනුදෙනු කරන විදිහ අපි ඇතුලේ ශිල්පයක්. ඒක ටිකෙන් ටික ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒ දැනත්තට පුළුවනි අර කී විදියට ප්‍රශ්න ගැටලු අතරේ තමුන්ගේ අවශ්‍ය යුතුයකම ඉෂ්ට කරලා ඒ කටයුත්ත කළා හිතෙත් විවේකයේ සහිතව ජීවත් වෙන්න. ඒක ශිල්පේ දවසකින් දෙකකින් ගන්න අමාරු. ටිකෙන් ටික පුහුණු වෙන්න ඕනේ. මූලිකම දේ තමයි අන්න අර හැඟීම් හිතිවිලි. අපි හිතමු දුක හිතිච්ච වෙලාවක තමුන්ගේ කයේ වෙනස බලන්නේ දුකට අනුව. ඒ දුකෙන් හිත මෑත් කර ගැනීමක් තමයි මේ කියන්නේ. ඒ මෑත් කර ගැනීමේ ශිල්පේ ලේසි නෑ. මුලදී පුරුදු නෑ. මොකද නැවත නැවත දුක එයාගේ අවධානය ගන්නවා. ඒ දිහාවට අවධානය ඇදීගෙන යනවා. හිත් පීඩා දෙනවා. අදවත රිදෙනවා. රිදුනට නැවත නැවත මේ තැනත්තා ඒ රිදීම අතරේ ඒ රිදීම දැනගනිමින් අන්න අර හුස්මක් බලන්න, අර විදියට පියවරක් තියන්න, අර විදියට මේ කයේ මේ දුක නිසා ඇතිවෙන ප්‍රතික්‍රියාව දකින්න, ඒ විදිහේ සතිමත් බවක් ටිකෙන් ටික පුරුදු කරනවා. ඒ විදියට උත්සාහ ගන්නවා. ඉතින් අලුත් කෙනෙක්ට අපි විශේෂයෙන් පෙන්වලා දෙන දේ තමයි මෙන්න මේ කයේ දැනෙන දැනීමක් අල්ලගන්න. ඒකට ප්‍රමුඛතාවය දෙන්න. ඒකෙන් අදහස් කරන්නේ අර හැඟීම් හිතවිලි යටපත් කරනවා කියලා නෑ. ඒවා තියෙන බව දැනගනිමින් නැවත නැවත මට හුස්ම වැටෙනවා. ඒවා තියෙන බව දැනගනිමින් නැවත නැවත මම පියවර තියෙනවා. ඒවා තියෙන බව දැනගනිමින් නැවත නැවත මට මේ කය තුල මේකට දැක්වෙන ප්‍රතික්‍රියාව නිරීක්ෂණය වෙනවා. ඔන්න ඕක තමයි අර කී විදියට මෙන්න මේ මමත්වයකින් තොරව මේ ස්වභාවයක් විවේක ස්වභාවයක් ලංකර ගැනීම සඳහා මූලික අඩිතාලම. ඒ අඩිතාලම ටිකක් පුරුදු කරන්න. පුරුදු කරන්න තේරෙනවා දැන් ඔය ජීවිත කාලයක් පුරාවට ගියපු ගැම්මක් යනවනේ ඔය හිත තුල. ඒ ගැම්ම එකපාරට වෙනස් වෙන්නේ නැහැ. ක්‍රමානුකූල ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකයි. නිකන් දවසට විනාඩි 5 පුරුදු කරගෙන යන්න. කරනකොට සතියක් දෙකක් තුනක් යනකොට මොන විදිහේ පරිවර්තනයක් තමන් තුළ වෙනවාද කියලා බලන්න. ඒ අතරේ මේ කලා කටයුතු වලිනුත් මේ පණිවිඩේ බෙදා හදා ගනිමින් ක්‍රමානුකූලව අපිට කරගෙන යන්න පුළුවන්. ඔය ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් විවර වෙන්න ලැබිච්ච අවස්ථාවක් තමයි. වටපිටාව වෙනුත් කරදර බාධක ටිකකුත් එක්ක තමයි මේ ඔපචුනිටි එක ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි එක්ස්ප්ලෝර් කරලා බලමු. ඒ සඳහා අපි අවස්ථාවක් අරගෙන බලමු. බලනකොට තේරුම් ගන්න පුළුවන් අර කොයි දේ වුණත් අන්න වෙලා වුණ දේ මට යහපතක් පිණිස පිහිටියා. අර විදියට හොඳ දිහාවකට මට ජීවිතේ යාන්ත්‍රා කරගන්න පිහිටියා කියන හැඟීම අඳුරගන්න පුළුවන්. ඒක සඳහා කල් ගත වෙනවා. වෙහෙස හරහම යන්න ඕනේ. ඒ සඳහා ශක්තිය වඩා ගන්න කියලා අපි කියන්න කැමතියි. එහෙම ටිකෙන් ටික අපිට මේ ගමන පාද ගන්න පුළුවන්. අර විදියට හමු වෙලා කතා බහ කරලා දැන් ලොකු ස්වාමීන් වහන්සේ වුණත් හමු වෙන්න ඉස්සරහට අවස්ථාවක් ගන්න පුළුවනි. එහෙම කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සම්බේ අපේ ආපදරි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දීවිකාක මාවත් මතක් කරපු නිසා මම පොඩි එකතු කිරීමක් කරන්න අවසරයි. මේ ඇත්තරම මේ ස්වාමීන් වහන්සේ දන්නවා මාත් එක්ක මේ වැඩ කරන සංගීතාගාර පිරිසත් දන්නවා ඇති මම කොයි තරම් මේ සෙන්සිටිව්ද කෙනෙක්ද කියන එක. ඉතින් ඇත්තටම මේ මං හිතන්නේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ සෙන්සිටිවිටි කියන එක අපිට නැති කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. මට නම් තරහත් යනවා හොඳටම. හැබැයි මම පෞද්ගලිකව මම දන්නවා සතිමත් බව වර්ධනය කිරීම තුළින් මගේ සෙන්සිටිව් බව සෙන්සිටිවිටි එකත් එක්ක මම අනිත් වැඩ කොහොමද මැනේජ් කරන්න කියන එක මම මේ සෑහෙන කාලයක් තිස්සේ අත්දැකපු දෙයක්. ඉතින් ඒක නිසා මේ මගේ පෞද්ගලික අත්දැකීමක් විදිහට මම දීපිකාක්කට කියන්න කැමතියි. ඇත්තටම මේ ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව අපිට අපේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. මේ අර කිව්ව වගේ දිනපතා මේක විනාඩි 5කින් හරි පුරුදු කරන්න උත්සාහ කරනවා නම් ඒකම විතරයි මේකට තියෙන විසඳුම කියලා මට හිතෙන්නේ. මම හිතනවා මේ ගැටලු ඔක්කොම අක්කට ආවෙත් මේ මාව හම්බෙලා හරි මොනවා හරි වෙලා මේ සින්දුව හම්බෙලා හරි මේ මාවතරක්ව යොමු වුණෙත් ඔයාගේ තියෙන මේ සසර මොනවා හරි කරපු පුණ්‍ය කර්මයක් නිසා වෙන්නේ නැති කියලා. ඒක නිසා අපිට බාධක නැතුව අපි මේ මාර්ගයට අර ස්වාමීන් වහන්සේ එක දවසක හොඳ උදාහරණයක් ව සමහර වෙලාවට මේ සිංහෙක් පස්සෙන් එළවන්නේ නින්ද තමයි අපි ගහකට නගින්නේ. අපි ගහකට ගහට නගින්නේ අරකින් බේරෙන්න. හැබැයි නැග්ගට පස්සේ පේනවා අපට පරිසරය කොච්චර ලස්සනද කියලා. ඒ පරිසරය විඳ ගන්න පුළයි වගේ මොන හරි අකරතැබ්බයක් වෙන්න ඕනේ සමහර කෙනෙක්ට මේ මාර්ගයට එන්න. මට හිතෙනවා ඔය වෙච්ච හැම දෙයක්ම හොඳ දෙයක් කියලා අපට කවදා හරි දවසක හිතෙයි. හැබැයි මේ ලැබිච්ච අවස්ථාවෙන් මේ හම්බෙච්ච ප්‍රතිපදාව දිගටම කරගෙන යන්න කියලා මතක් කරනවා. හැමදාම පුළුවන් නම් වැඩසටහන් සම්බන්ධ වෙන්න මිගදා මේ වගේම දිනපතා මේ පුහුණුව කරගෙන යන්න කියලා මතක් කරන මාව මතක් කරපු නිසා තමයි සහ මමත් ඒ විදිහටම අධි සංවේදී කෙනෙක් නිසා තමයි මම එකතු කිරීම කරන්න උත්සාහ කරේ. ස්වාමීන් වහන්සේ සමා වෙන්න මේ එකතු කිරීම ගැන මම නදීට ආයේ යොමු වෙනවා.
බොහොමත්ම ස්තුතියි රාජිකා. දීපිකා අක්කටත් අපි ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. මොකද අපිත් සින්දු ඇහුවා, අපිත් රසවින්දා. ඒ වගේම අපේ වැඩසටහන තුළින් දීපිකා අක්කටත් යම් උදව්වක් වෙනවා නම් අපිත් ඒ ගැන ගොඩාක්ම සන්තෝසයි. ස්වාමීන් වහන්ස තව ප්‍රශ්නයක් චැට් සෙක්ෂන් එකෙන් ආවා මට. ඒකත් ඉදිරිපත්
කරනවා. මේ ගොත්තු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා මේ ඒ සඳහා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අපි ඔබ වහන්සේවත් අපේ ධම්ම සභාවට පිළිගන්නවා. එහෙනම් අපිට තව පැයක් විතර ඉන්න පුළුවන්.
පැයක් අපි පින්දපාත යන්නත් ඕන. තෙරුවන් සරණයි සියලු දෙනාට.
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්ස. ඇත්තටම මම මේ දවස්වල මේ මගේ වෙන අමාරුවක් හැදිලා මේ එන්නේ නැහැ කම්පියුටර් රූම් එක පැත්තේ. පිටේ අමාරුවක් හැදිලා මේ දැන් නිකමට ආපු වෙලාවේ තමයි මේල් එක දැක්කේ.
අවසරයි ස්වාමීන් වහන්ස. ඒක වරද්ද මම බාර ගන්නවා. මට මේල් එක එවන්න ප්‍රමාද වුණාට මේ අර ඔබ වහන්සේ දකින්න නැතිනේ මේල් චේන් එකක් ගිහිල්ලා එහෙම නිසා තමයි ඒක පරක් වුණේ. මම ඊට පස්සේ එවන ඊමේල් කාල වේලා ඇතුළේ එවන්න පොරොන්දු වෙනවා. ඒ කියන්නේ පාද නමස්කාරයෙන් සමාව ඉල්ලා හිටනවා. ඔබ වහන්සේ බොහොම පාද නමස්කාරයෙන් මේ ධර්ම සභාවට පිළිගන්නවා ස්වාමීන් වහන්සේ.
හොඳයි, අපි බලමු එහෙනම් ප්‍රශ්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. සතිමත් ඉඳ ගැනීම. ඉඳගෙන හිටියේ මෙත්තේ උඩ දඟර ගහගෙන දෙයත්ල දනිස් මත තිබුණා. වම් අතේ දබරැඟිල්ල හා මැදැඟිල්ල එකිනෙක ගෑවිලා තියෙන විදිහේ දැනෙන්න ගත්තා. ඒකම අනිත් අතේ එහෙම දැනෙනවද කියලා බැලුවා. ඒකේ දැනීම ඊට වෙනස්. අල්ලපු කාමරේ කතා සද්දෙට විටින් විට අවධානය ගියා. පරිසරයේ සීතල ගතියක් එක්ක ඇඟේ හමට යටින් උණුසුම් ගතියක් දැනුණා. ටිකකින් පපු කුහරයේ දකුණු පැත්ත වැඩිපුර පිම්බෙනවා හැකිලෙනවා දැනුණා. පිම්බෙන හැකිලෙන ප්‍රමාණය ටික ටික අඩු වෙලා ගිහින් නතර වෙනවා. ආයමත් සියුම්ව මතු වෙනවා. ඒක ඉල ඇට කුඩුවේ හා පිටකොන්දේ වේදනාවල් සැරින් සැරේ මතු වෙලා නැති වෙලා ගියා. ඒ ඔක්කොම එක ඇතුළත බොහොම සුවපහසු ගතියක් ආයාසයක් නැතුවම පවතින අවදි බවක් දැනෙනවා. ඒ ගතිය ගොඩාක් දවසට හවස පහ පහුවෙද්දී වගේ ඉබේම හිත තුලින් නැගිලා එනවා. නමුත් උදේවරුවේ බැලුවාම ඒකේ දැනෙන්නේ තරමක මත් ගතියක්, ඇතුළට දොඩමලු ගතියක්. ඒකත් ඒකාකාරව නැහැ. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි, මේකේ මේ පරයන්කේ තියෙන ඒ වගේම සතියෙන් හිටපු එක තියෙන දවස පුරාමත්. ඉතින් මේ වගේ තමයි දැන් අපිට
ඉස්සෙල්ලම අපි මේ මාර්ගයට බැහැගන්නේ මේ පර්යංකයක් හරි සක්මනක් හරි එක අරමුණක් අරගෙන ඒ ලේසි අරමුණක් අරගෙන මේ ඇඟට බැහැගන්න ඕනේ. ඇඟට බැහැගත්තට පස්සේ අපිට ඕනම වෙලාවක මෙහෙම සතියෙන් ඉන්න පුළුවන්. ඉතින් මේ රිපෝට් එක බැලුවහම හොඳට තේරිලා තියෙනවා එක එක අරමුණු වල අජ්ජත්තික ලක්ෂණ දැකලා තියෙනවා. ඒ වගේම කාලයත් එක්ක ඒක වෙනස් වෙන එකත් යම් කිසි ප්‍රමාණයකට දැකලා තියෙනවා. මෙන්න මේ දෙක ටිකක් වැඩිපුර හොඳට බලන්න. දැන් පපුවේ දකුණු පැත්ත වැඩිපුර දැනෙනවා කියනකොට වම් පැත්ත ඊට අඩුවෙන් දැනෙනවා කියලා සාපේක්ෂ බවක් තියෙනවනේ. ඔන්න ඔය වගේ අපිට හැම එකම මේ ඇඟ ඇතුළෙම දැනෙන ඒවයි අපිට සාපේක්ෂ බවක් බලා ගන්න පුළුවන්. අපි මෙච්චර කල් අපි බැලුවේ මට වඩා අරය හොඳයි යාට වඩා මෙයා ලස්සනයි කියලා අර පිට දේවල්නේ අපි සාපේක්ෂව බැලුවේ. එක එක්කෙනා කම්පයා කරපු එක තමයි ගොඩාක් වෙලාවට කරේ. ඒ වෙනුවට මේ මොහොතේ මගේ ඇඟ ඇතුලේ තියෙන දෙයක් මගේ සිතුවිලි වල තියෙන දෙයක් ඔන්න ඔයයි තමන්ගේ දෙයක් නේ. එතකොට බලන්නේ තමන්ගේ දේවලත් මෙහෙම අජ්ජත්තික ලක්ෂණ බලන්න පුළුවන්. එක එකට සාපේක්ෂව මෙන්න මේක මෙන්න මේ වගේ ලක්ෂණයක් තියෙනවා. හුස්ම ඇතුළට ගන්නකොට ඒකේ තියෙන මෙන්න මෙහෙම ලක්ෂණයක්. හුස්ම පිට වෙනකොට තියෙන ඒකේ ඊට වඩා වෙනස් ලක්ෂණයක්. ඊළාට පළවෙනි හුස්මට වඩා දෙවන හුස්මේ මෙන්න මේ වගේ වෙනසක් දැක්කා. තුන්වෙනි හුස්ම ගන්නකොට ඊටත් වඩා ටිකක් වෙනසක් දැක්කා. ඔන්න ඔය විදිහට අපිට මේ මගේ ඇඟ ඇතුලේ මේ මොහොතේ මමත් එක්ක ඉන්න ඔන්න ඔය වගේ දේවල් ගොඩක් හොඳයි. ඔය වගේ දේවල් නැතුව නිකම්ම බලන් ඉන්නකොට සමහරවිට මේක එපා වෙන්නත් පුළුවන්. එතකොට ආයෙසරයක් අර ලෝකේ තියෙන දේවල් බලන්න හිතෙන්නත් පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් මෙන්න මේ දේවල් ඇඟ ඇතුලේ මමත් එක්ක ඉන්න දේවල් හොඳට බලන්න පුරුදු වෙන්න. එතකොට මේකත් එක්ක තමන් එක්කම තමන්ට ඉන්න පුළුවන් දවස පුරාම. එහෙම ඉන්නකොට දවසේ උදේ කාලේ මේ වගේ හවස් වෙනකොට ඊට වඩා වෙනස්කම් සිද්ධ වෙනවා. ඊළාට ආයෙත් ඊළඟ දවසෙත් ආයෙත් මේ වගේ චක්‍රයක් එන්නත් පුළුවන්. සමහර දවස් කීපයකට සැරයක් මෙහෙම චක්‍රය එන්න පුළුවන්. ওই වගේ ගොඩාක් දේවල් තමන් ගැන අවබෝධයක් තියෙනවා. දැන් පිට දේවල් නෙවෙයි තමන් ගැන අවබෝධයක් වෙනවා කියන්නේ මේක ආර්ය පරිශනාවක් වෙනවා. තමන්ගේ දෙයක් නෙමෙයි දන්නේ. එතකොට මේක තමන්ටම මේක ප්‍රත්‍යක්ෂ දෙයක්. වෙන කවුරුවත් කියපු නිසාවත් මේ පොතක තියලා හැමවත් නිසා නෙවෙයි මේ මම හරියට මේ ප්‍රත්‍යක්ෂ කරගෙන දැනගත්තු දෙයක්. ඉතින් ඕකත් එක කාලයක් ඉන්නකොට අන තමන් ගැන හොඳට මේක හොඳ කන්ෆිඩන්ස් එකක් වෙනවා මම මෙහෙම දෙයක් දන්නවා කියලා. ඔය දන්න දේ දිහාත් ඊටකට ටිකක් බලන් ඉන්න පුළුවන් මේක ඇත්තටම මේක හරහා මමෙක් ගොඩ නැගෙනවාද එහෙම නැත්නම් මේක දිහා අනුන්ගේ දෙයක් දිහා වගේ බලන් ඉන්න පුළුවන්ද කියලා. අන්න ඒකත් අපිට ටික ටික බලා ගන්න පුළුවන්. විදිහට ඔහොම දැන් ওই විදිහටම දවස පුරාම පුළුවන් තරම් තමන් එක්ක තමන් ඉන්න බලන්න. එතකොට අර පිටට ලෝකෙට පිට දේවල් බලන්න අරවා හොයන්න මේවද හොයන්න න්ියුස් බලන්න එහෙම තියෙන උමනාව ටික ටික අඩු වෙලා යනවා. අඩු වෙලා ගිහිල්ලා මේ මගේ ඇතුලේ දේවල් තේරුම් ගන්න පුළුවන් වුණාම මේ මුළු ලෝකයම කියන්නේ මේ තමන්ම තේරුම් ගත්තා කියන එක තමයි. උදාහරණ කියන්නේ මේ බඹයක් විතර ශරීරය ඇතුලේ මුළු ලෝකයම තියෙනවා කියලා. ඒකම තමයි මේ තමන් එක්ක ඉන්න පුරුදුනා නම් මේ මුළු ලෝකෙම තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ තේරුම් ගැනීම හරහා අපිට මේ තමන්ගේ මේකත් එක්ක හැමදාම ඉන්නවාද මෙතනින් ගැලවීමක් සිද්ධ කරන්න ඕනද කියලා එන්න ඒ අවබෝධය සඳහා තමයි ටික ටික හුරු වෙන්නේ. ඒක ඔය විදිහටම දිගටම කරගෙන යන්න බලන්න. ඔය ඇඟේ තියෙන වෙනස්කම් වගේම සිතුවිලි වල සමහරට උදේ කාලේ එන සිතුවිලි වල වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ උදේ කාලේ පරියන්කයක් කරනකොට හිත පිට යන එක විදියකට වෙන්න පුළුවන්. හවස් කාලේ කරනකොට ඊට වඩා වෙනස් විදියකට වෙන්න පුළුවන්. අන්න ඒ දේවල් උනත් බලන්න පුළුවන් ඔය අතරේ. ඒක නිසා පුළුවන් තරම් ඔය තමන් එක තමන් ඉන්න එක තව තව වැඩි වැඩියෙන් කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. හොඳයි.
එහමයි ස්වාමීනාත බොහොම පිං. ඒ අදහසට වාර්තාව ඉදිරිපත් කරපු කෙනත් සම්බන්ධ වෙලා ඉන්නවා. අවශ්‍ය නම් ස්වාමීන් වහන්සේකින් තවදුරටත් විස්තර දෙන්න ගන්න පුළුවන්. සූම් හෑන්ඩ් එක ඔසලා කතා කරන්න අවශ්‍ය නැහැ. ඇති බවයි පෙනෙන්නේ. අපේ වාර්තා අවසන් ස්වාමීන් වහන්ස මම හිතන්නේ අපේ වැඩසටහන සමාප්ත කිරීමේ කාලයටත් ළඟා වෙලා තියෙන වහන්සේත් අසනීප තත්ත්වයේ තිබෙන නිසා බොහොමත්ම
මේකට එන්න තියුණ මම ඊයේ මේල් එකක් බැලුවා නම් මේ දවස්වල මේ බෙල්ලේ අමාරුවකුයි පිටේ අමාරුවකුයි හැදලා සිංහල බෙහෙත් කරනවා. බෙහෙත් හොයන්න අතරේ තමයි මම මේ නිකමට වගේ මේ බැත්තට ආවේ.
එකෙන් ස්වාමීන් වහන්සේ නිස්සරණ වනයේ නෙවෙයිද වැඩ සිටින්නේ
නෑ,
බෙහෙත්
නිස්සරණ
කරන්න?
වනේ මතයි. ඉතින් කුටියෙන් එළියට එන්න හැ. ඉතින්
එළියට
කුටියේ අය බෙහෙත්
ආ
කරන, සිංහල බෙහෙත්
එහෙමයි.
කරන්න ගියාම පැය ගණන් බෙහෙත් තම්බන්න අරමයා තියෙනවානේ.
එහෙමයි.
කම්පියුටර් රූම් එකට එනවා අඩු. ඉතින් දැන් මේ දැසිලි ඉතින්
කොහොමද
දැලි ගාගෙන ලිපලාග එහෙම තමයි ඉන්නේ. මේ වගේ තැනකට එන්න අමාරු. ඉතින් එහෙම
බොහොම තුන්ක් සනන්ත වහන්සේට, වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ මනසෝ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු
කියලා. සාදු සාදු සාදු. වැඩසටහන સમાપ્ત කිරීමට අද දිනේ පුණ්‍යානුමෝදනා සිදු කිරීමට මම විලංගක්කාට ආරාධනා කරනවා. විලංගක්කා
පෙරුවන් සරණයි නදී. අද දවසේ අපිට ඉතාමත් වටිනා දහම් අනුශාසනාවකිනුත් ඒ වගේම කමතහම් වලට ඉතාමත් සවිස්තරාත්මකව පිළිතුරු ලබා දීමෙනු උපදෙස් ලබා දුන් ඔබ වහන්සේලා දෙනමතම මේ පින් අත්පත් වේවා. ඔබ වහන්සේලා නිදුක් නිරෝගී වේවා. ඒ වගේම මීතිරිගල නිස්සරණ වනයේ අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ වටිනා ධර්මය අද දක්වා ගෙනීමට නොඑක් ආකාරයෙන් අතහිත දී කටයුතු කළ කල්යාණ මිත්‍ර සංඝ රත්නයට මේ පින් අත්පත් වේවා. ඒ වගේම ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුෙන් සිටින යම් ජීවියෙක් වෙත්නම් ඒ ජීවීන්ට මේ පින් අත්පත් වේවා. මෙම වැඩසටහන සංවිධානය කිරීමට මූලික වෙලා කටයුතු කළ සියලුම දෙනාට වැඩසටහන ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යන්න උපකාර කරන සියලුම දෙනාටත් මේ පින් අත්පත් වේවා. ඒ වගේම මෙවැනි වැඩ කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවි දේවතාවුන්ටත් අපගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදනා කිරීම සඳහා ගාථා සජ්ජනා කිරීමට බොහන්සේගේ අවසරය. එත්තාවතා චම්හි හි